තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
ඔව්. අපි මේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න අපේ ස්වාමීන් වහන්සේට. නේද?
තෙරුවන් සරණයි.
මගේ ළඟ නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක සමහර විට කන්ෆියුසින් වෙන්න පුළුවන්. අහන්නද?
අහනවන්.
එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් ඊයේ අපි කතා කරනකොට මගේ ප්‍රශ්නෙට වහන්සේ දේශනා කරා මේ පංච උපාදානස්කන්ධයක් අපි දැල්ුවම් පංච උපාදානස්කන්ධයකට දෙයක් හැරුණාම වෙන කිසිම දෙයක් නැති බව. එතකොට සිතක් ගත්තත් කොයි දේ ගත්තත් ඔක තේන්න ඕන පංච උපාදානස්කන්ධය තුලම. ඉතකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරගෙන යනවා. දැන් අර මේ මම තාමත් ඉන්නේ අර රූපණය කියන තැනමයි. ඒ රූපණය අපි සමාන කරා සාමාන්‍යයෙන් ඔය මේ ටෙලිෆෝන් එකේ ක්‍රියාකාරීත්වය එහෙමම තියෙන තැනට නේද? ඒ කියන්නේ ඒක හද නුනට. එතකොට මම අහනවා ඔය ක්‍රියාකාරීත්වය කියලා වෙනම දෙයක් නැහැ. ඒකත් පංච උපාදානස්කන්ධේම දෙයක්ම විය යුතු නිසා මම නිගමනයකට බැස්සොත් මෙහෙම විඥාණය කියන්නේ මායාකාරයක් වගේම ඉතාම වේගයෙන් ඉතාම ඒකේ වේගය හා සමාන කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකේ වේගය ඒක ඇති වෙන වේගය ඇති වෙන වේගය කියන්නේ ඒක නැති වෙන වේගයක් එක්ක නිසා සමාන කරන්න කිසිම දෙයක් නැති බව. එතකොට ඔය ක්‍රියාකාරීත්වය කියන තැන ඔය විඥානයේ සිස්සදන වේගය ඒ විඥානයේ තව ඒ කියන්නේ දැන් ඔතෙන්ට ගියාම තියෙන්නේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. එතකොට රූපයක් තියෙන්නේ නැහැ මේ විඥානය නැතුව. රූපය කියපයක් නම් ඒක විඥානයේ තියෙනවමයි. එතකොට ඒකද ඔය විඥානයේ තියෙන ක්‍රියාකාරී බවද ඔතන ඔය රූපණ තත්වයට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ?
ඔව්, මෙතන මේ ඔය නැන්දගේ වගේ රූපණය ගැන පොඩ්ඩක් තේරුම් ගත්තනම් හරි. දැන් අපි අද මේ මොන බානුව දැන් අද අපිට රූප කියලා දෙයක් හම්බ වෙනවද නැද්ද? රූප කියලා ස්වභාවය
පියවියසට හම්බ වෙනවනේ.
හම්බ වෙනවනේ. දැන් වැඩේදී මේකද ඕක රූපය නම් ඇත්තරම බුදුහාමුදුරු රූපස්කන්ධය ගැන නැත්තම් රූපය ගැන අලුතෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ නේද?
ඒක හරි වැටෙනවා. එහෙමයි.
මේ ඇත්තරම අපේ ඉද රූපය කියලා කතා කරන්නේ බුදුහාමුදුරු වෙන්න රූපස්කන්ධය කියලා ස්වභාවයේ අහු වෙන රූපය කියන එක නෙමෙයි. අර ඔක අර ලස්සට තියෙන දැන් බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ ඒ කාලේ තියෙන වචන ටික තමයි. හැබැයි එතන පෙන්වන අදහස ඊට වඩා වෙනස්. මොකද දැන් අපි දන්න රූපයම නම් බුදුහාමුදුරුව පෙන්වන්නේ ඇත්තම ඉතින් රූපය පිළිසින් දැක්කා කියන්නේ නිවන් දැකලානේ. අර්ථ නිවචනය අනුව.
එහෙමයි.
එතකොට දැන් අපිත් රූපය කියන එක දන්නවනම් අපි එහෙනම් අලුතෙන් සාක්ෂාත් කළ යුත්තක් නේ අපිට දැන් තේරලා තියෙන්නේ එහෙම ගත්තොත්. මෙතන අර මම ඊයේ මතක් කළා වගේ කජ්ජරිය සූත්‍රය තමයි ලස්සන සූත්‍රය. ඔකේ පෙන්වන්නේ රූපදීති කෝබික්කවේ තස්මා රූපන්ති උච්චති කියන තමයි බුදුහාමුදුරුව මේ රූපස්කන්ධය නැත්තම් රූපය අර්ථකථන කරන්නේ. එතන කියන්නේ රූපණයක් නිසා රූපයක් හැදෙනවා කියන එක නෙමෙයි. රූපයම සමානයි රූපණය කියලා. ඒ කියන්නේ රූපය යනු මහණි රූපණයක් කියලා කියන්නේ. තේරුම් මං කියද?
ඒක තමයි මම වටහාගත්තේ. එහෙමයි ස්වාමීන්
වහන්සේ. එතකොට දැන් අපිට ඇහැ ඉස්සරහට හම්බෙන රූපය අපිට රූපණයක් කියලා නෙමෙයිනේ හම්බෙන්නේ. අපිට පැවතිච්ච ස්වභාවයකින් හම්බෙන්නේ.
ඔව්. එහෙමයි.
එතකොට ඔය කියන රූපය බුදුහාමුදුරු පෙන්න ස්වභාවය නෙමෙයි. ඒක අතික්‍රමණය කරලා ඉස්සරහටිය ස්වභාවයක්. ඔය අපි රූපය කියලා ගන්න යද.
එහෙමයි. එහෙමයි.
එතකොට ඔය රූපණය කියන එක අර වාහනේ ක්‍රියාකාරීත්වය වගේ ඔතන ඔය රූපණය කියලා කියන්නේ මේ රූපය කියලා අපිට අද හම්බෙන ස්වභාවය නෙමෙයි. ඔතන ඔය රූපණ ස්වභාවය තමයි පැවැත්ම කියන්නේ. ඒ කියන්නේ මම නිකන් සරලව නිකන් තේරෙන්න කියනවනම් තෙනීම කියන්නේ රූපණය. එහෙමද? අද අපිට තෙනීම තුලින්නේ පේන දේවල් හම්බෙන්නේ.
එහෙමයි.
නමුත් දැන් පෙනීම තුලින් හම්බෙන රූපය රූපණයක් කියලා නෙමෙයි තේරෙන්න ඕනේ. එතන අල්ලගන්න ඕනේ. පෙනීමමයි රූපණය. ඒකෙන් හම්බෙන දරුවෙක් වගේ තමයි ඔය අපිට හම්බෙන රූපය කියන එක.
එහෙමයි. එහෙමයි.
අන්න ඒ අර්ථයෙන් බලව හොඳට තේරෙයි දැන්. රූපණය කියන්නේ පංචස්කන්ධයේ ස්වභාවයක්නේ.
ඔව්. එහෙමයි.
එතකොට දැන් පෙනීම කියන තැනම රූපණය යෙදෙනවා නම් ඒ පෙනෙන දේ කියන්නේ කෙලිම පංචස්කන්ධයේ ස්වභාවයක්ම වෙන්නේ නේ.
එහෙමයි.
ඉතින් එතකොට අපි ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන සමස්තයම පෙනීම ඇසීම දැනීම සිතීම කියන ඒ මූලික ස්වභාවයෙන් නම් උපදින්නේ. ඒ කියන්නේ අපි ඉන්නෙම කෙලිම පංචස්කන්ධ මට්ටමක ඒ උපාදාන ස්කන්ධ මට්ටමක තමයි. හැබැයි මෙහෙමයි. ඒක දැන් දැනුමට තේරුම් ගත්තට ඕක නිකන් සරලවම අර නිකන් ඇකඩමික් කතාවක් විතරයි හරියට අහු වෙනකම්.
සම්පූර්ණ
නැතුව දැන් අපි ඕක මෙනෙහි කරලා මේක පංච උපාදාන ස්කන්ධය කියලා හිතුවගෙන වැඩක් නැහැ. තේරුම් ගියේ ඒක.
ඔව් සම්පූර්ණයෙන්ම මොකද ඒක මගේ දැනුම ඒක අර තර්ක කරලා විශ්ඳලා ගත්ත උත්තරයක් මිසක් එතන ඒක දන්නවා දැකීමක් තොරව
එමයි එතන අර තේරුම් ගන්න දින සරලම කතාව මේකයි දැන් අපි පෙනීම කියන තැන රූපණය කියන එක හරියට රූපණය අහුවෙනවා නම් පෙනීම කියන තැනට අහුවෙනවා එතකොට කවදාවත් අර දැන් මේ මොහොතේ පේනවා ඊළඟ මොහොතේ ඇහෙනවා කියලා නිකන් එහෙම අර එක ආයතනයක් නිරෝධ වෙලා ඊළඟ ආයතනෙ උපදින වගේ ඒ වගේ මතවලට වැටෙන්නේ නැහැ. එයා දන්නවා මෙතන කියන්නේ පැවැත්ම තුල සවිඥානිකව ආයතන හයම ක්‍රියාත්මකයි කියන එක. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට හමු වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නකොට එක ආයතනයක් වැඩ කරනකොට අනිත් ආයතන ඔක්කොම නැති වෙලා තියෙනවා කියලා. එහෙනම් දැන් බලනකොට පේන්නේ නැහැ වගේ කියලා ගන්නෙ.
එහෙමයි.
ඒකේ මාරි ඒකේ දැන් බලනකොට පේන්නේ නැත්නම් ඒ මට්ටමේදී එහෙනම් මේ සමහරවිට බලන මේ පේනකොට ඇහෙන්නේ නැත්නම් ඒ මට්ටමේදී එහෙනම් කන කියන එක සම්පූර්ණයෙන්ම ශුන්‍යතාවයෙන් පවතින්නේ.
එහෙමයි.
එතකොට ඒ මොහොතේ මලොත් ආයි ඉපදෙන කිසිම භවයක කනක් කියන එක හම්බෙන්න බෑනේ මොකද ශුන්‍යතාවයේ තිබ්බන.
ආ.
ඒත් එහෙම වෙන්නේ නැහෙනි. එතනින්ම තේරෙනව නේද? කන කියන එක දැන් මේ මොහොතේ අපි හිතමු කන නැහැ කියලා. නමුත් ආයි ඉපදෙනකොට කනක් එක්ක ඉපදෙන්න මේ මොහොතේ මට කන නැති වුණා කියලා දැනුණාට ඇත්තටම කන නැති වෙනව නෙමෙයි.
ඒකත් පවතිනවා.
කන අප්‍රමුඛ වෙනවා.
අපේ අප්‍රකටව පවතිනවා.
හැබැයි මෙතන තේරුම් ගන්න ඕන කාරණා මේකයි. අර මම මතක නැහැ මම කිව්වද කියන එක දැන් මම උදාහරණයක් කිව්වා දැන් වඩා තණ්හාව තියෙන්නේ අහසටද ළමයටද?
වඩාව තණ්හාව තියෙන්නේ අහසෙද ළමයා තුලද කියන එක දහන්නේ.
එහෙමයි. ඒ කියන්නේ වඩා කැමති තියෙන්නේ අහසටද ළමයටද?
මම කැමති එක දහන්නේ ඒ දෙන්න අතර.
ඔයකේ ඒ දැන් නැන්දර මම දුන්නොත් අහසයි ළමයයි තමන්ගේ ළමයයි මේකෙන් බලා ගන්නවා දින කොතනද?
ළමයාට වෙන්නේ මොනවා?
ඔව් ඔන්නෝග තමයි අපි සාමාන්‍ය හිතන චින්තනය. ඒකයි දැන් අපි බුදුහාමුදුරු පෙන්නපු තණ්හාව කියන එකවත් අපිට අහුවෙන්නේ නැහැ මේකේ. අපි ඔය තණ්හාව කියන්නේ නිකන් ලදරු මට්ටමේ තණ්හාවකට. ඔබ හොඳට බලන්න මෙහෙම ගන්නකෝ. අහස ස්ථිරව පවතිනවා කියන ඒ සංඥාව Tamanට ප්‍රත්‍යක්ෂ නැත්තම් Taman කවදාවත් ගෙයක් හදන්න, කසාද බඳින්න, ළමයි හදන්න කියන ඉස්සරහා ඉදිරි ගමනක් ගැන හිතනවද?
නැහනේ.
එතකොට ළමයටද වඩා ගන්න හදින්නේ හරව?
ඊයෙත් බලනකොට අහසට.
ඒ එතකොට හොඳට බලන්න අපි අද උපේක්ෂා මට්ටමේ කියලානේ අහස ගැන හිතන් ඉන්නේ ඇලිම ගැටීම නැහැ කියලා.
එහෙමයි.
නමුත් තේරෙනද හොඳටම තණ්හාව පවතින එතන කියලා. ඒ හින්දා තමයි ඒක ගැන හොයන්නවත් ඕනේ නැත්තේ.
ඔව්.
මොකද වෙන්නේ?
බෑදෙවි දැන් අහස තියෙන නිසා මේ එතන වායෝ ධාතුව නැත්නම් අපිට ජීවත් වෙන්නත් බෑනේ. හුස්ම ගන්න වායෝ ධාතුව තුල ඉන්න නිසානේ.
මෙහෙම නේද? එතන වායෝ ධාතුව කියන එකවත් අපිට අහුවෙන්නේ නැහැ හොඳේ. ඔය ඔක්කොම ටිකක් කියන්නේ වචනාර්ථ ටික තමයි ඔය. මෙයා අපි අද වායෝ කියලා ගන්නේ ගෑස් කියන මේ ෆිසිකල් කියන්නේ ෆිසික්ස් වල තියෙන සිද්ධිය. බුදුහාඳුර ඔය ධාතු ස්වභාවය පෙන්වන්නේ කොහොම නෙමෙයි අපිට ධාතුව කියනකොට ස්වභාවයක් නෙමෙයි හම්බෙන්නේ. අපිට යමක් නේ හම්බෙන්නේ.
එහෙමයි.
ධාතු කියන්නේ ස්වභාවය කියන ගතිය.
අහ්.
නමුත් අපිට හදා හම්බෙන්නේ වායුව කියලා දෙයක්. ඒ මට්ටමින් අපි ධාතු ස්වභාවය අල්ලන්නේ නැහැ.
ආහ්. ඒක නැහැ.
ඊළඟ අපි අපිට පටවි කියනකොට තේරෙන්න නේද? මේසය නම් ඝනයි පටවි කියලා.
හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඔතන මම ඉතිසෙත් පනලා දෙයක් කියනවා.
ඔව්.
දැන් මේසය ගැන කියනකොට ඔය දැන් මේසයක් ගැන කියන්න බැහැනේ එතන විඥානය නැත්තම් ඒ කියන්නේ ඒකට මේ නාම නැත්තම් කියන්න බෑ. එතකොට ඔය නාම කියන්නේ එක ගති ටිකක් විතරයි නේද ඒකත්.
එහෙනම් ඒක තමයි මම කිව්වේ දැන් ගති ටිකක් විතරයි කියලා නිර්වචනයට එන්න එපා. මම පෙන්නුවේ අපිට ඒ ස්වභාවය කියන එක තේරුම් ගන්න බෑ කියලා.
ඔව්.
ඔතන අපිට හම්බෙන්නේ කෙලින්ම යමක් වෙලා. ඒ කියන්නේ අපිට පෙනීම අතික්‍රමණය කරලා පෙනෙන දෙයක් හම්බෙලා තියෙන්නේ. දැන් අද රළු ගතිය කිව්ව ගමන් අපිට තේරෙන්නේ අතට තේරෙන දෙයක් නේද?
එහෙමයි.
නමුත් හරියට ස්වභාවය කියන එක අහුවුනොත් එයාට දැනෙන තැනට අහුවෙනවා ඔබ. අපිට තේරෙන්නේ දැනෙන දේ රළුයි කියලානේ.
එහෙමයි.
ඒකයි රළු දෙයක් සහ රළු ගතිය කියන්නේ දෙකක්. එතන රළු ගතිය පැවතුනොත්මයි රළු දෙයක් හම්බෙන්නේ කියන එක.
ඔව්. එහෙමයි.
නමුත් දැන් අපි රළු ගතිය කියලා නිර්වචනය කරන් තියෙන රළු දෙයක් නේද?
ඉතයි කියන ස්වාමීන් වහන්සේ.
දැන් ආද අපි පටන නිර්වචනය කරන් තියෙන්නේ පටවි ගතිය කියලා දෙයකටනේ. ස්වභාවයට නෙමෙයි.
ඒක හරි. ඒක
නේද අපි එතකොට පටවි කියලා නිර්වචනය කරන් තියෙන්නේ බුදුහාමුදුරු පෙන්වන එක නෙමෙයි.
නෑ සම්පූර්ණයෙන්ම නැහැ.
තේරුණාද? ඒ මං කියන සමහරවිට අපි ගන්න වචන ලෝකෙ මට්ටමින් අපිට පරයය තියෙනවා. අර ගැඹුරු නෙමෙයි අහුවෙන්නේ.
ඔව්.
තේරුණාද? අර මම කිව්ව තණ්හාය කතාව තේරුණාද?
අර ඒ කියපු ටික තේරුණා. ඒකෙන් ඔබ වහන්සේ මීන් කරේ මම ගෙනියන්න හැදුව කොතෙන්ද කියන එක වැටහුණාද කියන එක කතායිතයි.
ඒකම එතනදී දැන් ඔය අපි තණ්හාව කියලා ගන්නේ අපි අර අපිට අපිට වැඩිපුර අවධානයක් තියන දෙන්නේ.
එහෙමයි.
නමුත් ඇත්තරම තණ්හාව පවතින්නේ එතන නෙමෙයි. ඒ අවධානය දෙනවා කියන්නේ තණ්හාවේ එක ඌණ පූර්ණයක් මිසක පැවැත්ම කියන්නේ ඔතනට නෙමෙයි. හොඳ බලන්න දැන් මේ මොහොතේ මාත් එක්ක කතා කරනකොට වැඩිපුර අවධානය දෙන්නේ කතා කරන එකටද වාඩි ලයින් එකටද?
සම්පූර්ණයෙන්ම කතා කරන එකට වාඩි වෙලා ඉන්න එක මතකවත් නැහැනේ.
අන්න හරි. එතකොට අපිට තේරෙනව නම් අපිට තේරෙන මට්ටමේදී අපිට දුක හට ගන්නව නම් මේ මොහොතේ දුක හට ගන්න පුළුවන් මේ කතා කරන එක නිසා නේද?
සම්පූර්ණයෙන්.
නමුත් ඕක තමයි සාමාන්‍ය ලෝකයා හිතන චින්තනය. එතකොට ඒගොල්ලෝ බලන්නේ මේ කතා කරන එකෙන් දුකක් ඇති වෙන්නේ නැති විදිහට හිතන විදිහ. හැබැයි මම අර ඉස්සෙල්ලා කියපු දරුවයි අහසේ උපමා හරියට තේරෙනවා නම් අහසට අහසයි දරුවයි ගත්තාම වැඩිපුර අපිට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ වැඩිපුර දරුවා ගැන හිතන හින්දානේ ඔය දෙකෙන්.
එහෙමයි. දරුවා දෙයක් හැටියට පේන නිසා.
ඔව් දෙයක් කියන එකකට වඩා අපි නිකන් අහසක් දෙයක් තමයි අපිට. දෙයක් කියන යමක් හෝ යමෙක් කියන සංඥාවෙන් අපි පිටපැන්නලා නෑ. අපිට අර ක්‍රියාවලිය නැත්තම් පැවැත්ම හම්බෙන්නේ අපිට පැවැත්ම තුල දේවල් හම්බෙන්නේ.
එහෙමයි.
දැන් ඒ නන්ද කිව්ව අදහස ගත්තොත් අපිට අහසක් කියලා නේ හම්බෙන්නේ. අහසක් අල්කයන කියලා නේද?
අහසක්. ඔව්.
I love you එක.
එහෙමයි.
ඔය අල්කයන් එනවා කියන්නේ යමක් හම්බෙලා තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
ඔව් දැන් ඒක අදහස බලන්න. අපි අද තණ්හාව කියලා නිර්වචනය කරගන්නේ අපි වැඩිපුර අවධානය දෙන තැනට නේද?
එහෙම තමයි.
මම අර ඉස්සෙල්ල කියපුවා තේරුණා නම් අපි අහස ගැන වැඩි අවධානයක් නොදී දරුවට අවධානයක් වැඩිපුර දෙන්නෙම අහස කඩන් වැටෙන්නේ නැහැ කියන ස්ථිර අවධානයකට දීලා තියෙන හින්දාමයි නේද?
එහෙමමයි සම්පූර්ණයෙන්ම.
ප්‍රයත්න මම කිව්වතාව. එතකොට ඇත්තරම දුක පවතින්නේ කොයි පැත්තෙන්ද?
අපි විශ්වාසය මත නේද?
ඒකනේ මම දැන් උදාහරණයක් දුන්නා. ඔතන ඇත්තරම දරුණු දුක පවතින්නේ දරුවගෙන් අහසෙන්ද?
අහසෙන්.
ප්‍රයත්න මම කිව්වේ
හ්ම්.
ඔතන දර තේරෙනවා අපිට බලෙන් හිතනවා තේන දුකක් කියලා පෙන්වන්න බෑ කියලා.
හ්ම්.
ඒ උදාහරණ මෙතනටගෙන ආවොත් දැන් අපිට හිතෙන්නේ මේ මොහොතේ මේ කතා කරන එකෙන් දුක හට ගන්න බව. හැබැයි දැන් හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද අපි වැඩිපුරම තණ්හාව දාලා තිනවා කියලා වාඩ් ලයින් එකට?
එහෙමයි.
හ්ම්. ඒකනේ අපිට ඒක ගැන නිකන් සිතුවිල්ලක්වත් හිතෙන්නේ නැහැ නේ. ඇයි එච්චරට ෂුවර් මොනවද වෙන්නේ කියලා?
එහෙමයි. එතන කියන්නේ මම එතනින් කියන්නේ බොහන්සේ මේ මම කියන එක නේද? මමත්වයේ
ගැඹුරක් වෙනවා. ඒ ඇත්තම මේකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ දන්න කම නිසා දුක එනවා කියලා නෙමෙයිනේ. නමුත් හොඳ බලන්න අපි අද දුක හට ගන්නවා කියලා නිර්වචනය කරන හැමතැනකම ඒ සියලු දුක අපි දන්නවද නැද්ද?
ඒක දන්නේ
නැහැ. නෑ ඒ කියන්නේ දරුවයි අහසයි ගත්තොත් අපිට වඩා දුක ඇති වෙන්නේ දරුවගෙන් කියලා අපි දන්නව නේද?
හිතන්නේ එහෙමයි එහෙමයි.
ඔව් ඒ කියන්නේ මොකද ප්‍රැක්ටිකලි අපිට තේරෙන්නේ
එහෙම නම් එහෙම තමයි. නමුත් බුහන්ත
පිළිගන්න ඒ කියන්නේ එතන දන්න කම නිසා නේද දුක අපිට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දන්න දෙයින් දුක එන්නේ අපිට.
ආ ඒක හරි. එහෙමයි.
ඔව් බුදුහාමුදුරු දුක හට ගන්නවා කියලා පෙන්නන්නේ දන්නකම නිසාද
නොදන්නකම නිසා විද්‍යාව නිසානේ.
අන්න හරි. එතකොට තේරෙනවද? අර අර ඒකයි අපිට ඔය මධ්‍යස්ථ තැනදී කිසිම දුකක් පෙන්වන්න බැරි. මොකද අපි දන්නේ නැහැ ඒක දුකක් බව.
හ්ම්
හ්ම්. මොන්දරම කීක තේරෙවද කියන්නේ? නමුත් ඒක ගැඹුරක් තියෙනවා බලන්න ඕනේ.
විශාල ගැඹුරක් තියෙනවා. මට තව ටිකක් ඒක පැහැදිලි කරන්න පුළුවන් දෙයක්ද ස්වාමීන් වහන්සේ?
එහෙමයි එහෙමයි. එතන ඒකයි මම අර කිව්වේ පටන් ගන්න තැන ඉඳන් අපි පූර්ව ප්‍රතිපදාව විදිහට භාවනාව වඩනවා කියන එකට මම කිසිම තර්කයක් නැහැ. ඒක හැමෝම කළ යුතුයි. මොකද හිතේ තියෙන යුද්ධයේ සමණය වෙන්නේ සමතයක් වෙන්නේ තමන් යම්කිසි ප්‍රතිපදාවක හිටියොත්. ඒ කියන්නේ සත්තු මරමර මිනි මරමර හොරගම් කර කර ඉන්න කෙනෙක්ගේ හිත චංචල වැඩි. ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට සාමාන්‍ය ලෝකෙවත් නිදහසේ ඉන්න බෑනේ. පොලිසිය කොයි වෙලේයි ඉඳන්නේ නැහැ. ඔය බාලපඬි සූත්‍රය එහෙම කියන්නේ. බාල වැඩක් කරපු මිනිස්සෙක් ජීවිතේ ජීවත් වෙන කොටත් බයයි. මේ රජවරු අල්ලන් යයිද දන්නේ නැහැ. මිනිස්සු මං ගැන දොස් කියයි දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ.
හැමතිස්සම.
ඔව්. එතකොට එයාට නිකන් මේ හිතේ සහනය නෙමෙයි ඇඟපතේ සැහැල්ලුවක්වත් නැහැනේ. මොකද එච්චර බයෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට අමාරුයි ප්‍රතිපදාව. ඒ කියන්නේ ඒ වගේ කෙනෙක්ට අමාරුයි සත්‍ය දාගන්න එක. ඉතින් ඒ නිසා තමයි කියන්නේ පන්සිල් ටික හරියට රැකෙන්න ඒකේ ඒ අපි කියන්නේ self discipline එක හදාගන්න නැත්නම් සදාචාරයට හික්මෙන්න මිනිස්සෙක් බවට පත් වෙන්න කියලා ප්‍රතිපදාවක් පෙන්වන්නේ. ඔය ඔතන තියෙන සංජල බව අඩු කරන්න පුළුවන් ඕකේ. එතකොට එයාට කවදාවත් බාහිරින් අපවාද උපවාද ලැබෙයි කියලා බයක්වත් පොලිසියෙන් අල්ලයි කියලා බයක්වත් එහෙම තියෙන්නේ නැහැ. එයාට උඩ ලොකු විදහාකක් හම්බෙනවා මනස පැත්ත හොයාගන්න.
හරි.
බල. ඒකයි ඔය ප්‍රතිපදාව ඔච්චර හොඳයි කියලා කියන්නේ. හැබැයි දැන් කෙනෙක් ඔය තමන්ගේ සංවරකම තියාගන්න වඩන කමටහනක් නිවන් දකින්නවා කියන දෙන්න ගන්න ඕන වැරදි. බල.
ඔකේ.
මොකද මම ඒක අර කිව්වේ දැන් අපි මොන හරි දෙයක් හට ගන්න විදිය හරි ඒක නිරෝධ වෙන විදිය හරි බලනවා කියන්නේ හිතකින් නේද?
හිතකින්.
ඒවල හිත කියන්නේ ආයි ලෝකෙද නේද?
හිත කියන්නේ ලෝකේ මනායතනේ නම් ඉතින් බුරු කියන එක්කනනේ.
ඒක තමයි. ඒකට තේනවාද අපි අර යම් කිසි මෙනෙහි කිරීමකින් සත්‍ය අවබෝධ කරන්න ගත්තොත් එයා දන්නේම නැතුව නැති බවකට ගිහිල්ලා තමයි හම්බෙන්නේ සත්‍ය කියලා එකක්. ඒ කියන්නේ යාට තේරෙන්නේ මේක නැති බවට. ඒකට ඉතින් පැනවෙන්න බෑ, උදා වෙන්න බෑ කියලා වචන දැම්ම කියන එක නෙමෙයි. විඤ්ඤාත මට්ටමකින් මෙනෙහි වෙනවා නම් එතන තියෙන්නේ ධර්ම තණ්හාව. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපිට කවදාවත් අපි මොන හරි දෙයක් හිතනකොට අපිට හිතද ප්‍රමුඛ වෙන්නේ හිතන එකද ප්‍රමුඛ වෙන්නේ? හිතන එක කියන්නේ සිතුවිල්ලද ප්‍රමුඛ හිතද?
සිතුවිල්ල.
සිතුවිල්ල නේද? ඒකෝ දැන් මම කලින් කිව්ව උදාහරණ හැටියට අපි සිතුවිල්ල ගැන හිතනවා කියන්නේ හරිම තණ්හාවට ඇටෑක් කරනවද නැත්නම් බර තණ්හාව තියලා චූටි තණ්හා කැලි ගලවන්නද
හදන්නේ? ආ ඒක චූටිේවත් මොන දෙනෝ නේද?
ඉතින් ඒකට දෙනද එතන අර දරුණුම විඥාන මට්ටමේ ඒ ස්ථිරභාවය එහෙම පවතිනවා කියලා එතන.
පවතිනවා. ආ.
අන්න එතනයි මමත්වයේ තියෙන්නේ. ඔන්න උතන්ට තමයි ඇත්තම පැවැත්ම කියන්නේ. අපි පැවැත්ම හොල්ලන්නේවත් නෑ අපි ප්‍රතිපදාවල.
එහෙමයි එහෙමයි.
ඒක ඕකේ මම ඒකයි කිව්වේ. මනසිකාරයකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි විදර්ශනාව. හිත සමතය කර ගැනීම විදර්ශනාවට රුකුලක්. හැබැයි සමතය කිරීම කියන්නේ විදර්ශනාව නෙමෙයි.
ස්වාමීනාතේ දැන් පංච උපාදානස්කන්ධයේ උදේවේ කියන තැන තියෙන්නේ ඔය රූපණය වෙන තැනද?
ඈ එතන එක තමයි. මෙතන බලන්නකො දැන් රූපණයක් කියන එක තමන් බලනො නම් බලන්න වෙන්නේ කොහෙන්ද කියන්නේ?
උපනේ වෙන එක බලන්න ඕන වාඩි වෙලා දෙවිලෙන් ඉන්න ඕන මොකද්ද පේන්නේ කියලා මං ඉස්සර වෙලා.
ඔය තමයි. එතකොට එතන රුප්පණය ගැන කතා කරද්දී රුප්පණය කියලා අහුවෙන්නේ තියෙන දේක රුප්පණයක් නේද?
ඇත්ති දෙන තත්ත විපස්සතිය කියන තැන කියන්නේ එක නෙවෙයිද?
ඔව් හරි හරි. පාලි ටික හරි. ඒක හරි. මම කියන්නේ ඒක නෙවෙයි ප්‍රැක්ටිකලි එකට එන්නකෝ.
ආ ඒක දන්නේ නැහැ.
තත්ත විපස්සතිය කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණ එතන විපස්සනාවකනේ තියෙන්නේ. විපස්සනාව කියන්නේ සමතයක් වෙන එකක් නෙමෙයි. මම කියන්නේ දැන් අපි ගමු ඇහැට රූපයක් පේන විදිහ මෙනෙහි කරනවා කියද්දී කොහොමද ඒක මෙනෙහි වෙන්නේ?
ඒක මම මෙතන බොහෝම මෝඩයි. එතකොට මට නම්
ඒක එහෙම අදාළද නැහැ. ඒ කියන්නේ ඒක හොර දෙනවා. තමන් මෝඩ බව දන්නව නම් නුවණ තියෙනවා. ඇත්තට මේකේ ප්‍රතිමතරද අපි මෝඩයි කියලාවත් දන්නේ
නැහැ. එතකොට ඒක ගියාට පස්සේ තමයි මම දන්නේ කොයි එක හරි මේ මේ මොහොතේ පවතින සිත් නෙවෙයි මම දකින්නේ ඒ සිස්ටම් හිතපු දේ හරි වැටහුණු දේ හරි තමයි ඒක දකින්නේ අතීතයට ගියේක මිසක්
මේ මොහොතේම එතකොට ආයි එතන විදර්ශනාවක් නම් විදර්ශනාව තුල වෙන්න ඕනේ මොකද්ද මේ ඇති කල්ලි මේ මොහොත අහු වෙන්න එපැයි හැබැයි අපි අතීතයට ගිය සිතක් නම් මෙනෙහි කරලා ගන්න එතන කාලයට අහු වෙනවද නැද්ද
කාලයට අහු වෙනවානේ
කාලයට අහු වෙනවා කියන්නේ ලෝකෙද නැද්ද
කාලයට අහු වෙනවා කියන්නේ ලෝකේ ඔව් සම්පූර්ණම ලෝකේ තමයි
ඔව් එතකොට ආයි තණ්හාව නේද එතන එතකොට එතන තණ්හාව නිරෝධ වෙන ප්‍රතිපදාවකට නිමෙන්නේ වැටින්නේ
නැහැ
මම කියන්නේ විදර්ශනාව කියලා තමන් සමතයක් පුරුදු කරනවා නම් ඒක වැරදි හොඳේ අද සමතය දැනගෙන විදර්ශනාවට රුකුලක් කියලා දැනගෙන කරන එක ප්‍රශ්නයක් නෙමෙයි
ඔව් දැන් ඔතන මම ස්ටක් වෙලා ඉන්නේ ඔතනින් එළියට
එන්න නෑ ඔතන ස්ටක් වෙන එක සාධාරණයි මොකද දන්නවද මොකද රුක්මේ කියන එක අල්ලගන්න ඕනේමයි හරියට උදයව යහුවෙන්න
ඒකනේ හරි
අපි ඒකයි මං කියේ දැන් අපි බුදුහාමුදුරුවෝ පෙන්නපු දර්ශනය අර තෙලෙන් බලලා අපිට දැන් අහු වෙනෝනේ පංච උපාදානස්කන්ධයේ උදයව නැත්තම් පංචස්කන්ධයේ උදයව බලනවා නම් හරි කියලා දැන් අපිට අද පංචස්කන්ධය කියලා අර්ථ ගන්නෙන්නේ තියෙන යමක් නේද එහෙනම් අපිට තේරෙන්නේ මේ ඇහැට පේන මල තමයි පංචස්කන්ධය ඒ කියන්නේ ඇහැට පේන මල කියන එක අපිට අහු වෙන්නේ පංචස්කන්ධකින් කියලානේ
එහෙමයි
ඉතින් එතකොට එතන කෙලින්ම යමක් කියන එකට මුල් වෙලා නේද පංචස්කන්ධය ඇවිල්ලා තියෙන්නේ අපිට
සම්පූර්ණයෙන්ම එහෙමයි
ඉතින් එතකොට අර අපි පංචස්කන්ධය නැත්තම් රූපණේ කියලා බුදුහාමුදුරුවෝ වර්තකතනේ කරපු රූපස්කන්ධය නෙවෙයි ඇල්ලලා තියෙන්නේ
නෑ
මම කියේ පහද
එහෙමයි
එතකොට දෙනවද එතන එතකොට මේ يعني අර කිව්වා වගේ දැන් පංචස්කන්ධයේ උදයව්‍ය කියන එක අපිට අහුවෙන්නේ නැහැ කියලා අපිට අහුවෙන්නේ මලක් තියෙන මල පංචස්කන්ධය කියලා අරගෙන ඒක ඇති නැතිවීම බලන උදයව්‍ය කියලා අපි අරම ඉතල කිව්වේ මෙතන අපිට අහුවෙන්නේ මොකද්ද මේ මල පංචස්කන්ධයක් කියලා හරිද නමුත් ඔතන අහුවෙන්න ඕනේ මොකද්ද පංචස්කන්ධය නිසයි මල හම්බෙන්නේ කියන එක ඒනේ පෙනීම නිසානේ මල හම්බෙන්නේ
සම්පූර්ණයෙන්ම එහෙමයි
නමුත් අපිට අද අහුවෙන්නේ මල නිසා පෙනීමක් වගේනේ
එහෙමයි
ඒ අර්ථ දෙකක් වේවි කියන්නේ විකෘතිය එතන අදහස් දෙක ඒතකොට මල නිසා පෙනීම ලැබෙනවා කියද්දී යන්නේ ඇතන තන්ත වලට පෙනීම නිසා මල හම්බෙනවා කියද්දී යන්නේ උදයව්වට ඒ කියන්නේ මෙතන මලක් රුප්පණය වෙනවා නෙමෙයි රුප්පණය නිසා මල හම්බ වෙනවා එනේ රුප්පණය තුල මල හම්බ වෙනවා
ඒක හරි ඒක මට හිතනවා එහෙම තමයි යන්න ඕන කියලා නමුත් මට එතෙන්ට ය아가න්න බෑ
ඒකෙන් මෙතන යන්න ඕන තරක් නෙමෙයි මේක කියන්නේ මෙතන තියෙන එකනේ මෙතන තේරුම් ගත යුත්තක් තියෙන්නේ ඒක එතන තේරුණා නම් එයා වැටෙන්නේ මගට තමයි ආයාට කරන්න කියන්නේ අලුතෙන් හිතලා කරන්න නෙමෙයි තියෙන්නේ ආ ඉන්නේ මගේ එයා හරියට 100 ඒ කියන්නේ එයා සංවර වෙන්න හික්මෙන්න එයාගේ මග කියන එක තුර තමයි එයා ඉස්සරහට යන්නේ.
ඉතිරූපං සමුදය කියන තැන වැටෙන්නේ ওই රූපණය වෙන තැනට නේද?
අන්න හරි. ඔව් එතකොට එයාට අහු වෙන්න ඕනේ පෙනීම තුලින් අහු වෙන බව යමක්. නැත්නම් යමක් නිසා පේනවා කියන එක නෙමෙයි.
ඔකේ. එහෙමයි. හොඳයි. තේරුණා ස්වාමීන් වහන්සේ. කරගන්න පුළුවන් නම් දන්නේ නැහැ නමුත් ඔබට කියන එක වැටහුණා.
ඔව් ඒක තමයි. ඕකේ අරක ගැන කියන්නේ අපි කියන්නේ කියන්නේ කරන්න පුළුවන්ද බැයිද කියන එක ගැන මොරි වෙන්න බෑ. මොකද කරන්න ඕන දේ ගැනවත් අපිට අදහසක් නැතුව ඒක ගැන හිතන එක අපරාධෙනේ.
ඔව් ඒක හරි.
අර මං කියද්දි කියන්නේ අර හුඟක් වෙලා තින්නේ අපිට නොදන්න නිවනක් දරාගෙන ඒක එක්ක ගණ්ඩ හදනවා නැත්නම් ඒක ගණ්ඩ බෑ කියලා හිතන් ඉන්නවා. තේරුණාද? මේක නෙමෙයි විය යුත්තේ හැමදෙස්සෙම අපි මොන හරි දෙයකින් වෙන්න ඕනේ මම හිටියට වඩා මගේ අඩුපාඩුවක් හැදුනද කියන දේ බැලුවනම් හැමදෙස්සෙම ඉන්න පුළුවන් සතුටේ නැත්තම් වෙන්නේ හැමදාම කොච්චර බණ ඇහුවත් මේක තේරෙන්නේ නැහැ කියලා මත්තෙන් දුක් වෙනවා එතන මං කියවෙක يعني අපි හිතන පරාසය වෙනස් වෙන්න ඕනේ
එහෙමයි
තේරුණාද ඒක අර මේක අද වෙලා තියෙන්නේ අපි අර අපි කලින්ම දන්නෝනේ නිවන් දකින්න ඕනේ කියලා එක
එහෙමයි
මං කියන එක වැරද්දක් නෙමෙයි ඒකර මම කියන්නේ අපි අර ඕවර් ස්ට්‍රෙස් කරලා තින්නේ අද
ඔව්
ඒකෙන් දැන් අපිට දැන් අපි බණක් අහන්න වාඩි වෙන්නෙම නිවන් තන
මන්ටේ හතෝ තන සොන්ස මට නම් හිතෙන්නේ ඉස්සර එහෙම හිතුණාට පෞගිය අවුරුදු දෙක තුන තුන මට හිතෙන්නේ මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය මේක කොහොමද වටහා ගන්න කියන එකයි මම මේ හොයන්නේ.
එහෙමයි. එතන මම ඒකමයි මම දැන් මම ඒක තමයි දැන් ටිකක් මේ නිකන් ඕදාරිකව කිව්වට දැන් ආයි නැන්දේ අදහස් කරේ තරගම තමයි. ඒ කියන්නේ දැන් අපි ධර්මය කොහොමද වටහා ගන්න කියලා එකක් අල්ලගෙන වාඩි වෙන්නේ.
ඔව් ඒක හරි.
මම කියන්නේ එතනත් තව ටිකක් හදාගන්න කියන එක. ඒ කියන්නේ ධර්මයක් වටහා ගන්න එක නෙමෙයි මේ කියන්නේ මොකද්ද කියන එකේ මොහොතේ හොඳට බලන්න කියන එක. තේනවාද? එතකොට ඊට බලව මම කියන්නේ සැහැල්ලුයි මනසට. තේරුම් මොකද? ඒක ඒ කියන්නේ මෙහෙමයි ඒක දැන් Taman තුලින් Taman එක කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒක කිව්වේ අර සමාජලාට දැන් අර අපිට ප්‍රශ්නෙනවනේ දැන් මේක තේරුම් ගන්න පුළුවන්ද බැයිද මේක කරන්න පුළුවන්ද බැයිද වගේ අදහස්. ඒ එන එක අපරාධයි. මොකද එයා එතකොට අර කියන දෙයට නෙමෙයි ફોකස් වෙලා තියෙන්නේ. මම අදහස් කරේ පේන්න දෙක මට
දෙන්නේ. එහෙම වැටුණා. දැන් ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන්ද සුළු උදාහරණයක් දැකීම හරි ඇසීම හරි ඒ කියන තැන මේ රුප්පණය වෙන තැන දැකිය යුතුක් අයුරු.
එහෙනම් මම කිව්වේ දැන් අපි රුප්පණය ගැන කතා කරලා අපිට රුප්පණය කියන එක ගැන කිසිම මෙලෝ අදහසක් නැහැනේ.
හරි.
එහෙනම් කොට ඒකයි මම කිව්වේ රුප්පණය වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. පහල මං කියන්නේ.
එහෙමයි.
ඒ කියන්නේ මේ මේ කතාව තුල තියෙන අදහස රුප්පල ගන්න. එතකොට රුප්පණය තේරෙයි.
එතකොට ඒක පැත්තේ යනකොට මෙතන සිදුවිය යුත්තේ මම මේ කරත් ගුණාට ඉස්සෙල්ලා කරත් එපන ඉන්න වගේ අහන්නේ මේ ස්වාමීන් වහන්සේ. එතකොට මෙතන සිදුවිය යුත්තේ මගේ යමක් ඇත මේවා තියෙනවා නිත්‍යයි මේවා ඇත කියන එකෙන් වෙන්වීම දෝතනෙන් සිදු වෙන්නේ.
නෑ ඒක තමයි. ඊට වඩා සාධාරණ නැද්ද? එතන ඒ තියෙන ඒ අවබෝධයට ආවට පස්සේ ওই ටික තේරුම් යනවනේ.
නමුත් ඉලක්කයක් තියෙනවා නම් මම දන්නවා යන පාර හරිය කියලා නැද්ද?
ඒක තමයි. දැන් මේක වැදෙන්නේ මේක නැද්ද? සාසනයේ තියෙන වෙනසයි ලෝකේ තියෙන එකේ වෙනසයි අර්ථය දෙකක් තියෙනවා. ලෝකය තුල කටයුතු කරන සෑම සිතුවිල්ලක් ක්‍රියාව ඒ කියන්නේ හිතන කියන කරන සෑම දෙයක්ම ලෝකය තුල හොඳට බලන්න අපි හිතන්නේ ඉලක්කයක් තියලාද නැද්ද?
තියෙනවා.
ඒක එතකොට අපිට කරන්න වැඩක් හම්බ වෙනවා නේද? ඉලක්කයක් තියෙනවා නම් කරගෙන යන්න.
එහෙමයි.
මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ කියන්නේ කලින් දන්න ඉලක්කයකට යනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ගවේෂණය සහ පර්යේෂණය කියන්නේ දෙකක් නේ. ඉන්වෙස්ටිගේෂන් සහ එක්ස්පෙරිමෙන්ටේෂන් කියන්නේ දෙකක්. ඉන්වෙස්ටිගේෂන් එක තමයි කෙරවලේ එකක් හොයන්න දැන් වැඩ කරන් යන්නේ. පෙරවල.
එහෙමයි එහෙමයි.
නමුත් බුදුහාමුදුරු පෙන්නන්නේ ඉන්වෙස්ටිගේෂන් එකක් නෙමෙයි එක්ස්පෙරිමෙන්ටේෂන් එකනේ. ඒ කියන්නේ ආරේ පරේෂණයක් පෙන්නන්නේ ආරේ ගවේෂණයක් නෙමෙයි. එතකොට අපි කියන්නේ අර කෙරවලට පින් පොයින්ට් කරගෙන දෙයක් කරන්න ගිය ගමන් යන්නේ ගවේෂණයක්. මම කියන්නේ ගවේෂණේ වැරදි කියන එක නෙමෙයි හොනේ. මේ මම මේ පෙන්නන්නේ අර හිතන්න ඕන පරාසය පුතුල කරගන්න ඕන විදිහ.
දැන් මම අහනකොට මෙහෙම කිව්වහම දැන් බෝධිසත්ව කෙනෙක් ඉස්සර වෙන ප්‍රාර්ථනාවක් දානවා මම බුදු වෙන්නම ඕන කියලා. එතකොට ඒක මත කොහොම හරි මේ සිත ගමන් කරනවා.
ඔව්
කියන එකයි මගේ මම මට වැටහෙන්නේ මේ විදිහට බුදු වෙනකම් වෙන දෙයක් වෙන්නේ නැහැ. වෙන වෙන මේ වෙන මාර්ගකින් බුදු වෙන්න යන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ එම් එකක් නෙමෙයිද? එතකොට මම හිතනවා නම් මගේ තියෙන්නේ එම් එක මේ සතරෙන් ගොඩ එන එක නම් ඒක මම මේ මගේ ඉස්සරහින් තියාගෙන යන එක ඒ දිකේ වෙනස මොකද්ද ස්වාමීන්
වහන්සේ? ඒක තමයි නේ. මම මෙහෙම ප්‍රශ්න කරනකොට දැන් බෝසතාණන් වහන්සේ නමක් ලෝකෙ පෙරම් පිරුපු බවට අපි දැනගත්තේ කොහොමද?
බුදුජානන්සේ දේශනා කරන නිසා.
ආ ඒක දේශනා කළේ බෝසත් කාලේද බුදුනාට පස්සේද?
බුදුනාට පස්සේ.
ආ ඒ වගේ බලන්න යම්කිසි කෙනෙක් අවබෝධය ලැබුවට පස්සේ කියන්න පුළුවන් මම මේ මාර්ගය ආවා කියලා. හැබැයි එයා ඒ මාර්ගය යනකොට එයා දන්නේ නැහැ එතනට යනවා කියන එක.
අහහ. ආ ඕකේ. අයි මට තේරුණා.
ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කොහෙවත් බෝසත්ව කාලේදී නිවන් දකින්නවා කියලා අදිෂ්ඨානයක හිටියේ නැහෙනි. බුදුහාමුදුරන්ට බෝසතාණන් වහන්සේ එක අදිෂ්ඨානයේ තිබින් මොකද්ද ඇත්ත කියන එක විතරයි හොයන්න ඕනේ.
ආ.
එතකොට ඇත්ත මොකද්ද කියලා හොයනෝ නම් එයා ඇත්තක් දරාගෙන හොයන්න බෑනේ. ඒක විතර නිදහස් බව.
ආ නිදහසක් තියෙනවා තමයි.
එතකොට අර මම කියන්නේ අපි වගේ කොටු වෙලා නෙමෙයි බෝසතාණන් වහන්සේලා යන්නේ. ඒකනේ දැන් දැන් මම කියන්නේ බුදු වෙනවා කියලා ඔච්චරට බුදුහාමුදුරුව දන්නවනම් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ කට්ටියලන් කියලා ධර්ම විනී ඉගෙන ගන්න දෙයක් නැහැ
නේ.
ඒතර තේරෙනවද උන්වහන්සේ කලේ Tamanට සත්‍ය ගවේෂණයක් ඕනේ, සත්‍යය ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා ඒ කාලේ හිටපු කාගාටුන ගිහිල්ලා බැලුවේ මොකද්ද? සත්‍ය මොකද්ද කියන විතරයි.
ඒක සත්‍ය සෙවීමත් එහෙම එකක් ඒ වුණාට නේද?
දැන් මම කියන්නේ හොඳට බලන්න සත්‍ය සෙවනවා කියන කේම් එකක් විතර ගන්න පුළුවන්.
බැරිද?
ඇයි සත්‍ය සොයනවා කියන එක එම් එකක් නම් එයා සත්‍ය දන්නව නේද කලින්? නැත්නම් හොයන්නේ කොහොමද?
ඒක නම් මට වැටහෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ මොනෝ හරි දෙයක් හොයන්න මොනෝ හරි දැන් මෙහෙම ගන්නකො තමන්ගේ ඇහැට දාන ස්කන්නඩ් දෙක මේ ග්ලාස් දෙක නැති වුණා නම් ඒක හොයන්න පුළුවන් නේද අපිට?
එහෙමයි.
එතකොට මම ඒකේ හොයන්නේ මම දන්න ග්ලාස්ස් දෙකනේ.
ඔව්.
සත්‍ය කියන එක හොයනවා කියලා අපේ නිර්වචනයට ආවොත් එහෙනම් ඒවා දන්න සත්‍යයක් නේ හොයන්නේ. එහෙනම් සත්‍ය හොයන්න ඕනේ නැහැ නේ අර්ථයෙන්ම.
නමුත් ඉන්න තැන මේ තීරම වැරදිය කියලා මේ අහලා
තියෙන ඉන්න තැන වැරදි කියලා දන්නවනේ ඒ මට්ටමේ සත්‍ය දන්නවද නැද්ද?
ඒ ඉන්න තැන සත්‍ය දන්නවා ඊට එහාට දන්නේ නැහැ නේ. ඒකෙ මිදෙන හැටි දන්නේ නැහැ.
ඒක තමයි. ඒතකොට ඔතන තේරෙනවද මෙතන කරන්නේ මෙතන මේ බුදුහාමුදුරන්ගේ චින්තන පරාසය බලන්න. ඒ කියන්නේ බෝසතන් වහන්සේලාගේ හිතන පරාසය. එතන උන්වහන්සේලා කරන්නේ ඒ මොහොතේ කරන කියන දේ හොඳ අවධානයෙන් බලනවා. තමන් ඒ කියන්නේ තමන්ට මොකද්ද මෙතනින් ගන්න පුළුවන් කියන එක.
අහ ඔකේ.
හ්ම්. ඒක තමයි චින්තනයේ වෙනස උනේ. ඒ කියන්නේ අපි අද මට ඕන දේ ගන්නනේ අපි අහන්නේ අද.
එහෙමයි.
නමුත් ඒ කියන දේ තුලින් මට දෙයක් ගන්නවා කියන එකේ අර්ථය වෙනස් වෙයි.
සම්පූර්ණයෙන්ම.
ඒකයි plan කරලා යනවා සහ plan එකකින් තොරව පරේෂණයක් වෙනවා කියන එකේ අර්ථ දෙක සම්පූර්ණ වෙනස්.
වෙනස්. ඒක හරි.
තේරුණාද?
එහෙමයි. මමත් එක්ක ගිහිල්ලා ඔක කරන්න බෑ.
නෑ මමත් එක්ක ගිහිල්ලා මම තමයි යන්නේ කොහොමත් ඔකට. නමුත් මම කියන්නේ දැන් ඔතන ඒක අර රළු ඕදාරික මට්ටමින් කරන්න ගියාම ටිකක් ස්ට්‍රෙස් වෙයි.
හා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ බොහොම පිං.
ඒ කියන්නේ මම මේක අදහස් කරේ, ඒ කියන්නේ දැන් ওই කාගේ මම කවුරුත් මේක වැරදි කියලා මම මේ අර්ථකථන කරනවා නෙමෙයි. මට තේරෙන පැත්තෙන් මම කිව්වේ, ඒ කියන්නේ අපි අර හොක කාලාට මනස අපේ ව්‍යාකූල වෙන්නේ අපි යමක් ඇචීව් කරන්න හිතාගෙන කරන්නේ ඕන දෙයක්.
සම්පූර්ණයෙන්ම.
ඔව් ඒක මාර අමාරුයි. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට ධර්මයක් කතා කරනකොට මිනිස්සුන්ගේ හිත සමනය වෙන්නේ නැහැ බැලුවහම. හිතියර වඩා එපා වෙනවනේ.
එහෙමයි.
ඒ වෙන්නේ මොකද නම් අපි අර නොදන්න ටාගට් එකක් මේ කලින් ඉඳන් පින් පොයින්ට් කරන් තියෙන හින්දා.
ඔව්.
ඒකයිගේ ප්‍රශ්නේ. ඉතින් එතකොට ඉතින් ආයි බනහනවා කියලා වෙන්නේත් ලෝකේ වැඩක් වගේ තමයි. ඇයි ලෝකේ වැඩ කරන්නේ දෙයක් බලාගෙන ධර්මයේ හන්නේ දෙයක් බලාගෙන. අර ඒක හරියට අර වගේ. අර සියල්ල මත ඇරපු මේ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අපි එක එක දේවල් ප්‍රාර්ථනා කරන වගේ සිද්ධියක් හොය තියෙන්නේ. ඒකයි ඉතින් අර ඔය මම මේක අදහස් කරේ නේද? තමන් අර හිතන කියන්නේ තමන්ගේ චින්තනය ඉවෝල්ව් වෙන්න තරමට තමයි මම මේක අදහස් දැක්වේ. හරි නේද? අර ඒකේ මොකක් කාගෙත් අඩුපාඩුවක් මට එහෙම කියන්න බෑ. කිනාගෙන හිතන විදිය කිනාගෙනට සාපේක්ෂයි.
එහෙමයි.
ඒකෝට ඒකෙන් තව ටිකක් අර ස්මූත් වෙන්න පුළුවන්. ඒකනේ හොඳට තව ටිකක් ෂාප් වෙන්න පුළුවන් මනස.
ඔව් එහෙමයි. හිතන්න තියෙනවා. එහෙමයි.
අනිවාර්යෙන් මෙතන හරියට ධර්මයක් වැටහෙනකොට තමන්ට නිරායාස ප්‍රීතිය එන්නේ සත්‍ය කියන එක මෙච්චර ප්‍රණීතද කියන එකේ. නැතුව දැන් තමන් ඉන්න වැරදි කියන එක අල්ලගෙන අපි දඟලන්නේ. නමුත් හරිනම් අර හිත තැන්පත් වෙන්න ඕනේ වැරද්ද බලවල නෙමෙයි. ඒ කියන්නේ තමන් හිතේ වල ඉස්සරහට යන බව හරියට තේරුම් ගත්තා නම් හරි. ඒකයි වෙන්න ඕනේ.
හරි.
ඒක අර ප්‍රශ්නෙට උත්තරේ ආවද නැත්නම් ඒක මොනිද?
ආවා ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ආවා.
ඒකයි ඉතින් එතකොට ඒතර හොඳට තේරුම් ගන්න පංචස්කන්ධය කියන එක අපි වචනෙට ගත්තට මේ පංචස්කන්ධය කියන එක අපිට සරලවම අද නමක් විතරයි. ඒ කියන්නේ නිකන් ඔය වචනයක් විතරයි. ඒක ලෝකේ නිමිත්තක්ම විතරයි. ඒතර ලෝකෝත්තර නිමිත්තකට ගන්න බෑ. මොකද අපි පංචස්කන්ධය කියන එක දන්නවනම් රූපණයේ කියන එක හරියට අහුවෙන්න ඕනේ.
ඉන්නත් සමගාමීද දැන් පංච උපාදානස්කන්ධය විස්තරක්ම තියෙන තැනක සත්ව ලෝක දේව ලෝක අපාය වල එහෙම දකින්නකොට මේ විඥානේ කියන එක ගැන ඒක ධාතුවක් වුණාට ඒක මේ විශාල භයානක දෙයක් කරන්න පුළුවන් දෙයක් වගේ නේද වැටහෙන්නේ? එහෙමද?
මට හිතෙනවා තේරුණා. ඒ කියන්නේ විඥාණය තුලින් අපාය එහෙම බලනකොට
නෑ. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවානේ, දැන් සිටුවරයෙක්ගෙන් පරිගන්න ගිහිල්ලා මේ එතකොට ඒ විඥාණය පැහැදිලි කරන්න ගිහිල්ලා එයා ඒ මනුස්සයා මේ යහළුවෙක් මිතුරෙක් හැටියට පෙනී ඉඳලා ඒ සිටුවරයට ඔක්කොම සත්කාර කරගෙන ඉඳලා සිත දිනාගෙන එතුමගේ විශ්වාසය සම්පූර්ණම ගත්තට පස්සේ ගත්ත තැනම කරා එල්ල කපන එක.
ඔව්.
එතකොට ඒක විඥාණය නම්, එතකොට මේ විඥාණය මේ තරම් හේතුඵල ධර්මයක් නේ විඥාණය කියන්නේ. එතකොට හේතුවක් නැතුව විඥාණය හටගන්නෙත් නැත්නම් මේකේ තියෙන භයානකත්වය මේ විදිහට මේකේ තියෙන විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මේක ගැන?
ඔව් මෙහෙමයි. දැන් ඔතන මම මෙහෙමයක් අහන්නකෝ. ආයේ රූපණේ මොතර අදාළ හින්දා මොකද පංචස්කන්ධයේ ඇතුළතම පංචස්කන්ධය තුළමනේ විඥාණය කියන එක අපිට හම්බෙන්නේ. එතකොට විඥාණය කියන එකේ නිර්වචනය තමයි විජානාතිතිකෝ භික්කවේ තස්මා විඥානාති උච්චති. ඕක බලන්න කජ්ජේ සූත්‍රයේ අර්ථය. හරිද? දැන් අපිට තේරෙන්නේ විඥාණය කියන අර්ථය ගත්තාම විජානන ස්වභාවයද නැත්නම් විජානන ස්වභාවය ඉක්මවපු විඥාණය කියලා දෙයක්ද?
මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
එහෙම නෙමෙයි. මම කියන්නේ සරලව නිකන් එක්ස්පීරියන්ස් එක ගන්න වචන වලට බලන්න ඕනේ. අපිට තේරෙන්නේ සිතක් කියන එක නේද?
එහෙමයි.
ඒතකොට එතන තියෙන්නේ විඥානයක් නේද? ආයි අල්කයන්ක් කියනෝ නේද?
විඥානය. එහෙමයි.
ඒතකොට තේනවද අපි විජානනය කියන ස්වභාවයෙන් විඥාන ස්වરૂපය අල්ලගෙන නැතුව ඒක ඉක්මවපු අර්ථකින් විඥානය කියලා තියන් ඉන්නේ කියලා?
වෙන්න පුළුවන්.
අර රූපණේ කතාවම ගන්නකෝ. අද අපි රූපණේ කියලා ගන්නේ රූපයක්නේ.
එහෙමයි.
ඒ වගේ අපි අද විඥානනේ කියලා ගන්නේ ආයි විඥානේ කියලා යමක්නේ.
යමක් හැටියට ගන්නවා. ඒක නමුත් ඒක යමක් නෙමෙයිනේ. ඒක යමක් දෙයක් නෙවෙයිනේ.
එහෙනම් මොකක්ද?
ඒක ස්වභාවයක් කියලා මට හිතෙන්නේ.
ඒක ආයි බලන්න. ඔක මෙහෙමයි. ඒතර ආයි බලන්න ස්වභාවයක් කියද්දිත් ආයි යමක් වෙලා තියෙන්නේ.
ඒකමද?
ඒ අල්කයන් ආයෙවිලා තියෙනවා. මට මගේ ඒක අල්කයන්ෙන් පෙන්නුව නෙවෙයි. නමුත් එතන බලන්න යමෙක් හෝ යමක් කියද්දී යමක් කියලා ඕදාරයක නැති වුණාට අපිට යමක් කිය මේ යමෙක් කියලා ඕදාරයක නැති වුණාට යමක් කියන ස්වභාවය පවතිනව නේද?
පැවතුණාට ඒක අපින් අල්ලන්න පුළුවන් පාවිච්චියට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද?
ඔව් ඒක හරි. දැන් ඒක තමයි අතින් අල්ලන්නත් ඇහෙන් බලන්නත් එහෙනම් මෙහෙම ගන්නකෝ. රූපණය කියන ස්වභාවය පැවතුනොත්මයි ඇහැට බලන රූපේ හම්බෙන්නේ. තේරෙනවද? එතකොට ඇහැට බලන රූපේ කියන එක ප්‍රමුඛ කරන්න රූපණය කියන ස්වභාවයමනේ ප්‍රශ්නේ.
ඔව්.
ඒතර තේරෙනවද? ඇත්තම උතන විඥාණය කියන ස්වභාවයමයි පටන් ගන්නම මිසක් විඥාණය කියලා අපිට අහුවෙන එක නෙමෙයි ඇත්තම තනනවා
කියන්නේ. එතකොට ඒක ස්වභාවයන් ගොඩක්මයි ස්වභාව
මම මෙතන වචනේ ගන්නෙ ස්වභාවය කියන එකෙන් ඒක හැංගීම ගන්න. ස්වභාවයක් කියලා කිව්ව ගමන් උතන යමකට තමයි අහුවෙන්නේ. උතන ලෝකය තුල කතා කරන සියලුම වචන පද යමක් හෝ යමෙක් කියන දෙකට කොටු වෙනවා. මොකද තේරෙන්නේ?
නමුත් එතකදී එතන මේ දැන් කියන්නේ බලන ඇසකට එහෙම දෙයක් යමක් නැති විඥානය කියන එක වේගයක් විතරක්නේ, දැනීම් වේගයක් විතර නම්.
නෑ කරන්නේ. ඔය ආයි කතා කරන්නේ විඥානණයද? විඥානණය නිසා හැදෙන වේගවත් සිතක් ගැනද?
විඥානණය නිසා ඇති වෙන වේගවත්.
ඒකට ඒ විඥානය ගැනද නැත්නම් විඥානයේ ඕන එකක් ගැනද?
විඥානයද නැත්නම්
එතකොට දැන් ඔය වේගයෙන් වැඩ කරනවා කියලා අපි ගන්නෝනේ විඥාණය. මෙතන වේගයෙන් වැඩ කිරිල්ලක් නෙමෙයි, මෙතන විඥාණය වෙලාවයි තියෙන්නේ. ඒතර කෙලින්ම ඒ කියන්නේ ස්ථිර බවක තියෙන්නේ නැතුව මේක ඒ මොහොතේ හැදෙනවා කියන එකේ නෙමෙයි මේ විඥානය කියන එක අර්ථකථනය කරන්නේ. ඔය කතා කරන්නේ පැවැත්ම තුල හමු වෙන දේවල් ගැන. පැවැත්ම පැවතුනොත් ඒක තුල හමු වෙන ඒවා විවිධාකාරයිනේ.
දැන් වෙත හෙනෝ හරි හරි ස්වාමීන් වහන්සේ ඔකේ ඒකත් තව මේකව කියලා කසත්මක්
එද අපිට වැඩේ දින්නේ අරගෙන අපිට ඔය රූපණය වේද ඉතිතිකෝ කියන තැන ඒ කියන්නේ වීමක් දැනෙන ස්වභාවය සංජානනය සංකරණය විජානනය කියන එක කවදාවත් හම්බෙන්නේ නැහැ ලෝකයේ තුල. ඒකට තමයි අර නුවණස කියන එක හම්බෙන්න ඕනේ. නුවණස පහළ වෙච්ච කෙනාට තියෙන අවබෝධය තමයි රූපණය ගැන. නැතුව රූපණය සම්බන්ධ දෙයක් ගැන නෙමෙයි ආඩ අවබෝධය තියෙන්නේ. මොකද අර කියන්නේ මගේ උදාහරණ රළු උදාහරණයක් නක්. දුක සහ දුක්ඛාර සත්‍ය කියලා බෙදනකොට බුදුහාමුදුරු කියන්නේ දුක්ඛාර සත්‍ය දන්න කෙනා දුක කියන එකක් දන්නවමයි කියලා හරියට.
එහෙමයි.
ඒ වගේ රූපණය හරියට දැනගත්තොත් තමයි ඇත්තම දුක කියන එක හරි හම්බෙන්නේ.
එහෙමයි. එහෙමයි. ඒක වැදගත්.
ඒතකොට දුක්ඛාර සත්‍ය හරියට නොදන්න තාක් අපිට ලෝකයේ දුක කියලා හම්බෙන්නේ නිකන් අපි හිතාගත්ත ටිකක් මිසක ඇත්තම දුක කියලා ලෝකයේ ඇතුලේ පෙන්න ගන්නත් බෑ අපිට. ඔන් කියන්නේ පැහැදිලිද?
පැහැදිලි පැහැදිලි. ෆුඩ් ෆොටෝත් පැහැදිලි. හිතන්න කරුණු ගොඩක් එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි හරි උතන ඒකයි මම කියන්නේ ධර්මය කොහොමද ධර්මය හරියට අහනව නම් තමන් ඉන්න දෘෂ්ටි ටික කොහොමවත් ආයි සුන්නක් දූලි වෙන මට්ටමට එන්න ඕනේ මොනිකාරය. පැහැදිලිද? ඒක වෙනවා කියන්නේ අන්න මම කියවන්නේ ඒක. අන්න එතනින් සතුරු වෙන්න කියලා. මොකද ඒ ඇත්තම දැන් අපිට මේ අපිට මෙතුවක් අල් අර වෙලා තියෙන්නෙම අපි හිතන එක හරි බවටම ඇවිල්ලා අපිට ගානට අපේ හිත කියනෝනේ හරි තමයි ඉතින් මේක තමයි වෙන්නේ කියලා.
එහෙමයි.
නමුත් ඒ එතනම වැරදි බවට යම් කිසි පරයයක් හම්බෙනව නම් එතන සිතුත්තක් තියෙනවා. සිතන මට්ටම මේ ඉක්මවන්න ඕන තරක් එතන තියෙනවා.
තියෙනවා. සම්පූර්ණයෙන්ම තියෙනවා නේ ඔබ හන්දෙත් එක්කම පේනවා
ඒ අන්නේ එතෙන්ට ફોකස් වෙනවා නම් මම හිතන්නේ ඒ මම හිතන්නේ සෑහෙන මේ අර්ථයක් ගන්න පුළුවන් කියන එක. එතෙන් තමයි අත්‍යවම කියන්නේ විවෘත බව කියන එක.
බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පින්.
ඒක තව තේරු නැත්නම් අහන්න මේ මම නික අදහස තමයි දෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ මම ආයිස්ටරක් ඒ ටිකත් හොඳට මේ හිතලා ආයිස් වෙලාවක අහන්න ප්‍රශ්නයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ.
ඒක
මොම් පින් දරුවන්
තව මොනවද
තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන.
දැන් ඒ කලින් කරපු ඩිස්කෂන් එකෙන් මට පොඩ අහන්න දෙයක් තියෙනවා.
ඔව්.
අන්න දැන් අපේ රූප කියන්නේ දැනට අපි අත්දැකපු දේවල් වලින් හදාගත්තු දෙයකට නම් රූපයක් ඇත්තම ඇත්ත
නෑ. ඒක එහෙම ගන්න නෙමෙයි.
ආ.
ඒ කියන්නේ අපි අත්දැකපු දේවල් කියන්නේ රූපය නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි ලෝකය තුල තියෙනවා රූපය කියන එකට අර්ථයක් අපිට ඇවිල්ලා මේ පේන දේවල් තමයි රූප කියලා. හරිද?
ඔව්.
ඒ අර්ථෙන්නේ ඔබ අහන්නේ ඒ කියන්නේ අපි එකතු කරගත්ත දේවල් වලින් රූපයක් කියන කතාව. නමුත් ඔතන ඔය මම දැන් රූපය කියලා නිර්වචනය කරේ මම ඒක ඩිෆයින් කරේ එතනට නෙමෙයි. අපිට ඇහෙන් පේන දෙයක් හමු වෙන්නෙම පෙනීම කියන රූපණේ නිසා. අන්න එතනයි රූපය හමු වෙන්න ඕනේ හරියට.
ආ. ඕකේ.
තේරුණාද? ඒ කියන්නේ කිව්වේ එක්සැම්පල් එක අපි දැන් අපි ගාව තියෙන මොබයිල් ෆෝන්.
ආ.
අපිට හිතෙන්නේ කෝල් එකක් එනකොට මොබයිල් ෆෝන් එක ඔන් වෙනවා වගේ කියලානේ. එතකොට අපිට හිතෙන්නේ අර කෝල් ටික නිසා ෆෝන් එක තියෙනවා කියලානේ.
නෑ.
නමුත් එහෙමද වෙන්නේ නැත්නම් ෆෝන් එක නන් ස්ටොප් 24/7 ඔන් වෙලා තියෙන හින්දා අර එන එක පික් වෙනවද කියලා බලන්න.
ඔව්.
ඒක ඇත්තම රූපේ කියන්නේ අර ඔන් වෙලා තියෙන ස්වභාවය. තරම කිව්වේ
ඒක? තේරෙනවා.
අන්න එතන තමයි පොඩ්ඩක් අල්ලගන්න ඕනේ.
හරි තේරෙනවා.
ස්වාමීන් වහන්සේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ අර ඊයේත් පැහැදිලි කරලා දුන්නා මේක මේ ප්‍රතිපදාවකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක අර ප්‍රඥාව දියුණු වීම තුලින්ම දකින්න දෙයක් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අපි සතර සතිපට්ඨාන එහෙම කායේ කානපස්සී විහෙරති කියනවා. ඒ වගේම අර බාහේ දාරුචාරී ස්වාමීන් වහන්සේටත් එතන භවිස්සති කියලා කිව්වා. ඒ එතකොට යම් කිසි එකෙනි ප්‍රතිපදාවක් තුලින් ප්‍රඥාව වැඩිලා දකින දෙයක්ද මේ ධර්මය කියලා අන්න එහෙම හිතන්න පුළුවන්ද කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන්
වහන්සේ. දැන් මම කියන්නේ එතන මම කියන වචනෙට යන්න එපා. මම කියන වචනෙට අල්ලන්න නැතුව හොඳට බලන්න සතිපට්ඨාන සූත්‍ර දේශනා ටික අරගෙන. එතන හොඳට බැලුවොත් තේරෙයි එතන කියන්නේ වඩන්න කියන එක නෙමෙයි. එයා විහරණේ කරනවා කියන එක. විහරත කියලා යදෙනවා නම් මේ මොකක්ද මේ ව්‍යාකරණයක්? පාලි ව්‍යාකරණයේ විහරත කියලා යදෙනවා නම් බුදුහාමුදුරු කියන්නේ කරනු කියලා. තේරුණාද? මම හින්දු උදාහරණයක් නෑ හැමෝටම අහලා තියෙන සූත්‍රයක් තියෙනවානේ සුනා මේ සූත්‍රය නෙමෙයි කොටස තියෙනවානේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ආවද ඒක?
එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි.
ඔතන සුනාත කියන්නේ මේ ඇසේ වී කියලා නෙමෙයි අසනු කියලා කියන්නේ එතන. පැහැදිලිද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
නමුත් හොඳට බලන්න සතිපට්ඨාන සූත්‍රය හොඳට බලුවොත් තේරෙයි එතන කරනු කියලා නෑ කොහෙවත්. එතන තියෙන්නේ වාසය කෙරෙයි මෙහෙම වෙයි ඒ වගේ අදහසක් තියෙනවා. මම කියන්නේ මේක මේ අක්කිරිය වාදයක් වගේ, يعني කිසිම ක්‍රියාවලියක් නොකර හිටියා කෙනකින් වෙනවා කියන එක නෙමෙයි හොනේ. මම මේ උත්තරේ මෙහෙම පෙන්නන්නේ ඔය අහන ප්‍රශ්නෙට ගැළවීමක් වෙන්න. තේරුණාද? නැත්නම් මේ අවබෝධයෙන් පස්සේ නිකන් ඔය හිටියොත් මේ වෙනවා කියන එකක් නෙමෙයි, يعني ඒක වෙන්නේ නැහැ. ඒක අක්කිරිය වාදයක් වෙනවා. ඉතින් මේක කරලා වෙනවා කියලා ගත්තොත් ක්‍රියාවාදීයක් වෙනවා. ඒ හින්දා ඒ අර්ථ වලට යන එකට නෙමෙයි මම පෙන්නුවේ. ඔය අහපු ප්‍රශ්නෙට උත්තර සාධාරණ වෙන්න. පැහැදිලිද?
හොඳයි ස්වාමීන් වහන්සේ.
තේරුණාද ඒක?
ඔව් ඒක තේරුණා ස්වාමීන් වහන්සේ.
සවුනත් තියෙන
ස්වාමීන් වහන්සේ එතන අර භවිෂ්‍යති කියන තැනත් ඒ භාවිතා කරන්න කියන අදහස නෙමෙයි තියෙන්නේ නේද? තිරුවන් සරණයි.
ඔව් එතන මෙහෙම ගතන හරිය දිත්තේව දිත්තමත්හම් භවිෂ්‍යති කියද්දී නුවණ පහළ වෙච්ච කෙනාට වැටහෙන ස්වභාවය. ඒ කියන්නේ එයාට දැන් ලෝකය වැටහෙන විදිහ ඔය තියෙන්නේ. පැහැදිලිද?
හොඳයි ස්වාමීන් වහන්සේ.
මම මේකේ අදහස් කරේ මේකයි. මම කියන්නේ තමන් වඩන ප්‍රතිපදාව වැරදි කියලා කියන එක නෙමෙයි මං කිව්වේ. කොහොම කළත් පූර්ව භාග ප්‍රතිපදාවක කෙනෙක් යැපෙන්නම වෙනවා. නැතුව ඒ කෙනාට මේ නුවණක් පහළ කරගන්න පුළුවන් අවබෝධයක් ගන්න බෑ. මම අර මුලින්ම අර නැන්දත් කතාවක් කිව්වේ හිත චංචල වැඩි නම් ඒ චංචල බව අඩු කරන ප්‍රතිපදාවක අනිවාර්යෙන් ඉන්න ඕනේ. තේරුණාද? ඒක තුල ඉන්න එකම තමයි එතරට යන්න මාර්ගය. එතකොට දැන් ඔය කරන ප්‍රතිපදාවල් වැරදීලා අපෑරලා දාන එකට නෙමෙයි මම ඔය කිව්වේ. ඔය මම පෙන්වෙත් ඕගොල්ලෝ කරන ප්‍රතිපදාව නිවන් කියලා හිතන් ඉන්නවනම් ඒක වැරදි බව. නැතුව ප්‍රතිපදාව වැරදි කියන එක නෙමෙයි හරි. ප්‍රශ්න අහපු ඒ
ඔව් හොඳයි ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ හැගීම ගන්නද? තේරුණාද?
ඔව් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපිට මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ. ඒ වඩන එකේ ප්‍රතිඵලයක් හැටියට යම් කිසි දවසක අපිට මේ ධර්මය දකින්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්න තියෙන්නේ නේද ස්වාමීන්
වහන්සේ? නෑ යම් කිසි දවසක නෙමෙයි. එහෙම වුණොත් එහෙම කාලික වෙනවා සාසනේ. ඔය මම කියන්නේ ඔය මේ ඒක තමයි මම කියන්නේ මේක පටලව ගන්න එපා. දැන් මම මේ කියන්නේ මාර්ගයක් වඩලා නිවන් දකින්නවා කියලා එක මං කිව්වනේ මුලින්ම වැරදි කියලා. මං ඊට පස්සේ ආයේ අනිත් පැත්තට කිව්වේ තමන් කරන ප්‍රතිපදාව ගැන මේ තැවෙන්න නෙමෙයි මං ඕක කිව්වේ. මෙතන වියුත්තේ මොකද්ද? තමන් හැම මොහොතෙම තමන් දන්න දෙයට එහා ගියපු දෙයක් තේරුම් කරගන්න පුළුවන් මනසක් පවත්ව ගන්නවා කියන එකයි පූර්වාග ප්‍රතිපදාව කියන්නේ. තේරුණාද? ඒකට මනස සැහැල්ලු වෙන්න ඕනේ. ඒකට මනස කම්පන අඩු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අර කියන විදිහට සීල් ටික රකින්න, දානමාන කරන්න, මන භාවනා කරන්න, භාවනා කරන්න, ඔය යහපත් කියන ඕනම දෙයක් කරන්න අර හිතේ තියෙන සැහැල්ලුව පවත් ගන්න. එතකොට ඕනම වෙලාවක කියන ඕන දෙයක් අපි කියන්නේ අර උරලා ගන්න පුළුවන් මට්ටමට මනසක් එනවා. තේරුණාද?
හොඳයි.
අදහස් හරියට ගන්න.
ඔව් ස්වාමීන් වහන්සේ තේරුණා ටික. හුඟක් දුරට තේරුණා. තේරුම් ගන්නවා.
තේරුණා. සමුණති.
අවසරයි.
ඕකේනේ.
මේ ඉස්සලාර කිව්වේ දැන් අර ආපු ප්‍රශ්නෙට මේ අර දිත්තේව දිත්තේ මත්තම් බයොසිටිකෝ මේ කෙරෙන විදිහ කියලා ඒක දැන්
කෙරෙන විදිය නෙමෙයි මම කිව්වේ මොකද එයාට ලෝකයේ අසු වෙන විදිය දැන් අහුවෙන.
අසු වෙන විදිය.
ඔව්.
ඒක පොඩ්ඩක් වෙනස්සේ මේ පද හතර මොකද අපි අහලා තියෙන එක වෙනස් විදියකට මිට කලින් ඒක චුට්ටක් වෙනස්සේ පැහැදිලි කරලා දෙන්න
බෑ. මම මේ පද හතර පැහැදිලි කරනකොට මම ඕකේ අපිට තේරෙන පැත්තෙන් කියන්නම්කෝ මේ පද හතරේ ගැඹුරක් තියෙන විදිය. දැන් හොඳට බලන්න. අපිට අද තේරෙන්නේ මොකද්ද? අපිට අද තේරෙන්නේ මෙච්චර කාල දැකපු නැති දෙයක් ඇහැට පේනකොට අපිට තේරෙන්නේ මොකද්ද? පෙර නොතිවීම හටගත්තා කියලාද? නැත්නම් පෙර තිබිච්ච දේ දැන් මට හටගත්තා කියලාද?
අපිට සාමාන්‍ය නම් තේරෙන්නේ තිබ්බ එකක් දැන් පේනවා කියලානේ.
පේනවා කියලානේ. ඒතකොට හොඳට බලන්න පෙර නොතිවීම හටගෙන අපිට ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ නැහැ නේ මේ කතාවේ හැටියට.
ඔව්.
අපිට පෙර නොතිවීම හටගෙන පෙරත් තිබුණ දැනුත් තිබුණ නාදෙත් පවතිනවා කියන කිරීම කුටි මට්ටමට එන්නේ.
ඔව්.
එනවා. දිත්තේව දිත්ත මත්තං භවිෂ්‍යති කියන එකේ ගැඹුර තමයි පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනය තියෙනවා. ඒකයි අද දිත්තේව දිත්ත මත්තං භවිෂ්‍යති කියන්නේ. අපිට දිත්තේව දිත්ත මත්තං කියන එකේ සිංහල අර්ථය ගන්නකෝ. දැක්කොත් දැක්ක පමණයි. අපිට පමණ නෙමෙයිනේ හම්බෙන්නේ. අපිට හම්බෙන්නේ ගොඩක්නේ. එහෙනම් අපිට අද රූපයක් දැක්කොත් දැක්කොත් දැක්ක පමණ නෙමෙයිනි අපිට කෙලින්ම සමස්ත චිත්‍රයම හැදෙනෝනි මේක ගැන මම උදාහරණයක්
කොම වගේ මේ හැදෙනවනේ
නෑ ඒක තමයි මම කිය උතන උදාහරණයක් උතන හැදෙනව නෙමෙයි අපි හොඳට තේරනොත් තේරෙයි අපි ඉන්නේ පෙර නොදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ස්වභාවයකවත් පෙර නොදීම හටගෙන පවතිනවා කියලා තියෙන ස්වභාවයකවත් නෙමෙයි හරියට වැටහුනොත් වැටහෙයි දවසක අපි ඉන්නේ කෙලින්ම පවතිනවා කියන පැවැත්ම තුල.
ඔව්.
එතකොට ඔය එකක්වත් අපිට යොදලා ගන්න බෑ. අපිට අපිට පමණ කියන එක හීනෙන්වත් අපි දැකලා නැහැ. අපි කෙලින්ම පවතින බවෙන් කුක්ටි වෙලා ඉන්නේ. ඒකයි මෙතන පංචස්කන්ධය උදා වෙලා වැයෙනවත්, උදා වෙලා නිරෝධ වෙනවත්, ඇතිලා නැතිනවත්, ඇතිලා හටගෙන පැවතිලා නැති වෙනවත්, ඉපදිලා මැරෙනවත් ඒක සිද්ධියක් නෙමෙයි දෙන්නේ. හරියට අහුනොත් අහුවෙයි පංචස්කන්ධය නියතව පවතින අපේ මනස තුළ. මනස නෙමෙයි. ඒ කියන්නේ අපේ පැවැත්ම කියන්නේ පංචස්කන්ධය ස්ථිරවම පවතිනවා.
අර සනස මේ අර ස්විමින් පූල් එකේ මේකෙන් ඊයේ විස්තර කරේ. එතකොට අර ඒක තකාකේ වගේ ස්විමින් පූල් එක වගේ
නේ. ඔකම සහ අර තම කිව්වේ සෙල් ෆෝන් එක නන් ස්ටොප් ඔන් වෙලා දිනවා කියලා. අන්නේ ඔන් වෙච්ච ගතිය තමයි පංචස්කන්ධය කියන්නේ. එතන හොඳට බලනකොට ටෙලිෆෝන් එකේ කතාවෙන් ටෙලිෆෝන් එකේ කොයිල් එකක් එක පාට නිවිලා ආයෙ එක පාට ස්විච් ඔන් වෙලා එහෙම වෙනවද?
නෑ එහෙම වෙන්නේ
නෑ. එතකොට එතන පමනක් කියලා තැනකට යෙදෙන්නේ ටෙලිෆෝන් එකේ කාරණාව නැත්තම් කුටි පිටින් පවතිනවා කියන තැනටද?
පවතිනවා කියන්නේ.
ආ එතකොට ඩාර්ජිලි හඳුන්වන්නට පලස්ත වෙනකොට වැටෙන්නේ මොකද්ද මේකේ අර්ථය? මේ පැවැත්ම නතර වෙන ස්වභාවය වැටෙනවා. අන්න එතනටයි විත්තේ විතරක් තමයි බවිසු කියන්නේ. අපි ඔය වැඩේ කරලා දෙන්නේ මේකයි අපි දැන් ඔය දිත්තේ දිට්ඨ මත්තම් භවිෂ්‍යති කියලා අරගෙන අපි දන්න අර ඉන්ද්‍රිය මට්ටමින් ඉන්ද්‍රියට අසු වෙන රූප වලට තමයි අපි ඔබ නිර්වචනය කරන් තියෙන්නේ රූපණයට නෙමෙයි රූපණය කියන එක පහු කරලා ගියපු රූප කැලේ වලට අපි අල්ලලා තියෙන්නේ ඉතින් ඒකනේ දැන් ඇහැක් විතරට රූපයක් ආවට පස්සේ අපිට හිතෙනවා හරි දැක්කොත් දැකපමණයි රූපය ඒ රූපය නෙමෙයි රූපණය කියන්නේ රූපණයයි රූපය
රූපනේ වෙලාම තින අපිට අර ප්‍රමුඛ වෙන විදිහට අහු වෙන එක තමයි ඒ වෙලාවට වෙන්නේ නේද?
ඔව් එතකොට එතන දිත්තේ විතර මත්තන් කියලා කියන්නේ අර දර්ශනේද නැත්නම් තියෙන දේ නැති වුණා කියලා ගන්න එක.
දර්ශනේ
නෑ දර්ශනේ නෙමෙයි අපිට ඇහැ ඉස්සරහට එන රූපය උදයවගෙන් මෙනෙහි කරනවා කියන්නේ මොකද තියෙන බවින් නැති බවට යන එක.
ඔව් අපිට නෑ මෙතන දාරුචිරි හඳුනනට අහු වෙන්නේ නැති දර්ශනේ එතන නේ.
දාරුචිරි හඳුනන දර්ශනේ හම්බෙන්නේ කොතනින්ද? දිත්තේ කියන එක හම්බෙන්නේ රූපෙන් නෙමෙයි. පෙනීම කියන තැනින්. අපිට අද පෙනීම හම්බෙන්නේ පේන රූපෙන්නේ.
ඔව්.
නමුත් අතන අහුවෙන්නේ පෙනීම කියන දැනි. අන්න එතනයි හරිම රූපය කියන්නේ.
හා හා හා.
අර මුලින්ම විස්තර කරේ රූපණේ කියන එක.
හරි හරි සාර.
ඒකයි ගැඹුරු එතන ඒක ලොකු වෙනසක් තියෙනවද?
ඔව්. එතකොට ඔය විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන මට්ටම චුට්ටක් පැහැදිලි කරන්න පස්සේ
ඔය කරා දැන් මම ඒකම අර අතන සිතේ කතාව ගියේ දැන් අපිට අපිට විඤ්ඤාණය කියලා හම්බෙන්නේ මොකද්ද කියන්නේ විඤ්ඤාණය කියන එකේ අර්ථකථනය මොකද්ද කියන්නේ අයිරට දෙන්නේ විදිහට
සිත සිතපත්තනේ අපි ගන්න මනස සිත එහෙම තමයි මේ දැනට නම් සියලු තියන්නේ.
ආයි අර ඇහැට පේන රූපේ ඇහැට කියන්නේ පෙනීම මුල් කරලා ඇහැයි රූපය ගැන කතා කරනවා වගේ අපි අද හිත කියලා කල්පනා කරගන්නේ විඥානනේ ඉක්මෝලා හම්බෙන විඥානයේ කුයි සිටවිල්ලකුයි නේද?
ඔව් ඒ වගේ ඔව්.
ඒතකොට ඇත්තටම අපි අල්ලන්නේ විඥානය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන එකද නැත්නම් අපි අර විඥාන මට්ටම කියන්නේ අපි ඒකට අතක්වත් කියන්නේ නැතුව අපි හිතන් ඉඳ ගැහැලත්.
ඔව් අපි හිතන් ඉන්න එකක් තමයි අපිට අහු වෙන්නේ.
ඒකයි විඥානනේ කියන තැන හම්බෙන විඥානයත් අපි අද සිතක් කියලා ගන්න විඥානයත් කියන්නේ සම්පූර්ණ අර්ථ දෙකක්. හා
හා.
ආරජිරි හඳුනට අහු වෙන්නේ විඥානන ස්වභාවයෙන් විඥානේ. අන්න එතන හරියට අහු වෙනවා අනිත්‍ය බව. එතකොට විඥාතේ විඥාත මත්තන් කියන දර්ශනයට එනවා.
හරි හරි.
ඔයද පහදලා දිනවද?
ඔව් 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 පහදලා නේද මාස. තිරසමයි.
තිරසමයි. තවමනවත් තියෙන්නේ
ස්වයංහසේ එතන නිකන් පොඩි අදහසක් එනවා දැන් විඤ්ඤාතේ විඤ්ඤාතම එතකොට දැන් අපිට හම්බ වෙන්නේ නිකන් අර අපිට දැන් අපිට හම්බ වෙනවානේ අපිට හම්බ වෙන රූපය ටිකක් අර මේ ගොඩක් ප්‍රොසෙස් වෙච්ච එකක් වගේ
ඔව් ඒක තමයි
මේ මුලින් හම්බ වෙන්නේ නැහැ දැන් අපි හම්බ වෙන්නේ අපිට පුටුවනේ හම්බ වෙන්නේ. එතකොට පුටුව කියන්නේ නිකන් අර කලයක් වගේනේ.
ඔව්.
ඒ කියන්නේ පුටුව කියන්නේ ටිකක් අර විකාශනයේ
විචාරකව මේක අපිට හම්බෙන්නේ කවදාවත් හේතුඵලවාදය නෙමෙයි. අපිට හම්බෙන්නේ අපි දන්න පරිමාණ ටික.
අහුන්නේ නැසනස.
අපිට හම්බෙන්නේ හේතුඵලවාදය නෙමෙයි ඔය එක එක විදිහට විඤ්ඤා මේ එක එක විදිහට මානසිකාරය කරන්නේ. අපිට හම්බෙන්නේ අපි දන්න ඵලයේ කර්ම ටික. කර්මඵලවාදී අපිට අහුවෙන්නේ ඔය. හරියට රුප්පණේ අහුවෙනවනම් පරිසෝප්පන්නේ අහුවෙනවා. හැබැයි රුප්පණේ නිසා ඇති වෙන රූපයක් ගැන අහුවෙනවනම් ඒතර කර්මඵලය අහුවෙන්නේ.
තකස්සනස ඔබට විස්තර කරන්නකෝ අපිට.
ඔව් ඒක තමයි මම විස්තර කරන්නේ.
අපිට හම්.
ඒතර විස්තර කියන්නද?
කියන්නේ දැන් ওই විඤ්ඤාත මත්තන් කියන ටික තමයි තේරෙන්නේ නැත්තේ. දැන් අපිට තේරෙනවා මෙතන අපිට අවුලක්
කියලා මේක කියන්නේ ගන්න ඕනේ විඤ්ඤාණ විඤ්ඤාණණය කියන එක බලන්නකෝ. එතකොට විඤ්ඤාත මත්තන් කියන එක නෝනට අහුවේ. විඤ්ඤාණය කියන එක අපිට අහුවෙලා තියෙනවද බලන්න. නැත්තම් ඕක නිකන් විඤ්ඤාණය අල්ලලා දාලා පෙනීම කියන එක අහුවෙලා තියෙනවද බලන්නකෝ. පෙනීම
පිලිස්සනාස පෙනීම කියන එකට වඩා අපිට හම්බ වෙන්නේ මලක් ඒ වගේ මේ මේ ලොකු
ඔව් එතකොට දැන් ආයිද මාම කියන්නේ මාය අනිපතර ඔප්පු වෙනව නේද දෙකට අපි අද පෙනීම කියලා නිර්වචනය කරගන්නේ පෙනීම කියන එක පැවතෙද්දි ඒක නිසා උපදින රූපයක් මිසක එතකොට පෙනීම කියන රූපණේ නෙමෙයි කියන එක
එහෙමයි
මෙතන පැවැත්ම කියන්නේ පේන මල නෙමෙයි පෙනීම කියන රූපය. ඒකයි අර විස්තර කරනකොට අර මම සමහරවිට කියන්නේ පෙනීමමයි මල කියලා. ඒක කරන්නේ රුප්පණය කියන එක පොඩ්ඩක් තේරුම් කරවන්න. තේරුණාද?
එතකොට අපි ප්‍රසවනාස ගොඩක් අර මේ ෆයිනල් ප්‍රොඩක්ට් එකන්නේ හම්බු වෙන්නේ
ඔව් ඒ කියන්නේ අපිට කෙලින්ම හම්බෙන්නේ මගේ කමක්. මමත්වයේ අහුවෙන්නේ නැහැ අපිට කවදාවත්. ඒ කියන්නේ මගේ කම අහු වුණාම අපි කරන්නේ මොනවද? ඔය තණ්හාව නැති කරන්න තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු දර්ශනයක් ගන්නෙ. නිරෝධ පැත්තර නෙමෙයි අපි ගන්නෙ. ඒකයි ඕන බලන්න හොඳට කරන ප්‍රතිපදාවල වචන නෙමෙයි වන් කියන්නේ උඩින් උදේ යව්වේ අනම්මනක් නෙමෙයි. හොඳට හිතලා බලන්නකෝ. අපි ඔය උදේ යව්වේ කියලා ඕන එක වඩන්නේ ඇහැට පේන රූපයක් අල්ලන්න නෙමෙයිද කියලා. පෙනීම කියන එක අල්ලන්නේ නැහැ නේ. රූපයක් අල්ලලා තමයි උද්‍යෝගයක් කියන්නේ. ඒ මට්ටමේ තියෙන්නේ ඇති නැති බව. අපි විඥානයේ නිරෝධයි කියලා ගන්නෙ මොකෙන්ද? එක්කෝ හිතකින් නැත්නම් සිතුවිල්ලකින්. විඥානණය නිසාමයි සිත සහ සිතුවිල්ල දෙපැත්තට හම්බෙන්නේ. ඒතර විඥානණය එහෙමම පවතිනවනේ.
ඒකෙන් ස්වාමීනාස දැන් පොඩි අදහසක් ගත්තොත් පුටුවේ මොකක් හරි එකක් ගැන හිතුවොත් අපි පුටුව පනවල තමයි ඉතුරුලි කරන්නේ.
පුටුව අපි පනවල නම් අපිට ඒක අහුවෙනවා. අපිට පුටුව පනවල නෙමෙයි අපිට ඒක අහුවෙන්නේ. පුටුව පැන විලා නිසාමයි අපිට ඒක ගැන හිතන්න නැතුව ඉතුරු ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒකට පැවැත්ම කියන්නේ අපි පුටුව ගැන හිතන එක නෙමෙයි. අර පුටුව කියලා හම්බෙන මූලික තැන. අන්න එතනයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක හරියට අහුවෙන්න ඕනේ.
පුටුව කියලා හම්බෙන මූලික තැනද පෙනීම කියලා හම්බෙන මූලික තැනද?
අනේ ඒක තමයි දැන් මම උදාහරණ එකයි කියවමයි. දැන් මම කියන්නේ පුටුවේ උදාහරණය. මම ඒ උදාහරණයට දැන් සම්බන්ධ කරේ.
අනේ පුටුවේ පුටුවේ පුට එන්නේ ඉතෙල්ලා. පුටු
නෑ මෙහෙම ගන්න.
පුටුව
කියන උදාහරණ නම් ගන්නේ. දැන් ඊටු ඔක්කොම ටික අමතක කරලා දාන්නකෝ. පුටුව කියන එක මුල්ලුනොත් නෙමෙයිද පුටුවේ කැලේ කියන කතා කරන්න පුළුවා.
එහෙමයි.
එතකොට පුටුව වගේ තමයි පෙනීම ඇසීම දැනීම සිතීම කියන්නේ. පුටු වේ කැලේ වගේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ. අසකන්නාසේ දියසරි කියන්නේ ඊට ඉස්සරහා ටික. අර ඒක ගන්න ගොන්න මම මගේ කියන අර්ථයෙන් හොඳට බලන්න අපිට ඇහැ කියන්නේ මමද මගේද?
ඇහැ කියන්නේ මගේ.
මගේනේ. රූප කියන්නේ මොකද මගේද?
රූප කියන්නේ මගේ.
මගේනේ. ඒකෝට තේරෙනවද අපි මම කියන නිර්වචනයෙන් පැනලා ඒ මමත්වයේ අල්ලන්නේ නැතුව කෙලින්ම මගේ කමින්මයි මේ ලෝකේ අල්ලන්නේ කියලා. ඕක ඔච්චර දෙයක් නෙමෙයි. දැන් ඔය පෙනීම කියලා මම කිව්වේ ඇත්තටම පැවැත්ම පෙනීම කියලා. ඒ පෙනීම කියන්නේ ඇත්තටම මම. නමුත් හොඳට බලන්න පෙනීම කියලා නිර්වචනයේ අපිට තේරෙන්නේ පෙනීම මම කියලාද මගේ පෙනීම කියලා.
මගේ පෙනීම.
එතකොට ආයිමකෝ පෙනීම කියන එකත් අපි ඉස්සරහට දාලා අපිට අහුවෙන්නේ.
එහෙමයි.
ඒකයි මං කිව්වේ. ඕක මානසිකාරයක් කරලා ගන්න එක නෙමෙයි. මං ඒක කියන්නේ කියන දේ හැංගීම බලන්න.
එහෙමයි. හැංගීම බලන්නේ කිව්වට සවනාස ඒක හරියටම තේරෙන්නේ නැහැ ඉතින්.
ඒක තමයි මං කිව්වේ මේක තේරෙන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. තේරුම් කරගන්න ගියොත් වෙන්නේ එක්ක තේරෙන්න නැත්නම් තේරෙන්නේ නැතුව යනවා. ඒක නෙමෙයි තේරෙනවා කියන්නේ විඤ්ඤාණ මට්ටමනේ. ඒක තමයි එතන තමන් හොඳට කියන්නේ බලන්න කියලා තමයි මට වදනේ කියන්නේ.
හැංගීම කියන්නේ එතකොට සවනාස කියන්නේ හැංගීමත් විඤ්ඤාණ මට්ටමක් නෙමෙයි නේද?
ඒක විඤ්ඤාණ මට්ටම හැංගීම කියන්නේ. ඔය අපි කරන හැංගීම විඤ්ඤාණ මට්ටමක්. නමුත් මම
කියන්නේ
එතන උත් ඉස්සෙන්න ඕනේ කියලා.
ඊටත් මුලට යන්න ඕන.
ඔව්. තවුණා තියෙන ප්‍රශ්න.
ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ඔය මේ සාකච්ඡා වලින් මට දැනට තේරලා තියෙන දැන් අපිට මොනවාම හරි අරමුණක් හිතට හරි ඇහැට හරි අහුවෙනකොට මෙතන යම් කිසි වරදක් තියෙනවා කියලා දකින්න උත්සාහ කරන එක තමයි දැන්ට කරන්න තියෙන්නේ කියලා මට දැන්ට වැටහිලා තියෙන එක හරිද ස්වාමීන්
වහන්සේ? ඒක තමයි. දැන් ආයි බලන්නකො එතන. දැන් එතකොට අපි ඒ වැරද්දක් තියෙන බව මෙනෙහි කරන්න නම් ඒ වැරද්දක් තියෙන බව මෙනෙහි කරන්න කලින් එක බාර ගන්න ඕනද නැද්ද?
ඒක බාර ගන්න ඕනේ සමහරවිට.
ඒ කියන්නේ ප්‍රිය බව හම්බෙලාද නැද්ද?
ඔව් ප්‍රිය බවක් හරි අව අප්‍රිය බවක් මොකක් හරි හම්බුලා.
නෑ නෑ ප්‍රිය අප්‍රිය බව නෙමෙයි. චක්කුම් ලෝකේ පිය රූපං කියද්දි කියන්නේ ඇසමයි ප්‍රිය කියලා.
ඔව් ඇහැට යමක් දැකලා කියලා අහුවෙලා.
නෑ නෑ යමක් දැකපු එක නෙමෙයි මං කියන්නේ. ඇහැ කියන එක නැත්තම් හිත කියන එකම අහුවෙලා නේද එතන?
ඔව් අහුවෙලා එතන.
ඒකයි ඔය අපි කරන්නේ අර බාරගත්ත දෙයක මොන හරි වැඩන එක. එතකොට වෙන්නේ සමතයක් සමාධියක්.
ඔව් ඔය සමාධිය වැඩෙනවා. නමුත් ඒ සමාධිය වැඩෙන බව දැනගන්න ගමන්ම එතන යම් කිසි වරදක් තියෙනවා කියලා අපිට ඉතින් තේරුම් ගන්න පුළුවන්.
ආයිත්
හිතෙන්ම තමයි.
ඒක තමයි. එතකොට පැවැත්මට අපි කිසිම පහරක් ගහන්නේ නැහැ නේද? අපි කරන එක කිම.
ඔව් ස්වාමීන් වහන්සේ එහෙම පැවැත්ම තමයි තියෙන දිගට.
අර පැවැත්මෙම එක එක විදිහට අපි වෙනස් වෙවි යනවා එච්චරයි. අර බුදුහාමුදුරුවෝ කියන්නේ අර අනුමතබ්බ සංයුත්තේදී කෙවිතක් උඩ දැම්මොත් මහන්නේ විටක අගින් වැටෙනවා, විටක අනිත් කෙවලෙන් වදිනවා, විටක මැදින් වදිනවා. ඉතින් ඔය තුනේම වදිනවා කියන්නේ ඔය තුන වදින්නෙම කෙවිත තියෙන නිසාමනේ. අපි අර වදින තැන මේ මොනවා හරි සොලියුෂන් එකක් හොයන්න කල්පනා කරනවා. නමුත් කෙවිත කියන එකට ප්‍රතිකාරයක් කරන්නේ නැහැ නේ.
එතන තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා සර් නේ.
තේරුණා.
සමහර කෙවිත කියුවේ තමයි මොකද්ද එතන මාත්.
එනේ අගින් වදිනවා කියන්නේ හරියට පැවැත්ම ඉන්නකොට සමහරවල් සතර පා යනවා. පැවැත්ම තුලම ඉන්නකොට කෙනෙක් දිව්‍ය ලෝක ප්‍රකටල වලට යනවා. පැවැත්ම ඉන්නකොට ආයි මනුස්සතර වලට යනවා. මුලින් මැදින් අගින් තුනේ වදින්නේ කෙවිත පවදින හින්දානේ.
හරි හරි.
අර පීනුම් තටාකය කියලා ගත්තාම එතන මේ පීනුම් තටාකය වගේ නේ අර ඒ
උපමාව තමයි. එහෙමයි.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔය කියස.
ස්වාමීන් වහන්ස දැන් මට පැහැදිලි වුණ විදිය මේ දැන් අපි පැවැත්මක් දීලා පවතිනවා කියලා හිතන එකද මෙතන වෙන්නේ?
මොකද? පැවැත්මක් දීලා?
පැවැත්මක් දීලා පවතිනවා කියලා අපි හිතන එකද මෙතන වෙන්නේ?
පැවැත්මක් දෙන්නේ මොකෙන්ද?
ඒක අපිට નિરાයසයෙන් පැවැත්මක් දෙන ස්වභාවයක් තියෙනවා.
ඔව් ඒක වෙන්නේ කොහොමද?
ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි අවබෝධ කරගන්න ඕන කියන එක මට හිතෙන්නේ.
ඔව් මෙහෙමයි. එතන අර අර මට උපමාවක් තමයි කියන්නේ. ඒ කියන්නේ අර අර මේ ස්විමින් පූල් එකේ උපමාව ගන්නකො එනෝ වතුර වගේ තමයි අතරම පැවැත්ම කියන එක. වීඩියෝ අහුණ හරිය. වතුර වගේ තමයි පැවැත්ම කියන එක. මගෙ ඇහෙනව නේද?
ඔව් ඇහෙනවා ඇහෙනවා ස්වාමීන්
වහන්සේ. මගෙ වතුර තමයි පැවැත්ම කියන්නේ. ඒක ඇතුලේ ඉන්න කිඳුන් කාර්ය හය දෙනා වගේ තමයි අසකන්නාගේ දිවසරිය මනස. නැත්නම් වතුර තමයි නොදෙනුවත්කම කියන්නේ. ඔගින්න කිමිදුම් කාර්යෝ පස් දෙනා වගේ තමයි රූපේන සංකාර විඥාන. ඒකර ඇත්තම ඉතින් එතන මූලතන තමයි හොයාගන්න ඕනේ. ඒ අර්ථෙන් කියපුව එක හරි.
එහෙමයි ස්ටේනස. එහෙමයි. ස්ටේනස දැන් එතනදී අපි ආයි කාලයක් පනව ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ප්‍රාත්මක් දෙනකොට පවතිනවා කියන ස්වභාවයත් එක්ක.
මේක මෙහෙමයි අපි ආයි මේව මේ පනව ගන්න ඕනේ නැහැ. ඔය පනව ගන්නවා කියලා අපි නිර්වචන වලට එන්නේ ඇහැට රූපයක් පේනවා කියන සංසිද්ධි වගේ අල්ලනනේ. දැන් ඒ කියන්නේ අපිට ලෝකේ ඉන්නකොට තේරෙනවා මේ රූපේ පේනකොට වෙන රූප පේන්නේ නැහැ. ඒකර තමයි අපිට හිතෙන්නේ මේ රූපයක් කියන එක මේ මොහොතේ තමයි පැනවෙන්නේ කියලා. තේරෙනවද? ඒ අර්ථ වලින් තමයි ඔය පනව ගන්නවා කියලා අදහසක් කියලා දිනේ. ඔතන පනව ගන්න එකක් නෑ. මේතන කෙලින්ම පැවැත්මක් පවතින්නේ. මොකද පනව ගන්න ඕන හොඳට බලන්න ඔය කෙලින්ම කතරුකාරක මේ ව්‍යාකරණයක් නේ. එහෙනම් ඔතන කෙලින්ම මේ ඔතන කතරුභාවය අයින් කරා නම් ඔතන පනවන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් එහෙම කරන්න බෑනේ කොහෙවත්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන්යි.
පොඩි ප්‍රශ්නයක් අහව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛත්වයේ පිළිබඳව. දැන් අපි මලක් පූජා කරනකොට දැන් හවසට හරි උදේට හරි කොහම හරි කොයි වෙලේක හරි මල් පූජා කරනකොට දැන් S2 අරගෙන මල් පූජා කරන මල පූජා කරලා ඊට පස්සේ වඳින අවස්ථාවේදී S2 පියා ගන්නවා කියලා හිතමුකෝ අපි.
එතකොට ඇස් අරගෙන පූජා කරන මොහොතේදී එන ප්‍රමුඛත්වයක් තියෙනවනේ. ඊවට ඇස් දෙක වහගෙන තමයි මේ ඒකට අදාළ ගාතාව හරි කියන්නේ. එතකොට එතන ප්‍රමුඛත්වවල වෙනසක් තියෙනව නේද එතන මේ නමස් මේ කරන වන්දනාවේ?
ඔව්, එක වෙලාවකදී ඇහැ පැත්ත ප්‍රමුඛ කරගන්නවා, එක වෙලාවකදී හිත පැත්ත ප්‍රමුඛ
කරගන්නවා. එතන මොකක් හරි දැන් අපිට ඇත්තටම මේ මල කියන එක හිත පැත්තෙන්ම දැන් කොහොමද දෙකේදීම හිතනේ ඔතෙන්ට බලපාන්නේ අවස්ථා දෙකේදීම?
ඔව් ඒක හරි. නමුත් ඔතන දැන් එහෙමනේ චක්කු විඥාණය කියන එකත් මනෝ විඥාණය කියන එකෙත් එතන තියෙන්නේ අන්න ඒ කියන්නේ එහෙම ගත්තම හරි මම දැන් උදාහරණයක් කියන්නේ හරි දැන් අනිත් පැත්තට පටලවා ගන්න එපා. විඥාණය කියන්නේ පැවැත්ම නේ. විඥාණයේ තියෙන ෆ්ලක්චුවේෂන් තමයි ඒ එක එක වෙලාවකදී ප්‍රමුඛ කරනවා චක්කු විඥාණය, අනිත් වෙලාවදී ප්‍රමුඛ කරගන්නවා මනෝ විඥාණය. එක වෙලාවදී ප්‍රමුඛ කරනවා සෝත විඥාණය, අනිත් වෙලාවදී මේ මනෝ විඥාණය. අන්න ඒ වගේ ෆ්ලක්චුවේෂන් එක. හැබැයි ඔය ෆ්ලක්චුවේෂන් එක වෙන්නේ පැවැත්ම ඒ කියන්නේ උතර විඥාන මට්ටම නියතව පවතින හින්දා. උදාහරණයක්.
හලෝ.
ඒක ස්වාමීන් වහන්සේ මේ දැන් එතකොට මේ එතකොට එතන මේ මේ අතරම නිකන් එතන තියෙන වෙනස හොඳ විදිහක් හරි මොකක් හරි එතන වෙනසක් තියෙනව නේද ස්වාමීන් වහන්සේ? කොහොම හරි එතකොට
ඒක තමයි මම කිව්වේ ඇහෙන් බලනවට වඩා හිතෙන් හිතනකොට සජීවී බව වෙනස් නේ.
සජීවී බව වෙනස්.
ඒක තමයි අපිට අද හිතන සජීවී බව. හැබැයි ඇත්තටම ආත්මීය බව කියන්නේ ඔය ඒ කියන්නේ ඇහෙන් පේන එකවත් හිතෙන් හිතලා හිතෙන් බලන රූපෙ නෙමෙයි. තේනවද? අපිට සජීවී බව කියලා හම්බෙන්නේ රූපේ අර්ථයෙන්නේ. ඒ කියන්නේ ඇහැට ඇහැ ඉස්සරහා තියෙන කාර් එකත් හිතෙන් හිතනකොට තේරෙන කාර් එකත් කියන දෙකල්ලනේ අපි සජීවී අජීව බව ගන්නෙ.
එහෙමයි.
නමුත් ඔතන ඇත්තම ඕක තමයි ලෝකය තුල හම්බෙන සජීවී බව. නමුත් ඇත්තම ආත්මීය සංකල්පය කියන්නේ ඕක නෙමෙයි. හිත ඒ කියන්නේ හිතෙන එකම හිතක් නෙමෙයි හොඳේ. ඒ කියන්නේ හිත කියන එක හැදෙන්නත් තියෙන විජානනීය ප්‍රොසෙස් එක අන්න ඒකයි සංකාරය කියන්නේ අතර.
ආහා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ මේ දැන් අර මේ දැන් ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි නිකන් සාමාන්‍ය මේ මට්ටමින් ගත්තොත් නිකන් පින්කමක් කරනකොට වගේ වුණත් දැන් අර එතන මොකද්ද එතන තියෙන වෙනස කියලා දැන් අර එහෙම S2 අරගෙන ඉදිරියේ එහෙම මේ රූපේ බලාගෙන කරන දෙයි S2 වහලා එතන රූපේ නැති අවස්ථාවේදී යමක් කරන එකේ මොකක්ද තියෙන වෙනස කියන එක අර ප්‍රමුඛත්වයේ තියෙන වතන ඒ උනාට ඒ මොහොතේම S2ක් පියාගෙනනේ ඊට පස්සේ වන්දනාව කරන්නේ.
ඔව් හරි. ඒ
ප්‍රමුඛත්වයේ ඊට පස්සේ එතන අඩුවීමක් වෙනවද?
ඔව් ඒක තමයි ලෝකේ පැත්තේදී ඕකේ ප්‍රමුඛ අප්‍රමුඛ බව තමයි හම්බ වෙන්නේ. හරිද? ඒක ගැන තර්කයක් නැහැ. ඉතින් මම අර ඒ කිව්වේ අර හැමදාම මම කියද්දි කියන්නේ වාහනේ එළියෙන් දකින කොටත් හිත පැත්තෙන් බලන කොටත් අර්ථ දෙකක් නේ. නමුත් දැන් අර අපි මෙතන ફોકસ කළේ ඔය දෙක කියන්නේ බයි ප්‍රොඩක්ට් දෙකක්. ඒක ප්‍රධාන ප්‍රමුඛ බව කියන්නේ හිත කියන එකත් හැදෙන විදිය. සංකරණේ නැත්නම් අර උපමාව හැටියට අර ජලාශය. අන්න ඒකයි ප්‍රධාන ප්‍රමුඛ බව. අපි කතා කරන්නේ ඒක තුල ඉන්න කිවිඳුම්කාරී උඩපල්ලේ හැන එකක් නේ.
එහෙමයි.
නමුත් මම කියන්නේ අර වතුර කියන එක දිගටම ප්‍රමුඛයි නේද? හරියට බලුවා. ඇයි වතුරෙන් තොරව කවදාවත් ගණ්ඩවත් බෑනේ කිවිඳුම්කාරී වෙන අදහසක්?
එහෙමයි සෝයිනස්. දැන් එතකොට ඒක දැන් ඔය මම ඉදිරිපත් කරපු උදාහරණය මේකට යොදා ගන්න ඕන නම් කොහොමද ස්වාමිනාස? එතන තියෙන වෙනස අඳුර ගන්න.
එහෙමයි මම කියේ දැන්. ඒක මම අර රළුවෙන් එකයි කිව්වේ පොඩක් කඩලා මල පේනකොට චක්කු විඥාන මට්ටම ඇහෙන් පේනකොට ඒක හිතනකොට මනෝ විඥාන මට්ටම හරිද? හැබැයි එතන චක්කු මනෝ කියන දෙකම වචන දෙක අයින් කරන්නකො එතන විඥානයේ කියන එක පැවතුමක්මයි නේද? ඒ මොහොතේ චක්කු සහ මනෝ කියලා ෆ්ලක්චුවේට් වෙන්නේ.
එහෙමයි.
අනිත් එක තියෙන ලොකුම ප්‍රමුඛත්වය ඒ විඥාන මට්ටම.
ඒක අර මේ නිකන් ඇකඩමික් පැත්තෙන් වගේ හිතනවා ස්වාමීන් වහන්සේ ඒක අර ප්‍රැක්ටිකලි කරනකොට ඕක තේරුම් ගන්න හරි අමාරුයි.
දැන් ඒක තමයි මෙතන ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් එකක් කියන එක මම හදාම කියන්නේ එතන හිම කරන්න බැරි බව. මෙතන අතන නුවණත් එක්ක තමයි ඒක નિરાයාස ප්‍රැක්ටිකල් එකට එන්නේ. ඒ තාක් අරක තමයි ඒ තාක් කරන්න වෙන්නේ මොකද්ද? පුළුවන් තරම් එනේ මේ කියන එකේ ගැඹුරු අල්ල ගන්න පුළුවන් විතර මනස හදන එක.
එහෙමයි. අර නිතරම හිතන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඒක අපි මේ බාහිරෙන් මල පූජා කරලා ඇස් දෙක පියාගත්තාම ඉතින් ඒ බාහිරේ පේන්නේ නැහැනේ. එතකොට තමයි නිකන් හිතෙන්නේ දැන් මේක බාහිරෙන් පූජා කළත් එකයි නැතත් එකයි ඉතින් ඇස් දෙක පියාගෙන කොහොමත් හිතලා මේ පූජා කරාම ඇතිනේ කියලා.
දැන් ඉතින් මෙහෙම බානුව ඉතින් අය. දැන් මේ මම අයිස්ක්‍රීම් එකක් ගැන කියනකොටයි දිවේ අයිස්ක්‍රීම් එකයි කියනකොටයි සමානයි නම් ඔක්කොම නැහැ ඔහොම කියන එක. හැබැයි එහෙම වෙන්නේ
නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ අර මේ මේ ඒක ඒක උදාහරණ වලදී ඉතින් වෙනස් වෙනවා ඒ හිතන විදිහ.
ඔයක තමයි ධර්මතාවය කියන්නේ කො මොන උදාහරණ ආවත් එක හරියටම ඇප්ලයි වෙනවා. එතකොට දැන් එක එක උදාහරණ වලට අර්ථය පයින්නවා නම් බැඩිම උදාහරණ වලට ගැලපෙන එකෙන් ගන්න අර්ථයක්. තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔයගේ ඒක ඒක තේරුම් ගන්න පුළුවන් ඔබ හස ඉදිරිපත් කරපු උදාහරණේ. තේරුණා ස්වාමීන් වහන්සේ.
තේරුණා.
එතන අර අයිස්ක්‍රීම් එක දිවට ගැටෙනකොටයි හිතට ගැටෙනකොටයි එතෙන්දී අර මේ ඒ දෙකේම දැනීම් ස්වභාවයක් සිතීම් ස්වභාවයක් පැනවෙනවා. දැන් එතන අර ලොකු අත්දැකීම් ටිකක් දැන් හිතින් කරනකොට හිතෙන් අයිස්ක්‍රීම් එක කනකොට කොටත් යම්කිසි අත්දැකීම් ටිකක් දැනෙනවා. කනකොටත් යම්කිසි අත්දැකීම් ටිකක් දැනෙනවා. ඒක කනකොට දැන් මේ මම මෙහි ඇත්තටම මේක කනවා. අර වෙලාවේ මෙනෙහි කරනවා කියන හැඟීම් දෙකක් තියෙනවා.
ඔව්.
එතකොට එතන අර ඇත්තටම කනවා කියලා හැඟීමක් තියෙනවා. අනිත් වෙලාවේ මේක මේ වෙන එකක් ස්පර්ශ වෙනේ වෙන මතකයක් එක්ක ජීවත් වෙනවා කියලා හැඟීම් දෙකක් තියෙනවා. එතකොට ඔය දෙකේම යම්කිසි මේ 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 සිතීම් ස්වභාවයකුත් තියෙනවා.
ඔව් ඉතින් ඒක තමයි මම ඉතින් අර දැන් උදාහරණයක් රළුවෙන් ගන්න ඕන නම් අපි කොතනකවත් සිතකින් තොරව ජීවත් වෙලා නැහැ නේ.
එහෙමයි.
අපි දැන් එකපට ගමු අර ඉන්න රළු උදාහරණයක් ඇහෙන් පේන එකත් අන්තිමට හිතට එන්නේ. කණින් ඇහෙන එකත් හිතට එන්නේ. නාසය දිව ශරීරයෙන් එනවා තියෙන්නේ හිතට. හිතට හිතනේවා තියෙන්නේ හිතට. ඒ අර්ථයෙන් ගන්නකො මෙතන එතකොට තේරෙනවද මෙතන හිත කියන එක දිගටම කියන්නේ පවතින නිසා පෙනෙන ඇහෙන දැනෙන හිතනේව වෙනස් වෙවි යන්න පුළුවන්කම වෙලා තියෙනවා කියලා.
එහෙම
උදාහරණයක් වොත් ලයිට් වැලක් ගත්තොත් ඔතන අපිට තේරෙන්නේ අපිට පේන්නේ මොකද්ද කරන්ට් එක දැම්මම කරන්ට් එකද ලයිට් එකද?
ඒක ලයිට් එකනේ පේන්නේ.
ලයිට් එක. ඔය ලයිට් එක පත් වෙන්නේ මොකේ බලෙන්ද? ලයිට් වල බලෙන්ද කරන්ට් එකේ බලෙන්ද?
කරන්ට් එකේ බලෙන්නේ.
ඔකේ රටා අමාරු කළත් එක ලයිට් එකක් නිවිලා අනිත් ලයිට් එක පත් වෙලා ඔය මොන රටා දාන්නත් එක දිගට කරන්ට් සැපීම තියෙන්න ඕනේ
නේද? එහෙමයි.
ඔන්න කරන්ට් සැපීම වගේ තමයි මම කිව්වේ පැවැත්ම කියන එක. ඒක ඇතුලේ තියෙන ෆ්ලක්චුවේෂන් ටික තමයි වෙනස් වීම තමයි විපරිණාම ස්වභාව තමයි. ඔය අපි කියන ලෝකයේ තුල පෙනෙන අස්තිර ස්වභාව තමයි. ඔය නැත්තම් කැමැත්ත නැති ස්වභාව කියලා අනම්මන විතර විස්තර කරන්නේ ඔය ලයිට් වෙල් ගැන. එනේ ලයිට් වෙලේ තියෙන ලයිට් ටික ගැන ඔය විස්තර කරන්නේ. නැතු වර කරන්ට් එක ගැන නෙමෙයි. අපේ ලයිට් වලින් මේ විස්තර කරගන්න හදන නිවන කියන එක ලයිට් ටික නෙමෙයි ඔගේ ප්‍රධාන කරන්ට් එක.
දර්ශනාස දැන් මේ කරන්ට් එකට සමාන වෙන්නේ මේ අවිද්‍යාව කියන එක වෙන්න ඕනේ.
නේ මෙහෙමයි. ඒක හරි අවිද්‍යාව කියලා මම මේක කියන්නේ නැත්නම් දැන් අවිද්‍යාව ගැන අපිට වචනයක් විතරනේ හුදු. ඒක අපිට තේරෙනවා නම් ඕකට වචනයක් ගන්න ඕනේ නැහැ ඔහොම. ඒකට පැවැත්ම කියලා ගත්තනම් හරි. මොකද නැත්නම් අවිද්‍යාව කියලා එකක් අපි ගන්නෙත් ඇත්තම අවිද්‍යාවෙන් ආයි.
එහෙමයි.
අර මොන හරි නොදන්න එකට x කියලා දාගන්නවා වගේ අපි අර අවිද්‍යාව කියලා වචනයකට දාගන්නවා මේ මොකක් හරි අර අදහසක් ගන්න ඒ වචනේ.
එහෙමයි. ඒකට නොදන්නකම කියලා දාගන්නත් පුළුවන් නේද?
නෑනේ අතර නොදන්නකම කියලා දානවනම් ඒක දන්නකමද නැද්ද?
ඔව්.
ඉතින් ඒක උඩේ නොදන්නකම කියලා දාලා වැඩකුත් නෑනේ. ඒකයි මං කිව්වේ ඔය ඔක්කම අර මේක විස්තර කරන්න ගත්ත පర్యాయ වචන ටිකක් මිසක නැතුව ඒක තුල ලගින් දෙපා ලැග්ගොත් එහෙම වැඩේ ඉවරයි.
ඒ සොයනාස කියන උදාහරණය තේරෙනවා. නමුත් දැන් ඔකේ මේ
ඔයදිම මේක තමයිනේ අමාරු අර මොකද ප්‍රශ්නලක් කිව්වේ උපමාව කියන එක තේරුම් ගන්න ඕන කෙනෙක්ට පුළුවන් මොකද උපමාව ඔක්කොම දන්නෝනේ ලෝකෙ තුල හැබැයි එතන හැංගීම ගන්න තමයි අමාරු ඉතින් ඒකට තමයි කියන්නේ අර ඒ කියන්නේ පුළුවන් තරම් එතන මානසිකාරය හරියට හදාගන්න කියන එක ඒක ප්‍රැක්ටිස් කරලා කරන්න බෑ ඒක පුළුවන් තරම් අවධානයෙන් අහන්න කියන එක තමයි කියන්නේ තින්නේ
සොයනස කියන දැන් ඔය හිතන බවක් තියනවා කියලා පැහැදිලි. හිතන බවක් නැත්නම් මේක හිතන බවක්ද ඇත්තරම තියෙන ස්වභාවයක්ද එහෙම නැත්නම් මොකක්ද කනද දැන් අවදිලා තියෙන්නේ හිතද අවදිලා තියෙන්නේ දිවද අවදිලා තියෙන්නේ කියලා ඒ හැම එකටම හිත කියන එක දාල වෙලා තියෙන්න ඕනේ.
ඔව් ඒක
නමුත් එතන තියෙන ප්‍රශ්නයක් එතන තියෙනවද කියලා තේරෙන්නේ
නැහැ. ඒක. අර පෙනීමේම වැරද්දක් තියෙනවා කියලා බලින්වත් කියන්න බෑ කියන්නේ ඔන්නේ පැවැත්ම ඉච්චනට අපිට සපයි. ඒකයි ඔය කියන්නේ.
එහෙමයි. ඒ සපද්ද කියන එක නම් අපිට එහෙම දැනෙන්නේ නැහැ.
ඒක තමයි ඒක ඉගෙන ගන්න ඒක තමයි කියන්නේ නොදැනුවත්කම කියන එක. ඒක අපිට අල්ලගන්න අමාරුයි. අපි 요거 දන්නවනම් ඇත්තම දුක තේරිලා. අපිට වැරද්දක් වෙන්න ගන්න බෑ කියන අපිට එච්චරට එතන තියෙනවා මේ යහපත කියන සුඛසාගත ස්වභාවයක්. අර කියන්නේ ඒකයි බුදුහාම කියන්නේ චක්කුලෝකයේ පිය රූපං කියတာ. තණ්හාව බිහි වෙන්නේ පෙනීම කියන තැනට. ඒ හින්දා එතන තියෙන්නේ ප්‍රිය බවක්. ප්‍රිය බව කියන්නේ සැප බවක්නේ. ඒක නොතේරෙන එකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ පැවැත්ම ඔච්චර අපි පතාගෙන යන්නේ.
ප්‍රිය බවක් තේ
චක්කුලෝකයේ අප්‍රිය රූපං නම් ආයිතින් බලන රූප ගැන කතාවක් නෑනේ අපිට. පෙනීමම ප්‍රශ්නයක් වෙලාවනේ. ඒ කියන්නේ මම මර අලු උදාහරණයක් කියන්න. ඇහැට සුදක් බැඳුනොත් අපි 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 ඒ ඇහෙන් පේන රූප ගැනද වැඩිපුර වොරි වෙන්නේ අර සුදා අයින් කරගන්නද?
සුදා අයින් කරගන්න.
අන්න හරි. ඇහැම කියන්නේ සුදක් නේ. ඒක රූප පැත්තටද බර වෙන්නේ මනස ඇහැ පැත්තටද?
එහෙනම් ඇහැ අයින් කරගන්න තමයි හදන්නේ.
ඔය දැන් මෙතන බුදුහාමුදුරු කියන්නේ මොකද? නොදන්න කෙනාට ඇහැම සුදක් කියන එක තේරෙන්නේ නැහැ. ඒ ඇහැ එච්චරට ප්‍රිය වෙලා. ඇයි සුදක් කියලා අහුවෙලා නැන්නේ තාම? අන්න ඒක උඩට සක්කුල් ලෝකයේ පිය රූපං සාද රූපං එතරම් තන්නව බෝදිනවා. ඉහි අදහසක් ගන්න එපා හොඳේ දැන් මෙහෙම ඇහැ කියන එකේ සුද බැඳුනොත් එළිය රූප තිනවා කියලා ගන්නෙද්දී එතන සුද බැඳිලා නැහැ හරි. ඒ අර්ථය තේරුම් ගන්නද?
ඒක තේරු ඇහුන්නේ නැහැ
සනන්. හරි. දැන් අර මම කියපු උදාහරණය නිකන් පිටින් පැන්නාම හිතන්න පුළුවන්නේ. ඒක තමයි ඇහැ කියන එක සුද්ධ කරගත්තා නම් ඉතින් එළියේ රූප තිබ්බත් එකයි නැත්ත් එකයි කියලා. නමුත් ඇහැ පැවතුනොත්මයි රූපය කියන එක පවතින්නේ නැතුව ඇහැ කියන එක පවතින්නේ නැතුව රූප පවතිනවා කියන එක ගන්නවා කියන්නේ සම්පූර්ණ වැරදියි නේද?
එහෙම.
තවමත් ඉතින් ප්‍රශ්න.
දැන් ඔය කතා කරපු විදිහම අර සෝනියන්ට ඊයේ තිබු උදාහරණයක් ගැන හිතුවොත් කාර් එකක් ඇලාම් එකක් දාලා තිනවා. එතකොට ඇලාම් එක දාලා තියෙන නිසා තමයි වැදුනොත් හරි ඒක නැත්නම් ඈත ඉඳලා කාර් එකට ඒක තියෙන තැන හොයන්න විවිධාකාර විදිහකට ඒ ඇලාම් එක ඇක්ටිවේට් කරන්න පුළුවන්.
ඔව්.
එතකොට අර ඕක එතකොට අර
ඇක්ටිවේට් කරන්න ඕනේ. හොඳේ ඇක්ටිවේට් වෙලාම තමයි තියෙන්නේ. අදාළ තැනදී ට්‍රිගර් වෙන විතරයි.
Exactly. So, එහෙම වුණා. එතකොට දැන් ඕකම තමයි දැන් ඔය සාමාන්‍යයෙන් දැන් කියේ ඔය ලයිට් එක දාන එකයි කරන්ට් එකයි එහෙම. එතකොට ඕක අපි ගලපන්න හැදුවොත් සාමාන්‍යයෙන් දැන් අපේ මේ දැන් සාමාන්‍යයෙන් ඕක තමයි පැවැත්ම කියන්නේ. ඒකෝ දැන් පැවැත්ම කියලා කියන ඊට පස්සේ දැන් ධර්මය අනුව තියෙනවානේ අස්මිමානයයි සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කියන එක ගන්න අර සාමාන්‍යයෙන් මේ පැවැත්මක් කියනවා කියලා අපි හිතන එකනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ.
හරි.
අසීමානය කියන්නේ දැන් මම يعني මේ මම වෙමි මම එතන ඉන්නවා කියන එකනේ. එතකොට ඔය දෙකට ඕක කොහොමද ස්වාමීන් වහන්සේ ගලපන්නේ?
එහෙමයි. දැන් අපිට අද ලෝකේ පැවැත්ම කියලා හම්බෙන්නේ මම වෙමි කියන එකද මගේ දේවල් තියනවා කියන එකද? ප්‍රශ්න ප්‍රශ්නේ පැහැදිලිද?
සර්විස් මගේ දේවල් තියනවා කියන එක නේද?
ඒකට එතකොට අපිට අස්මිමානයක් කියන එක හම්බෙලා නැහැ ලෝකෙ. එතකොට තේරෙනද අපි අස්මිමානය කියලා පිළිං වචනේ ගත්තට අපි ප්‍රැක්ටිකලි බැලුවම අපේ නුවණ එතනට එදින්නේ
නෑනේ.
ඔව්. ඒකයි මං කිව්වේ අපිට පැවැත්ම කියන එකවත් හම්බෙන්නේ නෑ. මං ඒකයි කිව්වේ මම මේ කියන ටික එහම වචන ටිකක් විතරයි අතර මට තමන් ඉන්න දෘෂ්ටිය වැරද්ද පෙන්න ගන්න. නැත්නම් දැන් ඕක විස්තර වෙනවා කියන එකෙන් පැවැත්ම හරියට අහුවෙන්නේ
නෑ. හරි.
පැහැදිලි මං කිව්වේ.
පැහැදිලි සෝනාක පැහැදිලි. එතකොට ඒක ඒක විස්තර කරන සමනාසයට පොඩ්ඩක් උදාහරණයක් අපිට කියලා දෙන්න පුළුවන්ද?
ඔය එක තමයි. අර මම කිව්වේ දැන් හොඳට ගන්නවෝ දැන් දැන් මම මේ දැන් අර මුලින් නම් කියපු පරයායත් එක මම මේ දැන් කියන එක පාඩ වල හිතන්න එපා හොනේ. අර ටික මම ඔක්කොම ටික පෙන්නුවේ ඔය තියෙන දෘෂ්ටි වල වැරද්ද පෙන්න ගන්න. මම දැන් කියන එක නිකන් මේකට විතරක් කියන්නේ. මම මේ කියන උදාහරණ විතරක් බලන්න හරි. වෙනවා බැලුවොත් ඒක සම්පූර්ණ පැටලෙනවා හරි. පුළුවන් නම් මට කියන්න රූපයක් පවතින බවට හම්බෙන්න සාක්ෂිය රූපයක් තියෙන බවට සාක්ෂිය. නමන්ඩිය සලකනන් මලක් මලක් කියන එක Tamanට පළවෙනි දවසට පළවෙනි දවසක ඉන්නේ මලක් යම් දවසක දැක්කා කියන එකට Tamanට සාක්ෂිය මොකද්ද?
සාක්ෂිය ඒක හිතේ වගේ ඒ මොකක්රි එහෙම රූපයක් ඒ කියන්නේ ඒකේ ප්‍රමා ඒ කියන්නේ මෙහෙම පෙති තියෙනවා එහෙම පාටක් තියෙනවා කියලා ඒ වගේ දෙයක් කියලා සමහරවිට. එහෙමද?
ඔව් හරි දැන් එහෙම ගත්තාම ඔය කියන්නේ මලක් තිබිච්ච බවට සාක්ෂියද මලක් පැවතුනොත් ඒකේ තියෙන්න පුළුවන් කොටස් තිබුණා කියලා සාක්ෂියද?
ඒකේ තියෙන්න පුළුවන් කොටස් තිබුණා කියන
සාක්ෂිය. ඔව් එතකොට මල කියන එක ඉක්මවල නේද ආයි?
මල කියන එක ඉක්මවල.
මම කියන්නේ මල කියන එකට සාක්ෂිය. ඒක
මම ප්‍රඥප්තිය.
හරි ඒක ප්‍රඥප්තියක් හරි විදිහට ගන්න තිබ සාක්ෂිය මොකද්ද? එනේ අපි මොනවා හරි පැනවීමක් කරන්නේ අපිට දෙයක් හම්බුනොත් නේ. නැතුව පැනවීමක් කරන්න බෑනේ. ඔව්. ඒ හම්බෙච්ච බවට සාක්ෂිය මොකද?
සාක්ෂියකින් පෙර අධ්‍යක්ීම නිසාම අපිට කියලා තියෙන දෙයක් අපිට ඒක මල
කියන්නේ. මම ඒක තමයි පෙර යම් දවසක පළවෙනි සැරේට මල දැක්ක බවට දින සාක්ෂිය තමයි මම අහන්නේ.
පළවෙනි සැරේ ඉස්සෙල්ලාම දැක්කා.
ඔව් ඔව්. නැත්නම් දැන් නැත්තම් ටග් ගාලා අපි කියන්නේ අතීතේ අපි දන්නවා කියලා.
ඔව්. ඒක කවර් කියලා තියෙන්නේ. නෑ ඒ හිමනම් දන්නේ නෑ ස්වාමිනා. ඒ කියන්නේ අපි දුමු දැන් අපි මලක් කියන එකක් කවදාවත්ම දැකලා නැත්නම් ඉතලම කියනවනම් අපි දන්නේ මොකද්ද කියලා. ඒකට මලක් කියන්නත් බෑ. ඒකට උනනම් ගහක් කියයි ඕන දෙයක් කියන්න පුළුවන්.
නෑ ඒත් ඉතින් ඒක තමයි මං කියන්නේ උදාහරණෙ හැංගිව ගන්න. දැන් එතන මලක් කියන එකෙන් පැනලා වෙන එකක් කියන දානවා කියන්නේ අර උදාහරණෙ පිට යනවා. මල කියන එක විතරකට සෙට් අහුවෙන්න උනොත්.
ඔව්.
දැන් අපි දැන් අපිට කියන සාධාරණ තර්කය මොකද්ද? අපි කවදා හරි දවසක පොඩි කාලේ කවුරු හරි අපිට කියලා දුන්නා කියන එකනේ.
ඔව්.
හරි කියලා දුන්නත් අපිට මලක් තියෙන බවට අපිට තේරුනොත් නෙමෙයිද මේක මල කියලා අපි ගන්නෙ?
ඔව්.
මම කියන්නේ අන්න ඒක තමන්ට තේරුනේ කොහොමද කියන්නේ?
ඒක තමන්ට තේරුනේ ඇහත් මලත් එක්ක ගැටිලා ඒ ස්පර්ශයක් ඇති වුණොත්.
ඇහැ මලත් එක්කද? ඇහැ ගැටුනේ මලත් එක්කද මලේ පාට එක්කද?
මලේ පාටයි හැඩරුවයි හැඩරුව.
ඔව් ඒක තමයි. ආයි මල කියන්නේ හැඩරුවද මලේ කෑල්ලද හැඩරුව?
මලේ කෑල්ල.
ඔය තේරෙන්නේ නැද්ද මේ කවුරුත් කියලා දුන්න හින්දා මලක් ඇවිල්ලා නෙමෙයි කියන්නේ? ඒ කියන්නේ බාහිර අසත්පුරුෂයෙක් හම්බෙන්නේ නැහැ. අසත්පුරුෂකම තියෙන්නේ තමන් තුල. ඒ කියන්නේ පැවැත්ම තුලයි අසත්පුරුෂකම තියෙන්නේ. නැතු අම්මලා තාත්තලා කියලා දීලා නෙමෙයි අපිට මේක තේරෙන්නේ. අම්මලා තාත්තලා උදව්වක් කරන්නේ ඇත්තටම.
ඒකද? ඒක සොයනස කොහොමද ගලපන්නේ? ඒ කියන්නේ දැන් ඕක තමයි ඔය
ප්‍රශ්නටි ගහන්නේ. දැන් මම අර කලින්ම කිව්වේ මේක ගලපලා මට දෙන්න බෑ. තමන් කියන එකේ අදහස ගන්න ඕනේ. දැන් මෙතන මම උදාහරණයක් කිව්වේ මල කියන එක. හොඳට බලන්න පුළුවන් දැන් මල කියන එක කොහොමද විස්තර කරන්න පුළුවන් කියලා කොහොම හරි. අමාරුයි කියන්නේ මොකද්ද? විස්තර කරන්න පුළුවන් කමක් කියන්නේ චුට්ටක් හරි තියනවා කියන එක නේද?
විස්තර කරන්න ඒ කියන්නේ බෑ. දැන් ඔය අපි කියපු උත්තර ස්වාමීනාගේ කිව්වේ ඔක්කොම මලේ ගති කියලා.
මලේකදී මම කියපු එකෙන් බලන්න දැන් මලේ ගති ගැන කියන්න නම් මලක් පවතින බවට සාක්ෂියක් තියෙන්න ඕනද නැද්ද?
ඔව් තියෙන්න ඕන.
අන්න ඒ සාක්ෂිය තිබ්බනම් මලේ කතාව වෙන්නේ. මම කියන්නේ මලේ කෑලි ගැන මට තරකයක් නැහැ. මල කියන එක ඔප්පු කරලා දෙන්න මම ഇതുටිය පිළිගන්නවා.
මලක් නේකන්.
මොකද?
මේ මල කියලා කියන ඔප්පු කරන්න මම කියන්නේ ක්‍රමයක් නැහැ සාමනාසි. මොකද ඉතින් අර හේමක සූත්‍රය අනුව නම් අර දැන් සාමනාසි කිනුදෙන්න දැන් මම හිතනවා නිකන් හේමක සූත්‍රය අනුව. ඉතින් මේ මලේ මේ බහැද මල කියන එක මහසික සුවඳ කොතනද අතුවේද මලේද කොයිද කියලා එහෙම නැහැ. ලැබෙත් සුවඳ තියෙනවා.
මම අහන්නේ මේක තමයි. දැන් මල කියන එක හම්බ වෙන්නේ නැත්නම් සුවඳක් තියෙනවා කියලා ගත්ත හැකිද? අස්මිමානය කියන එක අපිට තේරෙන්නේ නැහැ කියලා මම ඉස්සෙල්ලා උපමායෙන් පෙන්නුවේ. ඉතින් එතකොට අපි අස්මිමානය කියලා වචනයක් අරගෙන හිතලා වැඩක් නැහැ. එතකොට ඒ අපි හදාගන්න මනෝලෝකයක තියෙන අස්මිමානය කොහෙ කියන්නේ? ඇත්තම අස්මිමානය හම්බෙන්නේ අහුවුනොත් අර්ථය. සක්කාය දිට්ටි බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද වගේ සූත්‍රයක් තියෙනවා කුද්දකලිකායේ. බුදුහාමුදුරුවෝ එතන අහනවා මහන්නේ සක්කාය දිට්ටි කියන්නේ මොකද්ද කියලා. එතන මම හිතන්නේ උත්තරයක් දෙනවා ස්වාමීන් වහන්සේලාගා. බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් සක්කාය දිට්ටිය කියන්නේ ඕක නං ඔය විස්තර කරපු එක නං අලුත උපන් දරුවෙක් සක්කාය දිට්ටි කියලා එකක් දන්නේවත් නැහැ නේ. ඒ කියන්නේ ආ සක්කාය දිට්ටිය නැහැ නේ කියලා. ඒ අර්ථයෙන් බැලුවා. බුදුහාමුදුරුවෝ උත්තරය දෙනවා මහන්නේ සක්කාය දිට්ටි කියන්නේ සක්කාය දිට්ටිය කියලා දන්න එක නෙමෙයි. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියයි නොදැනීමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක හැමතරම බුදුහාම වෙන නොදැනීමට. දැන් අපි අද සක්කාය දිට්ඨිය දැනගෙනනේ අහන්නේ සක්කාය දිට්ඨිය මොකද්ද කියලා.
මහානාගිස්ස.
ඔව්. ඒක පෙරණ වැසූ එකක්ද කලින්ම දන්න එකක්ද?
කලින්ම දන්නේ.
කලින්ම දන්නවන සක්කාය දිට්ඨිය ගැන එහෙනම් ආයි ඉතින් අහන්න දෙයක් තියෙනවද තමන් කෙරවල දන්නවද?
එතකොට දැන් ඔය කියන උදාහරණ ඒකත් එක්ක හිතුවහම එහෙනම් ඒ කියන්නේ අර අපි මලක් කියලා කියන එකටම එක්සිම සාක්ෂිය නෙමෙයි මේ ඒ මම පැනවපු නිසාම තමයි මලක් කියලා කිව්වේ.
නෑ ඒක තමයි මං ආයි කියන්නේ මම පැනවපු කියලා එකක්වත් ගත්තේ කොහොමද කියන්න උදේ?
ඒක තමයි. ඒ කියන්නේ මම කියලා ඒක තියෙනවා. ඒ කියන්නේ ඒ ගතිය තියෙනවා. අර අර කාර්කේ
මේ හරි මම කියන ගතිය තියෙනවා නම් ඒකට සාක්ෂියක් කියන්න.
මට සාපේක්ෂව දේවල් පේනවා මගේ කියලා දැනෙනවා.
ඔය එතකොට දැන් ඔය කතා කරන්නේ මමත්වයේ ගැනද? මම
ඔව්
සර්. ඒතර ආයිතර මල ගැන කිව්වහම මලේ ගැන කිව්වා වගේ නේද?
ඔව්
ඔව් සර්. ඒතර මම එකයි හොයේ මම කියන එකට සාක්ෂියක් ගන්න කියලා. තේරුණාද?
තේරුණා සර්. ඒක ප්‍රශ්නේ. තේරුණා මේ ඒක සාක්ෂියක් කොහොමද ගන්න කියන එක තමයි.
මම පොඩ්ඩක් කියන දැන් ඔතන හරියට අහු වුණොත් උදේ සහ වැය කියන එක අහුවේ. නැත්තම් අහුවෙන්නේ අතහුණට විතරයි.
කියන එක පණවන්න එතකොට හේතුවක් වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඉදී අපි බාහිර ලෝකෙම කියලා
මොකක් නැහැ බලලා
ඒ බාහිර ලෝකේ යම් කිසි දෙයක් කියලා දැනගන්නේ ස්වාමීන් වහන්සේ දැනගත්තොත් හරි දැනුනොත් හරි මොනවා හරි ඔය සුතන උත්තර දිච්ච ඒවා ඒ මොනාහම දෙයක් දැනුනොත්
හරි
ඒකෙන් දැනනවා කියන්නේ මම ඉන්නවා මටනේ දැනලා තියෙන්නේ
නෑ ඒක තමයි දැන් මම අහන්නේ බාහිර දෙයක් පවතින බවට තියෙන සාක්ෂිය මොකද්ද මම මේ උදාහරණයක් කියන්නේ හැංගීම බලන්න ඕනේ
බාහිර දෙයක් බවට පවතින තියෙන සාක්ෂිය
ඒක දැන් බාහිර තියෙන මේ මොහොතේ බාහිර තියෙන එකක් විදිහට මොකද්ද ගහක් කියලා ගන්නද ඔය ගහක් තියෙන බවට සාක්ෂියක් තියෙනවා නම් ගහ කියන එක විස්තර වෙන්න එපා
ඔව් ගහ විස්තර කරන්නේ ඉතින් එතකොට අපිට ඒ ඇහැට මේ රූපය පරිසුනාම අපිට තේරෙනවා අපිට මේ අතු තියෙනවා කොළ තියෙනවා
ඒක කතාවරනේ ගහද ගහේ කෑලිද බලන්නකෝ
ගහේ කෑලි
ඒකට කියනවා අපි භෞතිකයක් කියලා හිතන් ඉන්න එක සම්පූර්ණ වෙනස් වෙනවා උතන මම ආයි කියන්නේ මේක හැංගීම ගන්නද නැතු මම මේ භෞතික නෑ කියන්න හදනව නෙමෙයි ඈ නිතර මේ උදාහරණෙ මම මේ කියන්නේ
ඉතින් සංඥාවේ සංඥාවේ රූප සටහනක් මොකක් හරි එනවා කියන කරේ එතකොට 10 තමයි දැන් ඒ කියන විදිහට ගහේ රූප සටහන ආවම තමයි අපි ගහන්නේ
ගහේ රූප සටහනක් එන නම් ගහක් තියෙන බවට සාක්ෂියක් තියෙන්න ඕනේ නේද
කරපිටින් ඇදලා අර වගේ අර ඉස්සෙල්ල මල වගේම තමයි ඒ කියන්නේ නේද
සෝය ඒ මලටත් හරියට ආවේ නෑ නේද උත්තරය
තේරෙන්නේ
නැහැ ස්වාමීන් වහන්සේ. දැන් ඒක තමයි මම කියන්නේ දැන් අපි අර දැන් මේකේ මේකේ වැඩේ මේකයි ඔය මානසිකාරයේ පවත්තන්න අපි දක්ෂ නැත්තේ අපි අර වෙන වෙන එකක් එක්ක කම්පයර් කර කර හිතන්න නිගන්නේ. ඒ කියන්නේ දැන් මලත් අර එහෙම නම් ගහත් එහෙම කියලා එහෙම නෙවෙයි මම කියන්නේ අදහසර යන්න. නැත්නම් ඉතින් ඇත්තම අමාරුයි තමයි.
මොනවද කියලා දෙන්නකෝ අපිට තේරෙන්නේ.
ඒක තමයි හොස්සේ කියලා දෙන්නේ ඉතින්.
නෑ දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ මලක ගහක තාක්ෂයක් වුණාම දැන් මෙහෙමද මම අතන දැන් ගහක් දිහා බලන් ඉන්නවා මෙහෙ උදේ පාන්දර වෙලා.
නෑ නෑ ඒක නෑ මම නෑ උතන බලන්නකෝ දැන් උතන ගහක් දිහා බලන් ඉන්නවා කියන කවක් කිය මොකද්ද?
වාක්‍ය
ගහ පේනවා නේද?
මොකද ගහද පේන්නේ ගහේ පාටද?
ගහ
මම කියන්නේ ගහ 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 තිබ්බොත් පාට යන කතාවක් නේද?
යම් දෙයක් පේනවා.
ඔය දෙය ගැන කියන්නකෝ.
ඒකට කියන්නේ ආපෝ වර්තත්තර එන්නේ.
ආපෝ ගහේ
ගහ ගහ කියන එක අපිට එන්නේ තින් ආතු කොළ නේ තමයි මේ ගහ මේ පොල් ගහ හරි ජල් ගහ කර මොකක්ද
දැන් ඒකට ආයේ පැවැත්ම නෙමෙයිද ගහවුරු කරන්නේ. ගහ පැවතුනොත්ම නේද ගහේ අතු කොළ වලට යන්න පුළුවන්. අපි කරන්නේ මොකද ගහ කියන එක විස්තර කරනවා ගහේ අතු කොළ වලින්. ඉතින් ඒකට කොහොම කරත් ගහ කියන එක පවතිනවම නේද උතන.
ඔව්. ඇත්තටම ගහ කියන එක විස්තර කරන්න බෑ.
ඒක තමයි මම කියන්නේ හොඳට බලන්න දැන් ගහ කියලා විස්තර කරනකොට ගහේ කෑලි වලින් විස්තර කරන්න බෑ කියලා තේරෙනවනම් එතන හොඳට මානසිකාරය කරන්න දැන්. ඒ කියන්නේ හරියට එතන හිතලා බලන්න ඇඟීම.
හරි හරි සෝනන්ත ඒ කියන්නේ ඇත්තටම මේ වෙලාවට මේ දකින්න දේ ඒක ඒ කියන්නේ අපි මොනවා හරි ඒකේ තියෙන දෙයක් හිතේ තියාගෙන මෙහෙමයි මෙහෙමයි කියලා ඒක ගහ කියලා කියනවා. එහෙම නැත්නම් නිකන් බැලුවොත් ඒක රූපයක් විතරයි. ගහක්
නෙමෙයි ආයි රූපයක් කියලා පුළුවන් නම් ආයි විස්තර ගන්න ඕන
රූපණේ වෙනස රූපයක් කියන
එක තමයි දැන් ආයි ඉතින් මම දැන් අර නිර්වචන වලට බහින්න එපා රූපණේ කියන්නේ අපිට හම්බෙන්නේ නැහනේ මම පෙන්නුවා මම තේරුණා නේද පෙනීම කියන එක අපිට අහුවෙන්නේ නැහනේ දැන් රූපණේ කියලා පෙලෙන්නේ අරන්නේ කියන්නේ එහෙම නෙමෙයි දැන් මොකද පෙළ නැත්තම් රූපය කියන විස්තර කරන්න.
කරන්නේ නැහැ.
ඒක තමයි. අන්න ඒක හරියට දන්නවනම් රූපණේ තේරි හරියට කිව්වනම් ඕක. නැත්තම් රූපණේ රූපය කියලා කිව්වොත් නෑ.
ඇත්තටම කියනවා සානන් දැන් ඔය දැන් මේ අහන ප්‍රශ්නයට අපිට ගහ කියන එක අපිට ඒක ගහේ ගහ ගැන විස්තර කිරීමක් ඉන්නේ නැත්නම් අපිට කිසිම මොකද එකෝ වර්ණක කාණ්ඩතාවය.
ඒ කියන්නේ පෙනීමක් විතරයි.
පෙනීමක් විතරයි.
ඒක තමයි පෙනීමක් විතරයි කියද්දි මොනෝhari පෙනීමක් විතරයි කියන එකට ආපු ගමන් පෙනීමක් විතරයි නෙමෙයි. ආයි කුට්ටිය.
ඊට පස්සේ එතනින් එහාට යනවා දැන් මේ පෙනීම මොකක්ද කියලා එතනින් එහාට ගිහින් ඉවරයි ඔක්කොම ටික.
ඔව් ඒක තමයි. ඒක තමයි මං කියන්නේ ඒක තමයි. එතන හැංගීම් බලන්න. ඔය කියපු ප්‍රශ්නේ බලන්න හොඳට. දැන් තමන්ගේ පැත්තේ බරක් තියෙන හොඳ ඒක ඒකට කොහොමත් ඒක ඒ කියන්නේ අහන කෙනාගේ මත තමයි උගක් ඔක ඩිපෙන්ඩ් වෙන්නේ.
ආ දැන් මේ තේරෙන මොකද්ද තියෙන්නේ කිර වෙන කන උත්තර තමයි හැබැයි තින් ඒ ඒකවල එන්නේ වෙනවා අපිට මේක පැහැදිලි කරගන්න බෑ ඒ වගේම ඇසීම උනත්
ඔව් ඒක තමයි එතන පැහැදිලි කරගන්න බෑ කියදී අර්ථ දෙකක් තියෙනවා අත්‍තරම එකක් තමයි ගහත් පවතිනවා ඒක මට විස්තර කරගන්න තේරෙන්නේ නැහැ කියන එකනුත් බෑ කියන එකට ඒ අර්ථය නම් තේරුමක් නැහැ ඒ අර්ථය ලෝකෙක ඒ කියන්නේ යාට යම් දවසක වචනයක් හදාගත්තොත් එයා ගහ විස්තර කරනවා
ඒක පැහැදිලිවම
තේරුණේ
ඔව් ඒක තේරෙනවා නමුත් අනිත් එක තමයි තේරෙන්නේ නැහැ
ඒක තමයි තේරුම් කරගන්න
ඕනේ. මොකද තමයි ඇහුන්නේ.
මම කිව්වේ ඒක තමයි තේරුම් කරගන්නත් ඕනේ හරියට.
ඒක තමයි තමයි.
ඒ බලන්නකො දැන් ඔය අපි හිතන් ඉන්නේ එක ලිංග නිමිති උද්දේශ නාම ප්‍රඥප්ති කියලා ඔය මොන විදිහට කිව්වත් ඔය එකක් කියන්නේ ඒ එකක්වත් යෙදෙන්න බෑ කියලා තේරෙනවද ඔහෙටවා? ඕක තමයි අර අපි ඊයේ වෙලේදම කතා කරේ දරා ගැනීම නිසා පේනෝ මිසක පේන දේ නිසා දරා ගන්නෝ නෙමෙයි කියලා. දැන් ඔය හැන්දර කියපු උත්තරෙන් දැක්කනම් අපිට කවදාවත් ඇහැ කියන එක පේන්න බෑනේ. ඒක දිනවල දරා ගැනීම නිසා ඇහැ පැත්තෙන් හම්බෙන්නේ ගහ. එතකොට දැන් මේ හිතේ දරා ගැනීම නෙමෙයි කිව්වේ. ගහ සම්බන්ධව හිතෙන්නේත් අපිට හිතෙන මොකද එළියේ තිබ්බේ කියලා හිතනවා කියලානේ. දැන් තේරෙද? එතන එළිය පැත්තකින් ගහ කියන එක ගන්න බැයි නම් හිතට හිතෙන්නත් බැරි වහම එක. තේරෙද? හිත කියන එක හැදෙනවා නම් ආයි දරා ගැනීම නිසා හිත හැදෙනව මිසක් හිත ඇතුලේ දරා ගැනීම නෙමෙයි කියන්නේ.
ඔව්.
ඉතින් ඒක තමයි මූලික දරා ගැනීම පුස්සක් කියලා හම්බෙන්නේ නැද්ද බැලුවතරේ?
ඔව් හිතනවා.
ඔව්. ඒත් දැන් සෝනතර දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරගෙන ආවරිල්ල ඒ විදිහට හිතුවාම හොඳට මේක හිතනවා සාමාන්‍යයෙන්.
ඔව්.
ඔව් ඉතින් ඒක තමයි ඉතින් බලන්න දිනේ ඒක Tamanට වැටහෙනවා නම් ඒක තුල හොඳට බලන්න. ඒක තව තවටියක් මේ එළිහෙයි. ඒක හරියට ඒ කියන්නේ එතන අහු වුණොත් තමයි මේ උදේ වෙන්නේ කොහොමද වැ වෙන්නේ කොහොමද කියලා නෝණ එන්නේ. නැත්තම් කෙලින්ම එතනද පැත්තෙන් යන්න.
ඒක හරියම අපි ස්වාමීන් වහන්සේ ඊයේ කියපු ටික වන් අපි ඇත්තටම දෙන්නම ඊයේ දවසම හිතුවා මොකද අපි ඔය හිතාගෙන හිතේ දැන් දැක්කහම දැනීම දැකීම ගැන හොයන්නේ එතකොට පටිච්චසමුප්පාදයට ගලපලා මේ ස්පර්ශය මේ ආයතන වලින් එහෙම ගිහිල්ලා ඉතින් අවිද්‍යාව වෙනසම යනවා කියලා. ඉතින් ඕක
මෙහෙමයි නේද? එතන මෙහෙමයි. ඒ ප්‍රතිපදාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට තේරුම් ගන්න මම දැන් මේ ආයි කියන්නේ මේ දැන් මෙච්චරවල් කරපු ඒව වැරද්දක් කියලා ගන්න එක මෝඩකමක්. හරිද? ඒ කරන දේවල් නිසා තමයි ඊට බලන උනක් එන්නේ.
ඔව්.
ඒක හොඳට තේරුම් ගන්න.
හම ඒක ප්‍රයත්න කරන දේ වුණාට ඒක මට ඊයේ හිතනාම හිතන එහෙම නිකං කරන එක නිකං අර තේක හදන්න ගියාම මේ තේක හදන්න ඕන තේව ටික දැනගෙන ගිහිල්ලා තේක හදුවා වගේ වැඩක් කියලා.
ඒක තමයි මම හැමදෙම කියද්දි කියන්නේ තමන් කරන දේ හදපත්ලෙන්ම කරන්ද. හැබැයි තමන් කරන දේ හරි බවට නොගෙන කරන්ද. එතකොට තමයි තමන්ට හැමදෙස්සෙම එන්නේ ගාමක බලයක් මීට එහා දෙයක් පවතිනවද කියලා හොයන්න ඕනේ කියන එක. නැත්තම් වෙන්නේ අරකට කොටු වෙනවා. ඒ කොටු වෙන එක ඇත්තම වෙන්නේ තමන්ගේ මෝඩකම නිසා හොනේ. නැතු ප්‍රතිපත්තිය නිසා නෙමෙයි.
හඳයි පාවිනාක ලොම්පින් මොම්පින් යනවා.
හරි කරා තමයි.
අවසර ස්වාමීන් වහන්ස.
ආ දරෝ තමයි. දැන් ලාඩ පස්සේ කඩන්න ඇවිල්ලි. මොන්නේ බැලි කොයිද කියලා කියලා.
නෑ කට්ටිය ඉන්නානේ අහන්න.
ඒක තමයි.
අර මේ දැන් අර රුප්පණය වෙන ගතිය ගහ හරි මතක් කරේ රුප්පණය වෙන
දැන් මෙතන ගහ රුප්පණය වෙනව නෙමේ රුප්පණය පුරින් ගහමු වෙනවා.
ඔව්. ඒ හමු වීමමද උදය කියන්නේ.
ඔව්. අන්න එතන හරියට දැක්කොත් තමයි උදේ අහුවෙන්නේ. හැබැයි ඕකම මේකයි මුලින්ම කිව්ව ඕක මනසින් නම් අල්ලන්න බෑ. මොකද මනස කියන එක අහුවෙනවා කියන්නේ රුප්පණේ කොහොමද එදිනමයි.
පෙනීම හමු වෙන ගතියමයි මේ උදේ නේද? සකස් වෙන ගතිය.
ඒ කියන්නේ මම මේ පෙනීම හමු වෙන්නේ විඥානණයකට නම් ඒක පෙනීම නෙමෙයි. ඒක රූපයක් වෙලා තියෙන හැමද.
එහෙමයි.
ජානනය හමු වෙන තැනම තමයි රුප්පණේ හරියට අහුවෙන්නේ. රුප්පණේ හරියට හමු වුණොත්ම තමයි සංජානනේ හම්බෙන්නේ. සංජානනේ හරියට හමු වුණොත්ම තමයි සංකරණේ හම්බෙන්නේ. නැතුව රුප්පණය කියන එක විඥාණයකින් ඇල්ලුවා කියන්නේ රුප්පණේ නෙමෙයි රූපයක්.
හ්ම්. ඒ පෙනීම හට ගන්න ගතියම ඒ කියන්නේ පෙනෙන දේ නෙවෙයි.
ඔව්. පෙනීම කියන දේ.
ඔව්.
එහෙමයි.
ඒක හට ගන්න ස්වභාවයම නේද උදේ වෙන්න ඕන.
ඔය ඒවත් මගේ මෙතන දැන් මෙතන හොඳට තේරුනොත් තේරෙයි මෙතන මේ අමුතුවෙන් හට ගන්නව නෙමෙයි.
ඔව්.
අපි ඉන්නේ හට ගැනීමක.
නිරෝධ භව ඒක වෙනස් වීම දැන් රුප්පණය කියන්නේ නිරෝධ භව වෙනස් වීම වගේ එකක් නේ. ඉපදිලා පෙනීම කියන එකක් ඉපදිලා නැහැ ඒ උනාට රුප්පණයක් වෙනවා.
නෑ මම මේක මෙහෙමයි. දැන් ඔතන ඔය ඉපදිලා නෑ කියන්නේ කෙලින්ම ඥාන දර්ශනය. ඒ කියන්නේ ඔය ඉපදිලා නෑ කියන ස්වභාවය සරලව කියනවා නම් නිවන. තේරුණාද ඒක? ඉපදිලා නැහැ කියලා අනුත්පාදයි කියන්නේ නිවනනේ.
එහෙමයි.
එතකොට නිවන කියන එකට සාපේක්ෂ කරලා හිතනවා කියන්නේ නිවන සාපේක්ෂ කරලානේ. ඒ සාපේක්ෂත්වය වෙනවා කියන්නේ නිවන කියන්නේ වඤ්ඤාණාවක් කියලා. ඒකයි අර හරියට අහු වුණොත් එයාට අහු වෙන්නේ නිවන් සුවයත් එක්ක මේක දුක බව නෙමෙයි. එතකොට එන්නේ අරක නිසා මේක දුකයි කියලා. තේරුණාද? එතන මෙතනමයි දුක කියන එක හමු වෙන්නේ නිරෝධ ඥානෙ පහළ වෙච්ච කෙනා පැවැත්ම තුලට වැටෙන හින්දා.
හල කිව්වේ. ඔය පැවැත්ම කියන ගතියක් උපදින ස්වභාවයක් වගේ නේද?
නෑ මෙතන පැවැත්ම කියන එක උපදින ස්වභාවය නෙමෙයි. පැවැත්මට වැටෙනවා කියන්නේ එතන තේරෙන්නේ ඉපදිලාමයි තියෙන්නේ කියලා.
එහෙමයි එහෙමයි. ආ.
තේරුණාද?
ආ. ඒකට උදේවය දෙකම ඔතෙන්ට එන්නේ මේ Nirodhe dakma tule neida?
අනිවාර්යයි. ඒකයි මම අර මුලින්ම කියද්දි කිව්වේ බය කියන්නේ Nirodhe නෙමෙයි කියලා.
එහෙමයි එහෙමයි. ඔව් දැන් පැහැදිලි ඒක.
ඔව්. තව මොනවද තියෙන කතා කරන්නේ? තව ප්‍රශ්න තියෙනවද?
සමස්තනස්සනස්ස දැන් අපි හිතුවටින් අර මාතෘකාවට කඩේ දැන් මොන හරි දෙයක් කනවා නම් අයිස්ක්‍රීම් එකක් කරලා මොකක් හරි මොකක් ගිඳීමක් නැති වෙන සාමාන්‍යයෙන්
නෑ අපිට එතන ගිඳීමක් නෙමෙයි අපිට හම්බෙන අපිට එතන ගිඳින දෙයක් හම්බෙන
හැබැයි
වැඩේ මේක පටිච්ච සමුප්පාදය කියන එක මෙනෙහි කරන්න පුළුවන් එකක්ද
කරන්නම් ඒක තමයි මෙන්න මෙහෙ කියන්නේ ඒකට අර ගලපලා දැන් මේක අපි දන්න දේත් එක්ක පටිසම්පාදයේට දාලා බලමු කියන තමයි වෙන්නේ මොකද
පරිසර කරන්න බෑනේ මම දැන් ඔය පටිසම්පාදයේ කියනට ඔහොම දාලා බලන්න බෑ පටිසම්පාදයේ මූලික ධර්ම න්‍යාය තමයි මේ ඇතිකල්ලි මේ වේ කියන එක ඊමස්මින් සති ඉදන් හොති කියන එක අපි ගල්පනවා කියන්නෙම දෙපැත්තට අරන් කරන්නේ ඒ කියන්නේ අපිට තේරෙන්නේ අවිද්‍යාව නිසා සංකාර වේ සංකාර නිසා විඥාන වේ කියලා දෙපැත්ත හම්බෙන්නේ ඕදාරික උදාහරණයක් කරනවා උදා පටිච්චසමුප්පාදේ හරියට අහුවෙනවා නම් අවිද්‍යාවමයි සංකාරය කියලා අහුවෙනවා නම් ආසන්න වශයෙන් හරි. ඒක හරියට හරි නෙමේ. ඔය කියන නිර්වචනේ වැරදි පැත්තට මේ තේරුම් කරගන්න ලේසි නෑ. අවිද්‍යාවමයි සංකාරය කියලා හම්බෙනවා නම් ඔය වේදනාව නිසා පස්සේ වෙනවා කියලා එකක් දෙන්නේ නෑ. ආයි අවිද්‍යාවටම කොටු වෙනවා.
ඒ සංස්කෘතියෙන් මේ ඇතිකල්ලි මේ වේ කියනකොට සාමාන්‍යයෙන් ඉමක්කින් සති ඉඳන් හොදි කියවම මේ කියන්නේ එකම නිෂ්ඨාවකට ගිහිල්ලා නිත්‍ය සප ආත්මයි කියලා. එහෙමනේ අපිට
නෑ එහෙම එකක් නෙමෙයි. ඔය මේ ඇතිකල්ලි මේ වේ කියන නූණ පහළ වෙන්නේ ඔය ඔය ගාථාවේ 4 වෙනි පදේ බලන්න. ඉමස් නිරෝධා ඉදන් නිරුද්ධන්ති කියලා වෙන්නනේ. ඒ නූණ ආපු කෙනාට යෝග තියෙන්නේ. නැතුව අය මේ ඇතිකල්ලි මේ වේ කියන එක ගලපන් ගිහිල්ලා මේ නූණ කල්ලි මේ නෝ වේ කියන එක ගන්න බෑ. ඒකනේ අර මුලින්ම කිව්වේ මෙතනම මොනව හරි කරලා නිරෝධ වෙන්න බෑ. නිරෝධය දැකපු කෙනාට වෙන විදිහ තේරෙනවා. අපි කරන්නේ මේ වෙන විදිහ බලන් ගිහිල්ලා එහෙම එකක් නෑ කියලා ගන්න ඕනි. හැබැයි සාසනේ අර්ථය තියෙන්නේ කෙරවල කියන්නේ නිරෝධය දැකපු කෙනාට වෙන්නේ මෙහෙමයි කියලා තේරෙන එක.
ඒක ගන්න කොහොමද කියන්නේ?
ඒක තමයි කියන්නේ ඒක නුවණක් කියන එක.
ඒක නුවණ ගන්න මොකක් හරි
ඒක තමයි වත් මෙතන ඒකයි මම අර මුලින්ම කිව්වේ දැන් මේක අහගෙන දැන් මේක ගන්න විදිය ප්ලෑන් කරන්න එපා. මෙතන තේරෙන්නේ මේක ප්ලෑන් කරලා කරන්න බෑ. මෙතන කියන එකේ හැංගීම විතරක් බලන්න. නැත්තම් එහෙම කවදාවත් කරන්න බෑ.
සාමාන්‍ය කිසිම ජීදේ මොහර ධර්මයේ ධම්මා හේතුප්‍රභාව නැත්තම්
යහපති මේ ධම්මා හේතුප්‍රභාව කියන්නේ ඒ අර්ථය එන්නේ මොකක් දැක්කොත්ද? තේ සංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන එක අහුවෙච්ච කෙනාටයි යේ ධම්මා හේතුප්‍රභාව කියලා තේරෙන්නේ. නැතුව යේ ධම්මා හේතුප්‍රභාව කියලා බලන් ගියා කියලා නිරෝධ ධර්මය හම්බෙන්නේ
නැහැ. සිතෙන් සංගයයෙන් යම්කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධමයි. ඒක නිරෝධය දැක්කිනාට යම්කිසි සමුදය ධම්මන්නේ.
ඒක තමයි මම ටිකට කලින් කිව්වේ අර කොගලේ මම අහුවෙත් නිරෝධ ධර්මතාවය දැකපු කෙනාටයි සමුදය අහුවෙන්නේ. ඒක බලනකොට චතුරාර්ය සත්‍ය විග්‍රහය නිරෝධය වැටහෙන්න ඕනේ නේද? ඉතුරු සියල්ල හරියට අහුවෙන්නේ.
චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඉස්සෙල්ලම තියෙන දුක්ඛාර සත්‍ය ආර්ය සත්‍යක දුක
ඒක තමයි ආර්යයි උතන හම්බෙන්න ඕනේ ආර්ය බව නේද? නැතුව දුක්ඛ සත්‍යව සමුදය සත්‍යව නිරෝධ සත්‍යව ආර්ය මේ මාර්ග සත්‍යව නොවන ආර්ය කියන එකනේ අහුවෙන්න ඕනේ.
ආර්ය සත්‍ය කියනවා එතකොට එතන තියෙන්නේ සබ්බේ සංඛාර සංඛාරයන්ගේ අනිත්‍ය. නැතු මේ
අනිත්‍ය එතන ඒක එන්න එකින් ගන්නකෝ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එක නේද හම්බෙන්න ඕනේ.
ඒක යද්දාපඤ්ඤය පස්සේ ඒක
හරි ඒක තමයි මම කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති නේද හම්බෙන්න ඕනේ.
ඉතින්
අනිච්ච කියන්නේ උදේවැයද නැත්නම් නිරෝධයද? අනිච්ච කියන එකේ තේරුම.
නිරෝධය.
නෝ ඒක තමයි. එතකොට නුවණින් හම්බෙන්නේ නිරෝධය. අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියගෙන විසුද්ධ වෙන මාර්ගය තමයි මේ සියලු දුකින් කලකිරෙන්නේ සමුදය වේ ඥානය තුළ. ඒක හමු වෙන්නේ අත යදාපඤ්ඤාය පස්සති වෙන්න ඕනේ සබ්බේ සංඛාර අනිච්චාදී කියන දැනට.
හරි. තේරුම් අපි එක ඉතරේ ඕ මෙතෙක් දවසක් හිතන්නේ මේක අනිච්චත්වයෙන් බලන්නේ.
ඒක අපිට පුරුද්ද දිනේ මුලමැදාග සම්බන්ධ කරලා හිතන එකනේ.
හිතන්න.
ඒකයි ඔය සූත්‍ර වල තියෙන්නේ මේ විහිදිච්ච අර්ථය. නැතුව මුලමෙදාග සම්බන්ධ කරන එක නෙමෙයි.
එතකොට සාමනාස් දැන් එතනින්ම මුළු චතුරාර්ය සත්‍යෙම ගැඹුරට තියෙනවා.
අනිවාර්යෙන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකනේ අහන්නේ එක වචනේ. සක්කුම් බික්ක වේ නිච්චං වා නිච්චං වාදි තේරිච්ච කෙනා කෙලින්ම අනිච්චයි කියලා කියනවා. නැත්තම් ඔය දිත්තේ උදිත මත්තන් කිව්වත්, ඊයේ තමයි හේතුපවාදේ සංකතාර දෝහා කිව්වත් යංගී සමුදය ධම්ම සම්බන්ධන් නිරෝධ ධම්මන් කිව්වත් සබේ සංඝර අනිත්‍යදී දුක්ඛාදී සබේ ධම්ම අනත්තාදී කියලා කිව්වොත් ඔය හැමතැනම පේනන්නේ ධර්මතාවය කියලින්ම. නැතුව මොකක් හරි වඩල යන්නේ එකක් නෙමෙයි.
හැබැයි ඉතින් දැන් අන්ත අනිත්‍ය සංඥා සූත්‍ර වගේ කරගත්තොත් අපිට ඉතින් ඒ වගේ මේ සූත්‍රයේ කියන විදිහට කියනවා දැන් මේ පැහැදිලි කරනවානේ මේම ස්ටෙප් බයි ස්ටෙප් ටෝක් එකේ. ඒකට ඒ විදිහට
ඔතනද ඒක ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි ගන්න කියනවා මේ අනිත්‍ය සංඥා සූත්‍රය.
දන්න අපි ඉගෙනගෙන තියෙන ඉන්ද්‍රිය සම්මෝහද දැන්?
නෑ ඒක හරි. මම ඒක ඉගෙන ගන්න එක මොකක්ද කියන නෙමෙයි මම කියන්නේ. මම දැන් ওই කියන එකත් එක්ක හිතලා බලන්න කියලා දැන් අන්තේ.
ඒක තමයි දැන් ඒක තමයි දැන් කරන්න ඕනේ.
මොකද ඔය එක සූත්‍රයකවත් කරන්න පියවර නැන්නේ.
පියවර නැහැ සම්ම.
අපිට පියවර හම්බෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් බුදුහාමුදුරු පෙන්නපෙගේ පියවර නම් හම්බෙන්නේ නැහැ. පියවර කියන එක Taman තුරට වැටෙනවා මිසක් පියවරක් වඩලා යන්න පුළුවන් විදිහක් කියන්නේ නැහැ.
ඒක තමයි සානෝ බබක්ුනේ වගේ දැන් කාමුන් සූත්‍රය ඒ ආයතන ඊට තමයි. ඉතින් ඒ ආයතන ඇති කරගන්න ඕනේ. එච්චරයි. ඉතින් ඒ ආයතන කියන්නේ මොකක්ද? දහම ඇහැ.
ඔයක තමයි. දැන් උතන හොඳට බලනවා. ඔය මේ බුදුහාමුදුරුව බලන්න බලන්න කියලා කියන සිංහල පරිවර්තනේ පාළිය බලන්නකො. එතන පෙන්නන්නේ පඤ්ඤාය පස්සති. අර කියන්නේ යදා පඤ්ඤාය පස්සති. නැත්නම් සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. නැත්නම් පජානාති. ඔන්න ඔය වචන වලින් කියන්නේ ඔය බලන්න කියන එක. තේරෙනවද? අපි ඔය බලනවා කියන එක හිතාගන්නේ අපිට තේරෙන විදිහට. ප්‍රඥාවෙන් බලන්න නම් ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ ධම්මත පහළ වෙන්න ඕනේ. මේ මම මේ අනිසංඥා සූත්‍රය පෙරළුයි හරි. මේක මේ මම මේ දැන් ඔබ මතක් වෙච්ච හිඳම ගන්න. මේ මෙතන බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා මේකේ මේ ලස්සන උපමා ටිකක් තියෙනවා හරි. මෙතන කියන්නේ මහන්නේ යම්සේ වනාහි අඹවල්ලෙහි නැට්ට සිඳන ලද කල්ලි එහි නැට්ටෙහි බැඳුණු යම් අඹගෙඩි වෙද්ද ඒ සියලු අඹගෙඩි කැනැත්තට අනුගත වෙද්ද ඒ පරිදිම මහන වඩන ලද පුරුණ කරලා ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාග ශේකරේ සියලු රූපරාග බවරාග අවිද්‍යා ශේකරේ සියලු අස්මිමාන ශේකරේ සාහමුලින් විනාඩේ මෙතන බලන්න මේ මේ කියන උපමාව මේ උපමාවේ කියන්නේ අඹ ගෙඩිය ගෙඩිය ගලවනකොට මේක මේ අඹ වල්ල වැටෙනවා කියලාද නැත්නම් අඹ වල්ල දරමින් ඉන්න නැට්ටට ගැහුවොත් ගන්නවා කියලාද
නැට්ටට ගැහුවොත්
දැන් අපි ගහන්නේ නැට්ටටද අඹ වලට
අඹ වලට
ඒක නෙවෙයි කවදාවත් ඉතින් වෙන්නේ නැහැ ඉතල මේක මේ ලස්සනට සිංහල පරිවර්තනයම දිනවා මෙතන කියන්නේ රූප රාග ෂේය කරන්න කියලා නෙමෙයි කාමරාග ෂේය කරන්න කියලා නෙමෙයි මෙතන කියන්නේ කාමරාග ෂේය වෙයි රූප රාග ෂේය වෙයි එහෙම කියලා වෙන්නද ඉගයි මෙහෙමයි හොඳේ කොහොම කළත් තමන් මේකේ පරේක්ෂණයේ යෙදුම් නැත්නම් අපි වෙන වෙන ටිකක් දරන් ඉන්න එක තමයි වෙන්නේ අනිසඤ්ඤාන සූත්‍රය ඒ කියන්නේ ලස්සනට බලනවා මේකේ අර තව උපමාවක් තියෙනවා කවුරු හරි මහන්නේ තනකොළ ගලවනවා නම් කොළෙන් කොළේ ගලවන්නද ඕනේ නැත්නම් අර මුදුන් මුලෙන්ම ගලවලා ගන්නද ඕනේ හනවා
මුදුන් මුලින්
අන්නරි මුදුන් වලට ගැලවෙනවා කියන්නේ මොකද? පැවැත්ම කියන තැනටම හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ රූපස්කන්ධයම හම්බෙන්න ඕනේ. නැත්නම් රූපස්කන්ධය තුල තියෙනව හම්බෙලවලා නැහැ. දැන් රූපස්කන්ධය කියන එක පැවතුනොත් නේද රූප 28 පවතින්නේ. සංඥා සංකාර වල ওই නාම පැත්තෙන් එක එක විස්තර විග්‍රහ ඔක්කොම එන්නේ වේදනාව පවතිනවනම්නේ. ඒකට තේනවද දැන්? බුදුහාමුදුර කොහොත් රූප 28 ගැන හැම දේශනාවෙම කරන්නේ
නැහැනේ.
ඒක කරන්නේ නැත්තේ ඒක මේ අමතර නුවණක් මිසක එනේ බුදු කෙනෙක්ට තේරෙන රුවණක් විසක සාමාන්‍ය ශ්‍රාවක ගෝචර නෑ රූප විසයට පොදේ බව.
සාමාන්‍ය ඒකේ තියෙන්නේ ධම්ම සංගණිත කරන්නේ තියෙන්නේ
මොකක්ද? ධම්ම සංගණිත කරන්නේ කියන්නේ කෙලෙම දහම් හදවත ඒ කියන්නේ අර දන්න දකින්න කෙනාට තව හොයලා බලන්න දින දන.
සූත්‍ර පිටකේ නම් මං හිතන්නේ
සූත්‍ර පිටකේ කොහොමද පෙන්නන්නේ නැහැ මේක. ඒකේ රූප 28 කියන එක පෙන්නන්නේ කෙලෙම රූපය පෙන්නන්නේ.
කොහොමද දැන් පොඩ්ඩක් ප්‍රශ්නයක් මේ දැන් ඔය අපි රූපණයේ කියන එක වලුත් එමු දැන් කන් සබ්ජෙක්ට් වෙනවාත් එතන රූපණයක්ද වෙන්නේ එහෙම වෙන්නේ නැහැ නේ එහෙම
නැහැ නේ ඒක තමයි මම එතන ඒ රූපණය කියලා ගන්නේ සබ්ජෙක්ට් ඇහෙනකොට රූපණයක් කියලා නේ එතන ඒ රූපණයක් නෙමෙයි ඒ කියන්නේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝ රූපණය කියලා අදහස් කරන්නේ ඒවලේ රූපණයක් වෙනවා කියලා නෙමෙයි ඒවලේ රූපණයක් වෙනවා නම් ඊට කලින් මොහොතේ රූපණේ නැහැ නේද එහෙමනම් කලින් එතන නිරෝධ වෙලා නේද රූපස්කන්ධය?
ඔව්
සර්. ඉතින් එහෙමනම් ඉතින් අපිට ආයි දහමක් දකින්න ඕනේ නැනේ කොහොමත් අපි නිවන ගැන අපි නිවනෙම නෙන්නේ. පහල ඒකටම මොනවා හරි තේරුම් කරගන්නකොට හොඳට වටෙන් පිටෙන් බලන්න ඕනේ. අර අපි මුලින්ම කතා කරේ අර උපමාව බුදුහාමුදුර දෙන්නේ බොරුවට නෙමෙයි ඒක ඇරේ කේස්. අස්වකෙන්දක් අරගෙන 100ට පල්ලා විද්දාම මේක දෙකට කඩන් යන විදිය සරලයි කියනවා මේ ධර්මතාවය වටහා ගන්න එකට සාපේක්ෂව. ඉතින් අරක සරලයි කියන්නේ මේක මේ අර යකෙට්ටවත් කරන්න බැරි එක බුදුහාමුදුරු කියන්නේ අස්ලෝමයක් 100ට පල්ලා එකකට විදිනවා දෙකට බලන්නේ කියන එකවත්. ඒකයි ඕක අර අපේ නිදිවතුන් වලට අහම අපිට තේරෙන්නේ කොහොමත් අපි මේක දන්න දෙයක් කියලා. තව හොඳට බැලුවම තේරෙනවා මේක නම් එහෙම අර හීනෙන්වත් බලන්න බෑ කියන්නේ.
සානපුයෙන් අපි දැන් ආනාපාන සතිය දැන් සතරපස්සපස්සපස්සපානි කායපස්සපස්සපස්සපානි දැන් ආනාපාන සබ්දී තීසං දීගං වාසිකන්ත දීගං අත්‍යාමි පජානාති. එතන පජානාති කියන්නේ නමුත් දැන් අපි දැන් භවනා කරනකොට සානන් පජානාකෙත්තේ මේන්
අපේ දෙන්නේ විජානාති නැත්නම් විඥාන මට්ටමක අපේ
තියෙන්නේ. ඔව් ඉතින් ඒකවල දැන් බුද්ධයන් වහන්සේ කියන්නේ පජානාති. ඒකවල දැන් ඉතින් තමයි තියෙන ප්‍රශ්නයක් නේ ඉතින්.
මොකද තමයි හොඳට බැලුවොත් තේරේ අපි කරන එක අපි දන්න දෙයක් කරන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපිට කවදාවත් තේරුම් ගන්න බැරි මට්ටමක අර්ථයක්. එනේ අපේ මට්ටමේ කවදාවත් අල්ලන්න බැරි තරම් බුදුහාදුරු වෙන්නන්න. ඉතින් ඒක නිසා නෙමේද? ඒ කියන්නේ මේක මේක හොයන්න ඕනේ කියන්නේ අපි කියන්නේ හાર્ඩ් කෝ හොයන්න ඕනේ කියන්නේ මේක.
සතුටුබරේ කියන්නේ නේ. ඔව් මේක ඔක්කොම
ඉවරයි. ඒක
මයික් ඔෆ් කරන්න.
සානස පොඩ්ඩක් එතන අපිට පැහැදිලි කරන දෙයක් අපි දැන් භාවනාවක් චුට්ටක් කරේ හිතනකොට දැන් සම්දෙන් අපි දැන් ධම්මං දැන් ඥානාති සංජානාති අභිජානාති ඒකවලි පජානාති ඉතින් පජානාති පජානාති බුද්ධානාති කියන්නේ ප්‍රඥා හැද. ඒ ප්‍රඥා හැද
මේ ඥානාති කියන්නේ දකින්න කියන එකනේ. ඒක දැනගන්න කියන එකනේ. ඒතර දැනගන්න කියන්නේ නුවණින්. එතකොට එතන කවදාවත් ගන්න පුළුවන් නුවණින් දැනගන්න එක හිතට තේරෙන්න ඕනේ කියන්නේ.
ප්‍රාණ තේජ් දැන් හිතට කියන්නේ හිත කියන්නේ විඥාන විඥානයෙන් දැන්
දැන් ඔය එතන තේරෙනවද විඥානේ අතික්‍රමණය කරපු තැනක් ඥානය කියන එක.
මහාවේදල් සූත්‍රයේ තියෙන සම්මත විඥානේ විඥානි කියන්නේ මොකද්ද? ප්‍රඥා ප්‍රඥා කියන්නේ මොකද්ද කියලා මහරහතන් වහන්සේ දෙන්නේ සාකච්ඡාවේ. ඒ කියන්නේ එතකොට සානාවේ විඥානේ ප්‍රඥාව දැක ගන්නවා. ප්‍රඥාවෙන් විඥානේ අවබෝධ කරනවා. එතකොට දැන් අපි
ප්‍රඥාව එතකොට ඉතින් ඒ අර්ථයෙන්ම බැලුවම තේරෙන්නේ නැද්ද ප්‍රඥාවෙන් විඥානේ අවබෝධ වෙනවා නම් මෙහෙම දෙයක් උදා වෙන බෑ වෙන බව විඥාණයෙන් අල්ලගන්න බෑනේ.
මොකද අපි අහුවෙන් ඉස්සල විඥාන නිසා වුණා.
ඔව් ඒක තමයි. ඉතින් එතකොට ආයෙ තේරුම් ගන්න දන්න කෙනා දන්නවා ඒක දුකක් බව. අපිට දැන් ওই උදා වෙන එකක් බැලුවම අපිට හින සතුටක් නේ තියෙන්නේ. අපිට තේරුණා කියලා නිරෝධය. නමුත් දන්න කෙනා උඩරිම දුක දන්නවා මේක මේ මෙනෙහි වෙන තැනම තියෙන දුකක් කියන එක. ඒ හින්දා එයා කවදාවත් උදෑව්වේ බලනවා කියලා අර මඤ්ඤණාවක ඉන්නේ
නැහැ. මොන පරයාසු උත්තරේ තියෙනවද සානා? දිට්ඨ සුද්ධමත විඤ්ඤාත නිවන හිතන් මඤ්ඤණාවක් කියලා. ඒක එතකොට පැහැදිලි වෙනවා
නේද? ඒක තේරෙන්නේ බොරු නෙවෙයි කියලා. ඒක අන්තිමට කියන්නේ මේ කවුරුත් ඒක අනුමෝදන් වෙන්නේ නැතුව අසතුටින් විතර ගියේ කියන්නේ.
එතනින්ම තේනවා. ඒක තමයි නමුත් මේක කරන්නේ දැන්
සෙස්පාරන්ස් එතකොට ඕක දැන් මම ඉස්සරින් කියලා දෙන්නේ දැන් මේක මම ආයෙම කියන්නේ මම හිතනවා එතන වැරදි කියලා. හැබැයි වැරද්ද දැනගන්න ඕනේ. දැන් මොකක් හරි උපාදාන කරගෙන දැන් අපි තුන් අර පටවියාපෝ තේජෝ යනකොට අර අච්චත්තම් පච්චත්තම් එහෙම කක්කලා හැදෙනවා. උපාදීන්න කියලා උපාදානයේ ඔස්සේ සාගෙන ගියාම හරි කොහොම හරි අපි පරිච්ඡ සමුපාදයේ මෙනෙහි කරෝකින් අපිට අන්තිමට කෙලවර වෙන්නේ දැන් අවිද්‍යාව. කියන්නේ අවිද්‍යාව නිසා සංඛා අවිද්‍යාව නිසා නෙමෙයි අවිද්‍යාව ඇති තැන මේ ඉතින් අවිද්‍යාව ඇති තැන මේ මුළු ඔක්කොම වෙලානේ තියෙන එකට එක පොකුරටනේ තියෙන්නේ. ඒතර අවිද්‍යාව හේතුවෙන් තමයි මේ සකස් වීමක් බව නොදැන අපි ඒක එහෙමම බාර ගන්නවා. කියන්නේ දැන් මේ සකස් වෙන හේතු මෙතන හැමතිස්සෙම මේ ලෝකේ පවතින්නේ හේතු සකස් වීමක්. නමුත් අපි සකස් වීමක් බව නොදැන්න නිසා අපි ඒක බාර අරගත්තාම ඔන්න එතකොට ඉතින් ආයතන ඉදිලා ස්පර්ශ වෙලා ඕමම විකට ඔක යනවා එන්න වෙනවා කියලා. එතකොට අපි අර එහෙම හිතුවොත් ඒක ඒ හිතන ක්‍රමය හරිද සාමාන්‍යයෙන්?
ඒක සම්පූර්ණ වැරදි. ඔය කතාවේ ඔය කියන්නේ ආයි කිරි අර තේක තේක හදන්න සීනි කිරි පිරි තේකළු වතුර එකතු කරන විදිය නෙමෙයිද බලන්න
ඕනේ. ඒක
තමයි කතාවේ වරියේ හිතලා. ඒක තමයි කතාවේ පටිසමුපාදයේ ලේබල් කරපු කර්මඵලයක් ඔය කතා කරන්නේ.
කර මොකද්ද වෙන්න ඕන සාම මහන්සිය?
මොකද්ද වෙන්න ඕනේ කියේ තමයි මම හිතලා කිව්වේ ඉතින්.
ඔව් ඒක අනිත්‍යත්වයෙන් වෙන්නේ නැහැ. හිතන්න ඕනේ
වාරියල. පුළුවන් තරම් හිතන්න. ඒ කියන්නේ මේක පුළුවන් තරම් මං කියන්නේ හදවතින් හොයන්න. ඒක ඔය හදවතින් හොයනකොට තමන්ගේ අර තියෙන අමනුස්ස ගති ටික ඇරෙනවා. මනුස්ස ගතියට එනවා. අර තමන්ගේ අවංකකම නිකම් වෙනවා. මොකද යාට තේරෙනවා දැන් මේ සාමාන්‍ය ජීවිතයේ මේ වංචා දූෂණ නැත්තම් මේ පොඩි හෝ සුළු හෝ වරද්දක් කරන එක තේරුමක් තියනවාද මෙච්චර ගැඹුරක් තියනවා අල්ලගන්න. එතකොට යා පුළුවන් උත්පරිමයෙන්ම සංවර බව නිකම්ම හදනවා. කවුරුත් කියනකම් ඉන්නේ නැහැ. තේරෙනවද? කර්ණීයමෙත සූත්‍රයේ ලස්සනට පෙන්වන්නේ කොල්ඩිස්ටි ඒ කොල්ඩිස්ටි එක නිකම්ම හැදෙනවා හරියට කෙනෙක් දැක්කොත්.
ඒ කියන්නේ මේක හරියට අහු වෙනකොට අරවා ඉබේම වෙලායි
මේක හරියට අහුවෙනකොට නෙමෙයි මේකේ ගැඹුර තේරෙන්න දෙන්න තමන් තුළ ස්වයං සංවරය නිකම්ම හැදෙනවා. එහෙද මේක මේ චංචල මනසකින් නිකන් ළඟටවත් ගන්න බෑනේ කියන එක. තේරුම කිව්වේ ඒක? ඉතින් අර එකතරක් මට මතක නැහැ මේ ඩිස්කෂන් එකම ආවගෙන උදාසන කිව්වක ආන්දරේ දැන් අපිට ඉතින් රොකට් සයන්ස් සමේ සයිකොලොජි නැත්නම් ෆිසිකල් සයන්ස් ඔය මොනවා හරි ඒවනම් මොනවා හරි කුප්පියක් දාලා හරි ඉගෙන ගත්ත හැයි. හැබැයි දැන් මේ කන්නඩියක් ඉස්සරහට ඇබිලා මේ කෑ ගහන කුරුල්ලගේ උපමාව කිව්වහම දවස් නෙමෙයි මාස ගණන් හිටුවා හිතා ගන්න බැහැ කිව්වා. තේරෙනවද? ඒකත් තේරෙනවද? අපිට අර බේසික්ස් කියන එකට අල්ලන්නවත් බැහැ. කියන්නේ අපිට සරල උපමාවක් ලැහන්නවත් බැහැ. තේරෙනවද? අපි 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 අද සංකීර්ණයි කියලා හිතන් ඉන්නේ ඇත්තටම සංකීර්ණත්වය නෙමෙයි. කියන්නේ අපිට ඇත්තටම සංකීර්ණ බවවත් අහුවෙන්නේ නැහැ.
ඒක ඔය ඕකම නිසා වෙන්නේ තිබු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වැලි උනේ ඉස්ලාම් බුද්ධත්වයට පත් වෙලා කියනවනේ දේශනා කරන්න
මට අදහසක් දක්වන්න අමාරුයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඒ වෙලේ කොහොම ඒ හිතක් එනවද කියන එක මට ඇත්තටම හිතා ගන්න අමාරුයි. නමුත් ධර්මය කියන එක කොහොමත් ඉතාලම ගැඹුරුයි කියන එක නම් බුදුහාමුදුරුවෝ දන්නවා ඉතින්. ඒක අනිවාර්යෙන් දන්න හින්දාමනේ මොන පරිහායෙන් හරි කියන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ ඒකනේ අර කියන්නේ දැන් මම මහණෙනි මේක බැරි නම් කියන්නේ නැහැ කරන්න කියලා. මේක කරන්න පුළුවන්මයි කියලා කියනවනේ.
තේරසනසනස ඇත්තටම සනස මේ ඔය කියන ගැඹුර දැක්ක කෙනෙක්ට මිසක් මේ ආයතනින් යාර කියන්නේ ඇත්තටම ඔකේ ගැඹිරත්වය දකින්න මොනිනේ සමන කියන්නේ ධර්මය මාර්ගය වඩන්න කෙසේද නැත්නම් ඒක වෙන්නේම නැහැ.
ඔව් ඒකෙන් ගන්න එපා වැරදි අදහසක් මාර්ගය වඩන්න පුළුවන් ඉන්නේ ධර්මය දැක්කොත් කියන එකෙන් කියලා. මේ ධර්මය දකින්නත් මූලික යහපත් ප්‍රතිපදාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක ගන්න අර මම අර හැමදාම පාවිච්චි කරන මේ වචනේ තමයි අර සෙන් වල වෙන්නන එක. දරදිය මම අවබෝධ වෙන්න කල්ලුත් දරදියක්දා අවබෝධයෙන් පස්සෙත් කරන්නේ දරදියදිනේ කියන එක. එතකොට ඒ තමන් කරන දෙයට අවංක වෙලා කරන දේ අවබෝධ වෙන්න කල්ලුත් එයා කරලා තිනවා අවබෝධ වුණාට පස්සෙත් කරලා තිනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ හරි.
එහෙමයි සානස්. ඒක වැදගත්.
ඒක තමයි ඒකේ අදහස.
ස්වාමීන් වහන්සේ මේ දරුවන් සර්ණ අර මේ කන්නාඩියේට එබිලා කෑ ගන්න කුරුල්ලගේ උදාහරණය අපි ඉස්සෙල්ලා අහලා නැහැ පොඩ්ඩක් ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්ද? තේරුම්
නැහැ අර බල්ලගේ උපමාව තමයි. ඒකම තමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. බල්ලා වතුර දෙබෙනේ.
ආ හොඳයි ස්වාමීන් වහන්සේ.
බල්ලා වතුර දෙබෙනකොට තියෙන ස්වභාවයමනේ කුරුල්ලෙක් කන්නඩියේ ලැබුණාට පස්සේ කන්නඩියේ කොටන එක. ඒකම තමයි. අර මේකේ මේ පොඩක් මේ බැලුවනම් හරි මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ප්‍රතිපදාවේ ස්වභාවය හරි මම කියන්නේ ඇකඩමික් හරි ඒ වුණාට මේකේ දැන් ඔය අපි ඉන්න තැන තේරුම් ගන්න හොඳ තැනක් මේක තියෙන්නේ මේ විභත්ති භාර විභංගය 3.18 කියන කොටසේ තියෙන්නේ. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ වාසනාව වාගිය සූත්‍රයේ කවර දෙයක් දාන කතා සීල කතා සංඝ කතා කාමයන්ගේ ආදී වුණ අයිස්කම්මේ ආනිසංස යන මේව වාසනාව වාගිය එහි නිබ්බේද භාගය කියන්නේ නිවන් මගට අහුවෙන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීම තමයි නිබ්බේද භාගය. වාසනා භාග සූත්‍රයට අහුවෙන්නේ ආර්ය මාර්ගයට පදට්ටාන වූ උත්තාන ගාමිනී විදර්ශනා ප්‍රඥාව නැති ස්වභාවය. ආර්ය මාර්ගයේ නොවන ස්වභාවය. ශ්‍රමණ ඵලයේ නැති ස්වභාවය. නිබ්බේද භාගයට තමයි හම්බෙන්නේ උත්තාන ගාමී කියන්නේ නැගී සිටින පුරම විදර්ශනා නුවණ ආර්ය මාර්ගය සහ ශ්‍රමණ ඵලය. ඒකවල තේරුනාද මම කියපු එකේ? වාසනා භාගීය සූත්‍රය තමයි, කියන්නේ උගහරිට කියනනම් ආදි භ්‍රමචර්යාව තමයි භ්‍රමචර්යාවට මුල. ඒ කියන්නේ දානයක සම්බන්ධව තමන් ඒ ධර්ණ මතය, සීලය සම්බන්ධව තමන්ගේ තියෙන දෘෂ්ටි කෝණය, නෙක්ඛම්මිය සම්බන්ධව, ඒ කියන්නේ කාමයන්ගේ තියෙන ආදීනවේ දැකලා තියෙන එකේ ඒ තියෙන මේ දෘෂ්ටිය, ඒ සමස්තය නිසාමයි යම් දවසක නුවණැස පහළ වෙන්න තියෙන තැනට යවෙන්නේ. මම ඉතලා මේ අහපු ප්‍රශ්නම උත්තර දුන්නේ දරදිය අදින එකමයි නුවණටත් බලපාන්නේ. දරදිය නොයද්දනම් නුවණක් කියන එක අවබෝධය කියන එකට එන්න බෑ උපමාව හැටියට. ඒ වගේ දාන කතා සීල කතා සංඝ කතා නිකම්ම ඒ කියන ස්වභාවය තේරුම් ගැනීම තමයි ලෝකයේ තුල කෙනෙක් කලකිරෙන්න හේතුව. එයා ඒ නිසා ලෝකයෙන් මිදෙන්න මගක් හොයනවා. ඒ නිසාම එයාට ලෝකෝත්තර ස්වභාවය අහුවෙනවා. හරිද? හොඳවන්න අපි ඔය අපි අද ඔය උදේ ඔය වඩනවා කියලා වඩන්නේ අත්‍තරම ඔය කාමයේ ආධිරෝ මෙනෙහි කර කර එහෙම කරන එක. ඒ කියන්නේ මේ තියෙන එක ඉපදෙන්නේ කොහොමද කියලායි ගන්නෙ. පැහැදිලිද? එතකොට ලෝකය කියන එක අල්ලගෙන ඒකේ අඩුපාඩුවක් හරි ඒකේ වාසියක් හරි තමයි අපි මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ කාමයේ ආදීනෝ හරි නෙක්කම යන සංසාරේ. ඒ දෙක පූර්ව භාග ප්‍රතිපදාව ඒක වාසනා භාගිය. ඒක නිබ්බේදේ නෙමෙයි. ඒක නිර්වේදේ නෙමෙයි. ඒක මේ පෙළේ තියෙනවා බලන්න. මම ඒක මූලාශ්‍ර කිව්වේ. ඒක මේ දාන්න විදිහක් නෑ මං හිතන්නේ.
දැම්මන සමිඳුන්.
දැම්මනේ.
කනෂන්
දාන්න. ඒ මැසේජ් එක බලන්න දාලා තියෙන්නේ. සමනති ප්‍රශ්න. ප්‍රශ්න නැද්ද?
එතනද ප්‍රශ්න නැහැ කියන සාම ප්‍රශ්න තියෙන ප්‍රශ්න නැති එකක් ප්‍රශ්නයක් මේ මොකද හිරවලා ඉන්නේ ඒක
තමයි මම කියන්නේ උත්තර හොයන්න ඕනේ නැහැ ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් බලුවනම් හරි ඒ ප්‍රශ්නේ ඇතුලේ හරියට තේරෙනොත් තේරෙයි උත්තරයක් හොයන්න කමක් එනේ මම කියන්නේ මේ නුවණ සම්බන්ධවනේ උත්තරයක් කියන එකට ආයි යන්නවත් ඕනේ නැහැ ප්‍රශ්නේ හිරට දැක්කනා ඒකනේ බුදුහාමුදුරු කියන්නේ දුකට පිළියම හොයන්න නෙමෙයි බුදුහාමුදුරු චතුරාසත්‍ය කියන්නේ බුදුහාමුදුරු කියන්නේ දුක කියන එක පිළිසින් දකින්න ඒකට නිකම්ම මේ පිළිතුරු ඇවිල්ලා අපි කරන්නේ දුක කියන එකේ අපි කියන්නේ කම්ප්ලිකේෂන් වලටනේ අපි යන්නේ. අපි දුක බලන්නේ නැහැ. අපි දුක නිසා හටගන්නේ ඔබ බල යනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ බලන්නේ නැහැ. ප්‍රශ්نين ඉස්සරහට යනවා.
ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි දෙකක් කලක් කරගෙන යන පිළිවෙල අපි ගොරක් වෙන්නේ තින් එහෙම දෙයක් කරලා හිත සතුටින් ඉන්නේ කරලා දැන් හරි මේක කළා.
ඔය එතකොට ඉතින් ඇත්තරම හරියට ධර්මයේ තේරෙනවා නම් අනුමානට හරි යා කරන එකකින්වත් එයාගේ එයාව අපි කියන්නේ එයා එයාට සතුටු වෙන විදිහට එන්නේ නැහැ මනසට. එයාට තේරෙනවා මෙතනත් අවුලක් තියෙනවා
කියලා. මම සාමාන්‍යයෙන් දැන් මනසට ලියන සූත්‍රය මහා මාළිකාවේ සූත්‍රයේ නේද මම හිතන්නේ ඒ කියන රූපයක් දැන් අදන් උදාහරණයක් ගත්තට ගහක් ගහා මලසෙම දැන් ඔබ රූපය දැන් දැකෙත් නැත්නම් කලින් දැකලත් නැත්නම් අනාගතේ දැකෙන්නේ නැත්නම් කවදාත්ම අපි දැකලා නැති රූපයක් කියන්නේ සඳරාගේ කටුවෙන් කියන නෑ.
ඔව්.
ඉතින් ඒකොට ඒ ඒකොටම පේනවා දැන් වහන්සේ අපිට දැන් දුන්න ඒ උදාහරණ ගත්තහම හොඳටම පැහැදිලිව පේනවා මේ අපි කොහෙද යන්නේ කියලා
කියන්නේ. අපි ඔය ඔය බාලුකංගේ පුත්තහඳුරගේ ප්‍රශ්නේ හරියට හරි. දැන් ඔය ප්‍රශ්නේම බුදුහාඳුර අපෙන් ඇහුවා කියන්නකො. අපෙන් ඇහුවාම ඒ මම අහන්නවනේ පැතර. දැන් මෙච්චර කාලයක් දැකපු නැතිම රූපයක් ගැන කිසිම තණ්හාවක් තියනවද කියන්නේ නැත්නම් එහෙම කියන්නකෝ මෙච්චර කල් දැකපු නැති රූපයක් විස්තර කරන්න බලන්න
දැන් විස්තර කරන්න බැහැදී ඒක කියලා කියන්නේ එහෙනම් මාළුන් කියලා
නෑ පොඩ්ඩයි පොඩේ ඊතර පොඩයි නෑ දැන් ওই මාමගේ උනේ විස්තර කරන්න බෑ කියලා
ඔව්
ඔය විස්තර කරන්න බෑ කියන්නේ නොදැක්ක රූපේ විස්තරයද ඒ කියන්නේ කෙලින්ම බුදුහාමුදුරු පෙන්වපු පරිගායෙන් පිටවයින ඔව්
ඒ කියන්නේ විස්තර කරන්න බෑ කියලා රූපෙක ඒ කියන්නේ එහෙම තණ්හාවක්
දැන් මම කිව්වේ නොදැක්ක රූපය කවදාවත් දැකලා නැති රූපය විස්තර කරන්න පුළුවන්ද කියලා මං ඇහුවේ.
ඔව්.
ඒතරො අපිට එන උත්තරය තමයි විස්තර කරන්න බෑ කියන එක. දැන් මගේ ප්‍රශ්නේ බලන්නකෝ විස්තර කරන්න කිව්වහම මොකද්ද දුන්නේ විස්තරේ? විස්තර කරන්න බෑ කියන විස්තරේ දුන්න නේද?
ඔව්. වේදාන්තිකට කියා.
ඒ කියන්නේ කිලින්ම එයා නොදැක්ක එකක් නෙමෙයි ඕක. දැකපු එක.
ඔව්. ඒත් ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ එක තියෙනවා එක නෑ. ඉතින් නැති පැත්තට ගියා.
එහෙම කියන්නේ නැති පැත්ත කියන්නේ එතන බලන්න නැති පැත්ත කියන්නේ තායි පෙණි. ඒ ගැඹුරු තේරෙනවා ප්‍රශ්නේ. මාළුකංගේ පුත්තහඳුරෝ ප්‍රඥාව මාර දරුණුට තිබ්බා කියන්නේ එතන උන්හාසර අහුවෙනව නොදැක්ක රූපයක් කියන තැනදී පෙනීම කියන එකම හම්බෙන්නේ නැහැ කියන එක. පේන රූපෙ නෙමෙයි හම්බෙන්නේ නැහැ කියන උනේ. පෙනීමම. එතනයි ඔය දර්ශනේ එන්නේ ඔච්චර දරුණුට.
ඔව් සර්. හැබැයි ඉතින් බුද්ධයාණන් කිව්වේ එහෙම කියලා කිව්වා මාළුන්ගේ හික්මෙන්.
ඔව් ඒක තමයි. දැන් එතන බලන්න ඉතින් හික්මෙන්න කියන්නේ කාටද කියලා.
ඕකේ නාසර තේරුම හික්මෙන් කිව්වම ඒක ඔබ මෙතනත් නෑ එතනත් නෑ අතරත් නෑ එතකොට ඉතින් ඔබ නිවිලා ඉතින් ඒක
ඉතින් ඕකම තමයි අර අස්සසිස්ථාවි සික්කති කියලා පෙන්වන්නේ සතිපට්ඨානෙත් ඒක පෙන්වන්නේ දන්න කෙනාට ඉතින් කියන්නේ දැන් අපි හික්මෙන් නැතුව ඉන්න ඕනේ කියන එක නෙමෙයි හොඳේ අපි ඊට වඩා හික්මෙන් ඕනේ මම කියන්නේ මේ මෙතන අහපු ප්‍රශ්නෙට
ෆයිනල් තේරුම් සරමයි
තරහලම නෑ
මේ අතන දැන් පෙනීම කියන එකද අපිට රූපයකින් තොරව එහෙම නැත්නම් දෙයකින් තොරව පෙනීම ගැන අපිට දැනගන්න පැහැදිලි කරගන්න පුළුවන් දේන තේනීම පමණක්.
ඒවල දැන් ඔය ඔක්කොම උදාහරණ අපි ගන්නෙ මෙතන අර හැඟීම පෙන්න ගන්නනේ. නමුත් අර හැමතිස්සෙම දික්ත කියන තැනටම අහු වෙන්න ඕනේ මනස. මනස නෙමෙයි, ඒ කියන්නේ නුවණ. අපිට මනසට හම්බෙන්නේ පේන දේ කියන විස්තරය තුළ පෙනෙන රූපයක්. ඒ කියන්නේ අපි පෙනීම විස්තර කරන්නේ රූපයක් මුල් කරලානේ. ඒක වැරදි. අපි ඒ උදාහරණයට රූපය කියලා පෙන්වන්නේ අර අදහසට ගන්න පුළුවන් වෙන්නේ. නැතු දැන් පෙනීම කියන එකට වචනයක් ගන්න බෑනේ, තේරුම් කරගන්න.
ඔව්.
හැබැයි තමන් තුල ඇති වෙන නුවණ ඇති වෙන්නේ රූපේ පැත්තට අල්ලගෙන නෙමෙයි. පෙනීම කියන රූපණේ ස්වභාවයෙන්.
ඒක චුට්ටක් මිසින්න පොඩ්ඩක් අහිම චුට්ට
මේ ඒක මම කිව්වේ දැන් අපි දැන් දේශනාවල විස්තර කරනකොට පෙන්වන්නේ මොකද්ද? දැන් මම ගන්න උදාහරණ මතක නිකන් පුටුව හරි පෑන හරි ඕනේ මං ගන්නෙ.
එහෙමයි.
වැඩේ ඒ වහාට එතන මම අර කලින්ම කියන්නේ අර ඇඳලා පෙන්නලා පුටුව කියන්නේම පෙනීම කියලා.
අන්න ඒක තමයි මේකයි
පොකු. ඒක පොඩ්ඩ දැන් ඒකේ අදහස තමයි දැන් පුටුව කියන එක විස්තර කරනකොට පුටුව තුලින් යන්න බෑ.
ඔව්.
පුටුව කියන එක විස්තර කරනකොට තමන් අල්ලගන්න ඕනේ පෙනීම කියලා දැනට.
ආ හා 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 හරි මම සක්කු කියලා කියන්නේ එතන.
ඔව්.
සක්කු. පෙනීම. සක්කු.
ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ ඔය ප්‍රිය බව වැටහෙන්නේ මේ කියන්නේ ප්‍රිය තණ්හාව වැටහෙන්නේ නිරෝධය දන්න කෙනට නෑතුව තණ්හාව තේරෙන්නේ නෑ. එතකොට ඔය ඉදා අත්‍තර මේ ඩාට තමයි චක්කුල් ලෝකයේ පිය රූපම් කියන එක හරියටම අහුවෙන්නේ. නැත්තම් අපි දැන් ඔය කොච්චර චක්කුල් ලෝකයේ පිය රූපයි කිව්වත් අපිට ඔය අපේ චක්කුව නෙමේ ප්‍රිය. චක්කුවට අහුවෙන රූප තමයි ප්‍රියයි කියලා අපි ගන්නෙ. එතකොට නේ අර එක එකවා තියෙන්නේ දැන් මේ ලෝකේ අපිට හැට තියෙනේවා ප්‍රිය නෑ එහෙනම් ඉතින් බැඳල වැඩක් නෑ කියලා එහෙම යන්නේ. එතන චක්පිය රූපය කියන එක ඔය බුදුහාමුදුරු පෙන්වන ප්‍රියස්තේ නෙමෙයි. බුදුහාමුදුරු පෙන්වන්නේ පෙනෙන ස්වභාවයම ප්‍රියයි කියලා නිසා පෙනෙන හැවත් පෙනෙන රූපයවත් ප්‍රියයි කියන එක නෙමෙයි.
තේරෙනවද?
අර සත්‍යවිභංග සූත්‍රයේ සාරිපුත්ත හාමුදුරු පෙන්වන්නේ අර යම්පිචන්නපි තම්බි දුක්ඛං කියන විස්තර කරන සමහර සත්ව කුලවල ඉපදෙන කට්ටිය මේ අහෝ වතමයන්න ජාති ධම්මාණං කියලා අනේ මේ ශෝක වෙනවා කියන්නේ.
ඔව් ඔව්.
ඒ කියන්නේ කෙලින්ම ඉස්සරහටම වැඩලා තව. ඒ කියන්නේ යාට පෙනීමම සුවයි කියන එක නෙමෙයි අහුලා දෙන්නේ. යාට දැන් පෙනීම කියන එක ප්‍රියයි. හැබැයි යාට ඒක අහුවෙන්නේ නැතුව පෙනෙන දේ අප්‍රිය බවින් තමයි ඊතර කෑ ගහන්නේ.
හ්ම්
හ්ම් හ්ම්. එනවා. ඒ කියන්නේ අරහත්තු කුලේ ඉපදුවා නම් හොඳයි කියලා ජාතිය කියන මේ කියනවා කියන්නේ.
ඔව් ඔව්.
එතකොට දැන් එයා ඉපදිලා ඉන්න ජාතිය ගැන ඉපදීම ගැන යාට දුකක් හම්බෙන්නේ නැහැ. එයා අර ඉපදිලා ඉන්න ජාතිය නිසා හිතලා ගත්ත එකකින් තමයි දුක් වෙන්නේ එතන.
හ්ම්
ඒක සම්පූර්ණයෙන් ඉස්සරහට යන එකක්.
එහෙනම්
මේ ප්‍රිය භව බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ තරකට නෙමෙයි. කියන්නේ තරලම කිව්වොත් අපිට අද ප්‍රිය භව කියලා හම්බෙන්න ගොහම නෙමෙයි. ඇහැට පේන ලස්සන රූපයක් නම් ප්‍රියයි. මේ කැත රූපයක් නම් අප්‍රියයි වගේ එකක් නේ.
එහෙමයි ඒවා.
ඒක නෙමෙයි ඔය කියන්නේ. පෙනීමම තමයි ප්‍රිය භව. එතනම ඒකමයි තණ්හාව. ඒක තුලින් හම්බෙන බයිපඩක් දෙකක් තමයි පේන රූපයයි පේන හැයි කියන එක.
පේන හැයි කියන්නේ
ඒකම. අර මුල් දවසේම රවිමත් එක්ක කතා කරද්දී කිව්වා අර ගින්ද රූපමාව. කියන්නේ අපිට දැන් ගිනි පෙට්ටියයි ගිනි කූරයි තේරෙන්නේ ගින්දර හරහානේ.
එහෙමයි.
ඒකට කියන්නේ කර්මඵලවාදය කියලා. හරියට හේතුඵලවාදයෙන් ආවොත් අහු වෙනවද නේද? ගිනි පෙට්ටියයි ගිනි කූරයි කියන එකෙන් ගින්දර හදන්න පුළුවන්ද කියන එක.
එහෙමයි එහෙමයි. එහෙනම් සයින්ස් දැන් අපි මේ මේක වෙනම මේ කරන්නේ අපි අර මේ අපි රවි මහත්තයත් එක්කත් කතා කරලා දැන් අපි අර හේතුඵල වාදය කියලා ගන්නකොට ඒක වාදයකට මොකක් හරි දා පැවති හරි එහෙම වාදයකට වැටෙනවා දැන් පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා ගන්න ඇත්තටම මේ හේතුඵල වාදේ හේතුඵල ධම කියන එකමද නැත්නම් ඒක දෙකක්ද කියන්නේ පටිච්ච සමුප්පාදේ කියන එකයි හේතුඵල ධමයි කියන්නේ දෙකම එකම අදහස දෙකකින් ඉන්නේ
මෙහෙමයි එතන වාදය කියන එක ඇත්තම මේ වාදය කියන එක වචනේ කොහෙන්ද ආවේ කියන එක නම් හිතා ගන්න අමාරුයි හැබැයි දැන් මෙහෙම තනක් තියෙනවනේ ලොකහොමනේ අර කතාවේ වාදය කියන එක එන්නේ නැත්නම් මෙහෙම ආවනම් ඒ ධම්මා හේතුපවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංජයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා කියනවනේ.
ආහ්
ආහ්. වාදී කියලා කියන්නේ.
ආ මේ මේ
වාදයක් තමයි ශ්‍රමණයන් වහන්සේ දරන්නේ කියලා.
ආ හරි හරි හරි.
මම හරියට මතක නැහැ මම ඒක ඉන්ටර්විව් එකකදී මම අහුවා කියනවා.
ඔව්.
ඒක මම හිතන්නේ සන්නස් ග්ලසර් කරපු ඉන්ටර්විව් එකක් ආවත් එකයි ඒකේ ඒ සන්නස් ග්ලසර් කියන ඔය වාදයක් කියන්නේ ඒ කියන්නේ ජ්‍යොතිෂය කියන්නේ ඔය ජ්‍යොතිෂය ගැන කතා කරපු එක. ඒක සර් කියන්නේ දැන් වාදය කියන්නේ මට මතක හරි හරි මට මේ හරියට මතක නැහැ මම ඒකයි කිව්වේ ඒකේ මූලාශය වාදය කියන්නේ හරියටම ඒ කියන්නේ පරේෂණ නිරීක්ෂණ නිගමන වලින් ඔප්පු කරපු එකක් තමයි වාදය කියලා ගන්නවා කියලා මට මතක හරි
තියෙන්නේ.
හ්ම් හ්ම් හ්ම්. ඒක යල්ලම නිකන් විශ්වාස විතරයි.
ආයිතිරේවා.
ඉතින් ඒ අර්ථයෙන් ගත්තත් අත්‍යවම හේතුඵල වාදය කියලා දාන එක ප්‍රශ්න නැහැ. මොකද හේතුඵල කියන්නේ පටිච්ච සමුප්පාදේ නැත්නම් හේතුඵල ධම කියන එක මේ ලෝකේ කාටවත් බොරු කරන්න බැරි ස්වභාවයක් නේ. ඒ කියන්නේ උපරිම පරීක්ෂණයට ලක් වෙච්ච එකක් ඕක.
එහෙමයි. එතන මේ කර්මඵලවාදී කියන්නේ ඇත්තටම මේ අර ලෝක ස්වභාවයෙන් විස්තර වෙන.
ඔව් ඒ කර්මඵලවාදී කියන එකත් වශයෙන් නේද? මොකද ඒකත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් පෙන්වන්න පුළුවන් නේ කර්ම සහ ඵලයක් කියන එක පවතින බව.
ඔව්.
ඒකයි වාදී කියන එකේ වචනවල ගැඹුරක් තියෙනවා.
ඔව්. අපි අර ඕලාරික මට්ටමින් කතා කරනවා නේ අර හේතුඵල දහම මෙන්න මේ හේතු ටික නිසා අපි මේ ඵලයේ ඇති වුණා කියලා.
ඔව් ඒක සම්පූර්ණ කර්මඵලවාදය. හේතු අනුව ඵලය වෙනස් වෙනවා නම් එතනදී කර්මඵලවාදය.
හේතු අනුව ඵලය වෙනස් වෙනවා. දැන් අපි සාමාන්‍ය කතා කරන්නේ ඕලාරිකව නිකන් මේ බීජය නිසා මේ ගහ හැදුනා වගේ ඒක මොකක් ඒක කොහොමද එතන
කොට. ඔව් එතකොට ඉතින් ඒක බලන්න මෙතන බලන්න ඕක හේතුව කියන්නේ බීජය නම් ඵලය කියන්නේ ශාකය නම් බීජය වෙනස් කරනකොට ඵලය වෙනස් වෙනව නේද?
බීජය වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. ඔව්.
එනේ බී හිටෙව්වොත් බී කරලක් එනවා මුං හිටෙව්වොත් මුං කරලක් එනවා.
හ්ම්.
එතකොට එතන තියෙන්නේ කර්ම ඒ කියන්නේ කර්මයට අනුව ඵලය වෙනස් වෙන එක.
ඒ හින්දා එතන කර්ම
කර්ම
ඔයතනේ කර්ම කියන එකේ වෙන ක්‍රියාවලිය කියන අදහස දෙතනින් ගන්න තියෙන්නේ.
එළවලු මෙහෙමයි කර්මඵලය කියන එක තේරුම් ගන්න තියෙන්නේ මේකයි. අපි B යටයක් හිටවන්නේම B ගහක් ලැබෙනවා කියන අර්ථයෙන්නේ.
ඔව්.
ඒතර B ගහක් ලැබෙනවා කියන ඵලය දාන්න B යටේ පැල කරනවා කියන කර්මය කරන්නේ.
හ්ම්.
අර තේක හදන අර්ථෙම තමයි මේ.
ඔව්.
ඒකයි අර අර්ථ වැරදෙන්නේ දැන්. අපි ගන්නවනේ දැන් මොකක්ද ඒකට කියන්නේ බල්ලෙක් වෙලා ඉපදෙන්න නම් බලු බල්ලෙක් වෙන්න ඕනේ හේතු හදන්න ඕනේ කියලා.
එහෙමයි.
එතන හේතු බල දහමක් නෑ දසම එකවත් හොඳේ. ඊළඟ තියෙන්නේ සුද්ධ කර්ම බල දහ වාදය.
එහෙමයි.
එතන වෙන්නේ කියන්නේ බලු ඵලය ලැබෙන්න බලු කර්ම ටිකක් වෙලා තියෙන්නේ. නැතුව බලු වෙන්න හේතු හදලා නෙමෙයි හේතු කියන එක අලුතෙන් හදන්න බෑ.
ඕ.
කර්මය වෙනස් කරන්න පුළුවන් නමුත් හේතු වෙනස් කරන්න බෑ.
හේතු අලුතෙන් හැදෙන්න බෑ කියලා අදහස් කරේ. ඒ කියන්නේ මේ ඇති කල්හි මේ වේ කියන න්‍යායට අනුකූලව.
ඔකෙන් දෙන්න ලබන්නේ අර මං කියේ පැවැත්ම කියන එක හොල්ලන්න බෑ කියලා අපිට. ඔය පැවැත්ම කියන්නේ හේතු ටික.
හ්ම්. ආහා.
අන්නකට අවිද්‍යාව කියලා අවිද්‍යාව කවදාවත් වෙනස් කරන්න පුළුවන්ද?
ඔව්.
අවිද්‍යාව වෙනස් කරන්න බෑනේ. ඒ වගේ හේතු වෙනස් කරන්න බෑ. අවිද්‍යාව තමයි මං උදාහරණ දීවොත් අවිද්‍යාව කියන්නේ හේතු නම් ඔය හේතු වෙනස් කරන්න බෑ.
ඔව් ඒක ඔව් ආහා අවිද්‍යාව කියන්නේ
කතියද කතා කරන හේතුඵලවාද වල ඕදාරික උදාහරණ වල හේතු වෙනස් කරන්න පුළුවන් නේ බලන බලන්නේ
ඕහෝ ඒක අර අවිද්‍යාව කියන එක තව පැත්තකින් ගත්තොත් මේ පැවැත්ම කියන එක
තවද ඔව් ඒ කියන්නේ මෙහෙම ගනොත් අවිද්‍යාවනේ නැහැ නොදන්නකම කියන එක කවදාවත් අපේ වෙනස් වෙලා තියෙනවද
නෑනේ
අන්න ඒකයි ඇත්තම හේතුව ඉගෙන ගන්නකොට මේ ලෝකේ ඉන්න සත්වයා අවිද්‍යාව කියන එක කෙස් ගහකින්වත් හොල්ලලා නැහැ. කර්මය තමයි එහෙම කරගෙන තියෙන්නේ. හැබැයි කර්මයේ කියන්නේ අවිද්‍යාව නොදන්නකම තියෙන තාක්. ඒතර නොදන්නකම කියන පැවැත්ම තියෙනවා දිගටම. දුහාමතුරු කෙලිම පහර දෙන්නේ ඒකනේ කර්මඵලයේ ඉක්මවන්නේ සවසනේ. කෙලිම ගහන්නේ අර මූලික පැවැත්මට. ඒතකොට කර්මය කියන එකත් අහෝසි වෙනවා.
ඔව්. හේතුව තමයි ප්‍රමුඛ වෙන්නේ හේතුව දකින්න.
ඔව්.
හරි සයිනස් එකනේ. ඒ සයිනස් මේ අර අපිට මේ අර දැන් අර මේ කතා කරලා දැන් අපිට මේ අර චතුරාර්ය සත්‍ය ගන්න මේ වචන අර්ථයක් පැහැදිලි කරගන්න ඕනේ වෙන්නේ. අතේ මේ අර දුක කියන එක පිළිසින දත යුතුයි මේ දුක් සමුදය කියන එක දුරු කළ යුතුයි කියන අදහසින් මොකද්ද ඒක වෙන්නේ? දා නිරෝධයේ
සාරය බලන්න. පාළිය.
ඔව් ඒකේ මොකද්ද අදහස් වෙන්නේ?
එහෙනම් ඒකේ පාලි වචනේ ලොකම මම කරපොට මොන කිව්වනම් හරි මොකද ඔකේ ප්‍රහාණය කරන්න බෑ ඔබ.
ඔව්.
මෙහෙමයි ප්‍රහාණය කරන්න කියද්දි ආකාර දෙකක් ලොකමද මේතර. මෙහෙමයි මම කිව්වේ ප්‍රහාණය කරන්න බෑ කියලා සත්‍ය ඥානය තුළ ප්‍රහාණය කරන්න බෑ.
ඔව්.
ප්‍රහාණය කරන්න හදනවා නම් එයාට එකක් හම්බෙලානේ ප්‍රහාණය කරන්න.
හ්ම්. ආ හරි.
ප්‍රහාණය කරන්න කියන්නේ කෘත්‍ය සහ කෘතඥාන පැත්තට.
ඔව් කෘත්‍ය සහ
එනේ කෘත්‍ය කියන්නේ කරන්න ලැබෙන ටික. ඒ කියන්නේ මඟ වැඩෙනකොට වෙන්නේ ප්‍රහාණය කරන එක.
ප්‍රහාණය කරනවාද එතන ප්‍රහාණය වෙනවාගේ අදහසක් දෙන්නේ.
වෙනවා තමයි. නමුත් මම කියේ ඕක නිකන් හිටිය කියලා වෙන්නේ නැහැ
නේ. ඔව්.
ඒකට තමන් කරන යම් කිසි වැඩ කටයුත්තක් නිසානේ අර විදර්ශනාව වැඩෙන්න හේතු වෙන්නේ. නැත්තම් මේ සතිය පිළිගන්න උපදේශය මේ සතිය පිළිගන්න නිසාමනේ තණ්හාවශය වෙන්නේ.
එහෙමයි.
ඒතකොට මුල් වෙන්නේ තමන්ගේ තියෙන ප්‍රතිපදාව. ඒ අර්ථයෙන් ගත්තනම් හරි.
ආහ් එහෙම ඔව් ඒක තමයි. එතන ඒ පහ තබ්බන් කියලා වගේ තමයි මට මතක හිටින්නේ කියන්නේ.
ඔව්. ඔව් පහ තබ්බන් තිමේ වික්කවේ කියලා කියන්නේ මට මතක නැහැ ඒක.
ආ ඒවා කියනවා සාර පරිඤ්ඤයයන් කියන්නේ පිරිසිදු. එතන මේ දුක පිරිසිඳ දත යුතුයි කියලා කියන්නේ නේද?
ඒකද මෙතන දැන් අපි ඔය දහම විස්තර කරන අපි කොහොම හරි දඟලන්නේ මේ නිවන කියන එක විස්තර කරගන්නනේ. ඒ කියන්නේ අපි කරන්නේ මේ දුක පිරිසිඳගෙන ඉන්නේ අපි කරන්නේ සැප පිරිසිඳගින්න හලන්න. එතකොට තමයි විකෘති වෙන්නේ අදහස.
ඒකයි
මම කිය දන්න දකින කෙනාට දුක තේරෙන්නේ සැප නෙමෙයි.
ඒකයි. ඒකයි ෆයිනන්ස් එහෙමයි. ඒක නේ.
තහලව?
ඔව් හරි ඒක පැහැදිලි. හොඳයි ෆයිනන්ස් තිරුවන් සරණ අපි අනික ඒක.
තමන අපිට ප්‍රශ්න.
නැ අපි අදට අවසන් කරමුද සාමි නහන්ස.
හරි හරි ප්‍රශ්න අත්තම් හරි.
කටිය ප්‍රශ්න තියෙනවද දැන්? කටිය ප්‍රශ්න තියෙනවා නම් එහෙම අත්හා කරගින් කන්ටිනියු. සිද්ධාන්තන ඔබ ප්‍රශ්න එහෙම තියෙනවද?
ගොඩක් අය ගොඩක් අය ගිහිල්ලා වගේ 17යි.
විජිතහඳුනිමත් ඉන්න අපි කට්ටියම සයින්ස්.
ආ හැමද? ආ
හරි. හාගෙන ඉන්නේ.
එදහාරු මාත් ලස්සනයි මේ මේ අද විද්‍යාය.
කොහොමද කතා කරන්නේ නැන්නේ? නිකන් අහන් ඉන්න ඉතරනේ.
නෑ මං කියන්නේ ඔය අදරතර මගේ ඔළුවේ වැඩ කරපු උපමා ටික.
එහෙමයි.
ඒක තමයි ඉදල.
එහෙමයි.
අනිත් එක තමයි 50.
එහෙමයි.
අනිත් එක තමයි ඕවගේ දැ. ඒ කියන්නේ මේ මෙතන හැම වෙලාවෙම අර බේස් එකෙන් මතුවෙන එක තමයි ප්‍රශ්නේ. මේක මතුවෙන එකේ ගැටලුව මතු කරනකොට ඔක්කොම මේක අකුලා ගන්නවා. අකුලාගෙන විඥාන මට්ටමට බහිනවා.
එහෙම.
ආයතන හයෙම්ම පල්ලෙහාට බහලා ආ විඥාන ස්වභාවයක් කියන එක ආයේ නැවත කොහෙන් හරි ප්‍රශ්නයක් මතු වෙන්නෙම එක පේන එකකින්, ඇහෙන එකකින්. මොකක් හරි ආයේ අතන රැඳෙන්නේ නැතුව ඒ ස්වභාවය දරන්නේ නැතුව එතනින්ම නිමෙන්න යන්නේ නැතුව ආයේ ප්‍රශ්නයක් ගේනවා පේන මට්ටමින් ඇහෙන මට්ටමින් දැනෙන මට්ටමින් කියලා ආයෙ උඩේනවා.
එහෙම.
ඒ හැම වෙලාවෙම වෙච්ච දේ ඔබ තමයි ඉතින්.
එහෙම ඒක අර ලොකෝ අර අර අලිබබා සාරුවතලේ එකක් තමයි. ඒ කියන්නේ අපි මහා හොරාව අල්ලගෙන කොටු කරන්නේ නැතුව මහා හොරා ගිනවට පොඩි හොරු තමයි මේ හොරගංගලේ කියලා අපි දුවනවා ඒවට.
එහෙම එහෙමයි.
ඒනකොට මහවරා හැමදාම නිදහසේම ඉන්නවා. අහු වෙන්නේම නැහැ.
ආ. ඉතින් ඒ මං හිතනවා හැබැයි මේක හොඳයි කියලා. මොකද මේ වෙලාව පොතන හිටි.
එහෙමයි. නෑ කොහොමද මං හිතන්නේ අපි කතා කරලා කරන්නේ කාට නොතේරුණා දැන් අපි හරි කතා කරන්නේ අපේ හරි ප්‍රඥාව ටිකක් තව ඉස්සරහට හිතන්න පුළුවන්.
එහෙමයි එහෙමයි. එහෙනම් මම මේක හරියට එන්ජොයි කරනවා විඳිනවා. හරි ෂෝක්. ඉතින් බොහොම පිං ඈ.
සාදු අනුමෝදනා.
ඒ වගේමයි මේ 18 දිනක් ඉන්නවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණ.
ආ සුබ අලුත් අවුරුද්දක් දියඳුරු.
සාස්ත්‍රය.
හැමෝටම
හොඳයි මේ කෙරෙම දෙන හරි ප්‍රාර්ථනා කරනවා වෙන.
හාවිලු කන්ද තිරුවන් සරණ සුබ
අලුත් අවුරුද්දක්. ඉන්නව වැන්ද කියලා.
හොඳයි.